දෙනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 26 වෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් දවල් 1:30ට අපි එකතු වෙන්නේ සුවිශේෂී වූ ධර්ම දේශනාවකට සහ සාකච්ඡාවකට සම්බන්ධ වීමටයි. අද අපගේ ආරාධනය පරිදි මේ කලන මිත්‍රෝ සංවිධානය මගින් කරන ලද ආරාධනයක් පරිදි අද සාකච්ඡාවට අපි සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට ගෞරවනීය නමස්කාරයි අතිපූජනීය ලුකේගම අත්තදස්සේ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ කලන මිත්‍රෝ සංවිධානය වෙනුවෙන් පාද නමස්කාර කර මේ දම් සභාවට පිළිගන්නවා. ඒ වගේම ඔබ වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසට නියමිත දහම් කරුණු අපට කියා දෙන්නේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, තෙරුවන් සරණයි හැම දෙනාටම. උතුම් මේ වස් කාලය මූලික කරගෙන අද දවසේදීත් මේ හැම දෙනාටම බොහෝ හිතසුව පිණිස පවතින ධර්ම දේශනාවක් හා ධර්ම සාකච්ඡාවක් කිරීමට සූදානම් වෙන්නේ. ඉතින් මෙතනදී මම අදහස් කරනවා, මට මතක් කර හිටියා මේ ධර්ම ශ්‍රවණය කරන පිරිස ධර්මයේ දැනුම තියෙන අයත් ඒ වගේම සාමාන්‍ය ධර්ම දැනුම තියෙන අයත් ඉන්නවා කියලා. ඉතින් ඒ අනුව තමයි මම මේ ධර්ම දේශනාවේ දෙපැත්තටම සාධාරණයක් වෙන විදිහට යම් දහම් කරුණු ටිකක් මතු කරන්න උත්සාහවත් වෙනවා. ඉතින් ඒකේදී යම් ගැටලු හෝ වැඩි විස්තර සාකච්ඡා කරගත යුතු යම් දෙයක් තියෙනවා නම් අපිට සාකච්ඡාවේදී අපිට ඉදිරිපත් කරගන්න පුළුවන්. එනිසා මේ වෙලාවේ මුල් කොටස මං භාවනාවට සම්බන්ධ කොටසක් හැටියට සාකච්ඡාව කරන්න, දේශනාව කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ඒ දේශනාවට සමගාමීව අපේ මේ නිවන් මඟ සකස් කරලා තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳව නෙත්ති ප්‍රකරණ ග්‍රන්ථයේ වටිනා දහම් කරුණු ටිකක් තියෙනවා. ඒ සියල්ල කතා කරන්න නෙවෙයි, නමුත් අපිට වැදගත් කොටස් ටිකක් මතුකරන්න මගේ අදහසක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ඉඳන් හැමදෙනාම බොහෝම උවමනාවෙන් සිහිය පිහිටවාගෙන මේ දහම් කරුණු ඔස්සේ තමනුත් සිහිය රැගෙන යමින් මේ සඳහා යොමු වෙන්න කියලා මම පළමුවෙන්ම ආරාධනා කරනවා. ඉතින් මම අද දවසේදී මේ දේශනාව පටන් ගන්න සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ සම්බෝධියට පෙර, බුදු වීමට පෙර බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ දිහා බැලුවා. උන්වහන්සේ බුද්ධත්වයේ සඳහා උත්සාහවත් වෙන කාලය තුල, ඒතකොට පාරමී පුරණ කාලය නෙවෙයි මේක, මහා සංයුත්ත නිකායේ නිධාන සංයුත්තේ වගේ සූත්‍ර කීපයක් තියෙනවා. මේ ලෝක සත්වයා දිහා බලලා මේ ලෝක සත්වයා හැම දිනාම ජාතියෙන්, ජරාවෙන්, මරණේ, ශෝක පරිදේව දුක් දුම්නස් වලින් ඇවිදගෙන පීඩාවට පත් වෙලා ඉන්නේ. මේ දුක් දුම්නස් වල කෙලවරක් කවදා කොතනද වෙනවද කියන එක පිළිබඳ උන්වහන්සේ කල්පනා කරා. මේ විදිහට කල්පනා කරගෙන යනකොට තමයි උන්වහන්සේට තේරුනේ මේ ඉපදෙන නිසා තමයි මේ සියලු ලෝක සත්වයාට දුක් විඳින්න වෙන්නේ. ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් කියලා. මේ විදිහට උන්වහන්සේ ඉපදෙන්න හේතුව මොකද්ද කියලා එතකොට උන්වහන්සේ දැක්කා. උපදින්න හේතුව නම් භවය, මේ කර්ම භවය කියන එක නිසායි උපදින්නේ කියලා. මේ විදිහට උන්වහන්සේ නුවණ මෙහෙවාගෙන පටිච්ච සමුප්පාදය මෙනෙහි කරගෙනමින් අවිද්‍යාව දක්වා උන්වහන්සේ මනස අරන් ගියා. පාන් එදාට උන්වහන්සේට තේරුණා මේ දුක හටගන්නේ මෙහෙමයි, සමුදයෝ සමුදයෝ කියලා, මේ දුක උපදින්නේ මෙන්න මෙහෙම විදිහයි කියන උන්වහන්සේට ඥාණය පහළ වුණා. ඒ වගේ මේ දුකෙන් මිදෙන්නේ කොහොමද කියන එක පිළිබඳවත් ආපසු හැරිලා බලනකොට උන්වහන්සේට මේ අවිද්‍යාව නිරෝධ වුණ, සංඛාර නිරෝධ වෙනවා, සංඛාර නිරෝධ වුණ විඥාන නිරෝධ වෙනවා කියලා, මේ ජරා මරණ දුක් දොම්නස් නිරුද්ධ වීම දක්වා උන්වහන්සේට ඒ පිළිබඳව ඥානය පහළ වෙනවා. මේ උන්වහන්සේගේ ගවේෂණය එතකොට පින්වතුනි මම මේක ගැන විස්තර කරන්න නෙවෙයි අදහස් කරේ, මේක සාධක කරගෙන අද දවසේ දැන් යම් දහම් කරුණු ටිකක් මතු කරන්න උත්සාහවත් වෙන්නේ අපේ මේ නිවන් මඟ ප්‍රතිපදාව පිළිබඳව. ඉතින් ඒ නිසා මම මේ කියන කරුණු එකක්වත් අහක දාන්න අත්හැරලා දාන්න තියෙන දේවල් නෙවෙයි. හැම වචනයක්ම හැම කරුණක්ම ඉසාමත් වැදගත්. ඉතින් ඒ නිසා අපි හැමෝම හිත හදාගන්න උත්සාහවත් වෙන අය වශයෙන් ඒ හිත හදාගන්න වැඩපිළිවෙල ක්‍රමානුකූලව සකස් කරගෙන ගියොත් තමයි පින්වතුනි ඒ අපේ හිතේ කෙලෙස් නිවිලා ඒ වගේම ඒ කියන විදර්ශනා ඥානයන් උපදමින් මාර්ගඵල දක්වා අපේ හිත සකස් වෙන්නේ. අපේ හිත ක්‍රමානුකූලව අනුපූර ප්‍රතිපදාවක් එක්ක අපි ආරම්භය. ඉතින් ඒ නිසා පින්වතුනි මේ විශේෂයෙන් මේ නිවන් දකින මඟ පිළිබඳව කතා කරනකොට එහි පදනම හෙවත් මුල් අඩිතාලම විශේෂයෙන්ම වැදගත් වෙනවා. සම්මාදිට්ඨිය කියන එක. සම්මාදිට්ඨිය කියන එක අපි හරියාකාරව ඇති කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඉතින් මේ සම්මාදිට්ඨිය හරියට ඇති වුණොත් සම්මා සංකප්පය, සම්මා ආජීවය, සම්මා වායාම, සම්මා සතිය සියල්ලම නිවැරදි වෙනවා. නමුත් කෙනෙකුගේ සම්මාදිට්ඨිය වැරදුනොත් එයා කරන උත්සාහය, වීරිය, සතිය, සීලය මේ සියල්ලම මිච්ඡා පැත්තට ගමන් කරනවා. ඉතින් ආන් ඒ නිසා තමයි හරි gedara kattiwaram වගේ මේ ආරම්භය අපි හරියට දාගන්න ඕනේ. හරියට අවබෝධ කරගන්න ඕනේ. එහෙම නැතුව අපි භාවනා කරනවා කියලා කොහෙන් හරි පටන් අරගෙන කොහොම හරි ගුරුවරයෙක් කියන නිසා කියලා කරා කියලා ඒකේ අර්ථ සිද්ධියක් වෙන්නේ නැහැ. එනිසා මම මේ කාරණාව මුලින් මතක් කරන්න අදහස් කරා මෙන්න මේ විදිහට. අපි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හා අපි පොදුවේ ගත්තොත් තුන් ලෝකේම තියෙන දේවල් ඇති හා නැති කියන දේවල් සියල්ල කොටස් දෙකකට බෙදුවොත් අපිට වෙන් කරන්න පුළුවන් සම්මුති හා පරමාර්ථ කියලා. සම්මුති හා පරමාර්ථ කියලා. ඔබ දන්නවා සම්මුතිය කියන්නේ මොකක්ද කියන එක? තවත් වචනයක් කියනවා මේකට පඤ්ඤප්තිය කියලා. පඤ්ඤප්තිය කියනකොට පැනවීම කියන එක. ඉතින් මේ පැනවීම කියන එක මේ පැනවීම ඇති දේවල් අරඹයාත් පැනවීම කරලා තියෙනවා, නැති දේවල් අරඹයාත් පැනවීම කරලා තියෙනවා. පැනවීම කියුවේ අපි දැන් අපි ගෙයල්, දොරවල්, යාන, වාහන ආදී වශයෙන් අපි මේ නම් ගොත් පනවමින් ජීවත් වීම සඳහා යොදා ගන්නා මේ ලෝක සත්වයාගේ ජීවිතය ගත කිරීමට උදා ගන්න මේ පඤ්ඤප්ති පැනවීම පිළිබඳව කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා සබ්බේ ධම්මා පඤ්ඤප්ති පතා කියලා. සියලු ධර්මියෝ පඤ්ඤප්තිය මත තියෙනවා. ඒකෙන් අදහස් කරේ ඒ සම්මුතියක්, ඒ පැනවීම කියන එක මේ නම්ගොත් වශයෙන් හෝ කුමන ආකාරයකින් හෝ පැනවීමක් නැතුව කවදාවත් අපිට ධර්මයක් සම්ප්‍රේෂණය කරලා දෙන්නක් බෑ. ඒ වගේම ලෝකේ මේ සමූහයක් වශයෙන් ජීවත් වීම කරන්නත්. ඉතින් එතකොට මේ සම්මුති පරමාර්ථ දෙක ගත්තාම ඒ පැනවීම සත්‍ය වශයෙන් ඇති දේවල් වලටත් කරලා තියෙනවා, සත්‍ය වශයෙන් නැති දේවල් වලටත් කරලා තියෙනවා. එතකොට ඒක අපි බෙදුවොත් ඒකට විද්‍යාමාන පඤ්ඤප්ති, අවිද්‍යාමාන පඤ්ඤප්ති කියලා කියන්න පුළුවන්. මේ පිළිබඳව මේ තොරතුරු පිළිබඳව මේ අට කතාවල නොයෙක් තැන්වල සඳහන් වෙනවා. ඉතින් මේ කුද්දක නිකායි තියුත්තක අට කතාවේ ග්‍රන්ථාරම්භ ගාථා කියන කොටසෙත් මේ පිළිබඳව විස්තර වෙනවා. පටිසම්භිදාමග්ගේ ඒ වගේම ධම්මසංගණිප්‍රකරණ අට කතාවල වගේ මේ තැන්වල සඳහන් වෙනවා. මම මේ ඔබ අරන් එන්නේ අපි කොහොමද මේ සම්මුතිය තුළින් පරමාර්ථය දක්වා යන්නේ කියන කාරණාව පෙළගස්සන්න. අපි හැමෝම ඉන්නේ බොහෝ අය ධර්මයක් මතු නොකරගත්තු කෙනා සම්මුතියට මුලා වෙලා සම්මුතිය තුළ තමයි එන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි ඇත්තටම අපිට මේ සම්මුතිය තුළ ඉඳලා තමයි මේ ධර්ම මාර්ගය මතු කරගන්න වෙන්නේ. එතකොට ඒ ධර්ම මාර්ගය මතු කරගන්න මෙතන ඉඳන් කොහොමද අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ පරමාර්ථ ධර්මය මේ සම්මුතිය තුළින් මතු කරගෙන විදර්ශනා ඥාන දියුණු කරගෙන මාර්ගඥානයක් දක්වා අපේ හිතපත් කරගන්නේ කොහොමද කියන වැඩපිළිවෙල අපි මොනවා කොට දැනගෙන හිටියේ. එතකොට ඉස්සරවම අපි බලමු මේ සම්මුතිය හෙවත් පඤ්ඤප්තිය කියන එක මේ අට්ඨකථාචාර්යයන් වහන්සේලා කොටස් 6කට බෙදලා තියෙනවා. විද්‍යාමාන පඤ්ඤප්ති, අවිද්‍යාමාන පඤ්ඤප්ති කියලා කොටස් දෙකකට බෙදලා තියෙනවා. විද්‍යාමාන පඤ්ඤප්ති කියලා කිව්වේ ඇත්ත වශයෙන් ඇති දේවල් වලට පණවලා තියෙන පැන. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් සිත, වේදනාව, පඨවිය, ආපෝ, ස්පර්ශය ආදී මේ නම් ඇත්තටම ඇත්තා වූ දේවල් වලටයි පණවලා තියෙන්නේ. සිත කිව්වහම සත්‍ය වශයෙන් ඇති දෙයක්. එතකොට මේ නම නෙවෙයි සිත කියලා කියන්නේ. දැන් පඨවිය කිව්වහම ඒ පඨවිය කියන නම නෙවෙයි පඨවිය කියලා. මේ තද ස්වභාවයට දීපු නමක් තමයි පඨවිය කියන්නේ. ඒ වගේ ස්පර්ශය කියනකොට ඒ ස්පර්ශය නැමැති ඒ ධර්මයේ කරන කෘත්‍ය සලකලා බැලලා තමයි ඒ විදිහේ නමක් දීලා තියෙන්නේ. එතකොට අපි හැමෝම මේ නමට මුලා වෙලා ඉන්නේ. බොහෝ අය මේ නමත් එක්ක අපිම පණවාගත්තු පැනවීමුත් එක්ක මුලා වෙලා ඉන්නේ. අන්න ඒක ගලවා ගන්න කොහොමද කියන එක පිළිබඳවයි මට පැහැදිලි කරන්න ඕනමාව. එතකොට විද්‍යාමාන පඤ්ඤප්ති, අවිද්‍යාමාන පඤ්ඤප්ති කියලා කොටස් දෙකකට මුලින්ම බෙදෙනවා. එතකොට විද්‍යාමාන පඤ්ඤප්ති කියලා ඇත්ත වශයෙන් ඇති සැටියෙන් පවතින දෙයට කරලා තියෙන පැනවීම. අවිද්‍යාමාන පඤ්ඤප්ති කියලා කිව්වේ නැති දේවල් කෙරෙහි පනවලා තියෙන පැනවීම. උදාහරණයක් වශයෙන් ගත්තොත් මිනිස්සයා, වාහන, ගෙදර දොර ආදී මේ වගේ දරුවා, මිනිස්සයා කියලා මේ පනවන දේවල්. අපි මිනිස්සයා කියලා කිව්වොත් සත්‍ය වශයෙන් මිනිස්සයා කියලා දෙයක් හෙව්වොත් සත්‍ය වශයෙන් එහෙම දෙයක් ලැබෙන්නේ නැහැ. නමුත් ඒ පරමාර්ථ ධර්ම සමූහයකට කරලා තියෙන පැනවීම. එතකොට ඇත්තට මේ මිනිස්සයා කියන අදහස තුල හිර වෙලා ඉන්නේ නැතුව අපි ඒ තුල තියෙන සත්‍යමතු කර ගැනීම තමයි ධර්මයේ තුලින් අපිට කියලා දෙන්නේ. එතකොට මේ අවිද්‍යාමාන පඤ්ඤප්ති කියන්නේ සත්‍ය වශයෙන් නැතිද? අපි කියමු උදාහරණයක් වශයෙන් මේ මුදල කියන එක ගත්තා. මේ මුදල කියන එකත් පැනවීමක්. එතකොට මුල් කාලයේ මුදල කියන එක තිබුණේ සමහර විට වළංකටු, සිප්පි කටු වගේ දේවල් මුදල කියලා පනවගෙන තිබුණා. පස්සේ භාණ්ඩ හෝමාරුව මුදල් හැටියට දාගත්තා. පස්සේ යම් යම් කාසියෝ දාගත්තා. යම් පස්සේ යම් යම් කඩදාසි කුල අච්චු ගහලා මේ අහවල් වටිනාකමින් තියෙන මුදල කියලා මෙන්න මේ විදිහට පනවනවා. එතකොට ඒවා සත්‍ය වශයෙන් නැති දේවල්. ඒවට කියනවා අවිද්‍යාමාන පඤ්ඤප්ති කියලා. මේ දෙක නැවත කොටස් හතරකට බෙදෙනවා. විද්‍යාමානේන අවිද්‍යාමාන පඤ්ඤප්ති කියලා. විද්‍යාමානේන අවිද්‍යාමාන පඤ්ඤප්ති කියලා. ඊළඟ පස්සේ අවිද්‍යාමානේන විද්‍යා පඤ්ඤප්ති කියලා මෙහෙම බෙදෙනවා. ඊට පස්සේ අය බෙදෙනවා විද්‍යාමානේන විද්‍යාමාන පඤ්ඤප්ති හා අවිද්‍යාමානේන අවිද්‍යාමාන පඤ්ඤප්ති. මේ කොටස් ඔබ වචන මේවා නොදැනගෙන ඉන්න පුළුවන්. නමුත් මේ ඔක්කොම අපේ එදිනදා ජීවිතයේ විවහාරයේ තියෙන දේවල් නේ. මම මේ මතක් කරේ පොඩ්ඩක්. ඒතකොට අවිද්‍යාමානේන විද්‍යාමාන පඤ්ඤප්ති කිව්වහම මුල් එක තියෙන අවිද්‍යාමාන නැති දේ ඊට පස්සේ තියෙන දේ. උදාහරණයක් වශයෙන් පාලි වචන ඇතියොත් ඒවං මේ සුතං කියලා ගත්තොත් ඒවං මේ ඒවං කියලා කියන එක ඒක අපි භාෂාව සඳහා යොදාගත්තු වචනයක්. සුතං කියන එක සද්දය. ඒවං මේ සුතං ශ්‍රවණය කියන එක ඒක සත්‍ය වශයෙන් නැති දෙයක්. එතකොට අපි කියමුකෝ තව විදිහකට ගත්තොත් මේ අතේ වේදනාව කියලා කෙනෙක් කිව්වා කියලා අතේ වේදනාව. අත කියන එක සත්‍ය වශයෙන් නැති එකක්. වේදනාව කියන එක සත්‍ය වශයෙන් ඇති දෙයක්. ඒතකොට අතේ වේදනාව කිව්වොත් ඒ කරලා තියෙන අවිද්‍යාමානේන විද්‍යාමාන පඤ්ඤප්ති කියලා ඔබට මං හිතන්නේ තේරෙනවනේ මේක. ඊට පස්සේ විද්‍යාමානේන අවිද්‍යාමාන පඤ්ඤප්ති. මුලින් ඇත්තා වූ දෙයක් පිළිබඳව කතා කරලා දෙවනුව නැති දේ පිළිබඳව කතා කරනවා. අවිද්‍යාමානේන විද්‍යාමාන පඤ්ඤප්ති. උදාහරණයක් වශයෙන් කිව්වම සංඥාවෙන් මම වටහා ගත්තා, හිතෙන් මම තේරුම් ගත්තා කියලා වගේ අපි මොන හරි කතා කරනවා කිව්වහම දැන් හිත කියන එක සත්‍ය වශයෙන් නැති දෙයක්. මම තේරුම් ගත්තා කියනකොට ඒක අපි මේ විවහාරේ යොදාගත්තු වචන ටික. මම කියන එක සත්‍ය වශයෙන් නැති දෙයක්. ඒතකොට ඒකට කියනවා අපි විද්‍යාමානේන අවිද්‍යාමාන පඤ්ඤප්ති. ඊට පස්සේ විද්‍යාමානේන විද්‍යාමාන පඤ්ඤක්ති. එතකොට අපි මේ පණවෝපු යොදාගත්තු භාෂාව වචන ටික දෙපැත්තම සත්‍ය වශයෙන් ඇති දේවල්. උදාහරණයක් වශයෙන් අපි ගමුකෝ හිතේ වේදනාව. හිතට වේදනාව දැනුණා කියලා අපි එතකොට හිත කියන එකත් සත්‍ය වශයෙන් ඇති දෙයක්, වේදනාව කියන එකත් සත්‍ය වශයෙන් ඇති දෙයක්. ඊට පස්සේ ඊළඟ එක අවිද්‍යාමානේන අවිද්‍යාමාන පඤ්ඤක්ති. ඒකට අපිට කියන්න පුළුවන් අපි මොකක් හරි උපමාවක් ගත්තොත් ඒකට මගේ සිවුර මේ සවුත් වෙලා හරි මොන මගේ වාහනේ මගේ අත කැඩුනා කියලා මේ වගේ විවහාර ඔක්කොම මේ දෙක්‍රම විද්‍යාමාන වශයෙන් නැති දේවල් පිළිබඳව හනපු දෙයක්. එතකොට පින්වතුනි ඔන්න ඔය විදිහට මේ මුළු ලෝකෙම පැනවීම රාශිය සම්මුති රාශියක් තියෙනවා. එතකොට මේ සම්මුතිය අපිම පනවාගත්තු දේවල් වලට අපිම මුලා වෙලා ඉන්නවා. අර මං මුලින් මතක් කරා වගේ මුදල කියන එක අපේ ප්‍රයෝජනීයට උපකාරයට පනවාගත්තු මේ මුදලටම අපි ඒවා මම මගේ කියාගෙන දැඩිව අරගෙන දැඩි රාග දේශ මොහ ඇති කරගෙන අපි නිරයේ තිරිසං പ്രേත ලෝකේ යන தත්ත්වයට අපි ඒවා දැඩිව අල්ලගෙන තියෙනවා. නමුත් මේක ගැන ගවේෂණය කරලා බලනකොට මිනිස්යෝන්ගේ උපකාරයට පනවාගත්තු දේවල් ටිකක් හොඳට තේරුම් ගත්තාම ඔබට වැටහෙනවා. ඉතින් ආන්නේ නිසා මේ මුළු ලෝකයේම ගත්තාම ඇතැම්මය සම්මුතියට යට වෙලා අහු වෙලා කෙලස් කඳු පිටින් ඇති කරගන්න. ඇතැම්මය සම්මුතිය තේරුම් අරගෙන සම්මුතිය තුල ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව දේශනා කරන කොට කියන්නේ සම්බුද්ධා සම්ම ධඤ්ඤාය චරන්ති විසමේ සමංගය. බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයේ පිළිබඳව මනා කොට දැනගෙන ඒ විසම ලෝකේ සමව හැසිරෙනවා. අන්න ඒ වගේ ධර්මය හොඳ ආකාරව තේරුම් ගත්තු කෙනා සම්මුතිය මොකද්ද කියලා තේරුම් අරගෙන ඒක තුළ ඉතාමත් උසස් ලෙස කටයුතු කරයි. ඒකේ කෙලෙස් ඇති කරගන්න යන්නේ නැහැ. එතකොට පින්වතුනි මේ සම්මුතිය කියන එක විදර්ශනාවට හෝ සමතයට හෝ චුට්ටක්වත් බාධා කරේ නැහැ පින්වතුනි. ඒක මම මීට පෙරත් දේශනාවල කරලා තියෙනවා. සම්මුතිය කියන එක අපේ ජීවත් වීමටත් අවශ්‍යයි. මේ සම්මුතිය කියන එක අපේ ධර්ම මාර්ගය තේරුම් ගැනීමටත් අවශ්‍යයි. ඒ නිසා මේ සම්මුතිය කවදාවත් සමතේටවත් විදර්ශනාවටත් බාධා වුනේ නැහැ. බාධා කරලත් නැහැ. ඒක බාධා වෙන්නේ පින්වතුනි මේ සම්මුතිය තුළ අපි මුලා වුණාම. එහෙම නැත්නම් මේ සම්මුතිය කියන කාරණාව තුළ අවිද්‍යාවෙන් වැහුණාම තමයි පින්වතුනි අන්න අපි විනාශ වෙනවා. ඉතින් ඒ නිසා අද මේ ශාසනයේ තියෙන සමත කමඨහන් සියල්ලම වගේ ගත්තාම සම්මුතියක්. උදාහරණයක් වශයෙන් අපි හැමෝම උත්සාහවත් වෙන ආනාපාන සතිය. ආනාපාන සතිය ආරම්භණය ආස්වාස ප්‍රාස්වාස කියන එක ආස්වාස ප්‍රාස්වාස කියන එක සම්මුතියක්. එතකොට නමුත් පරමාර්ථය එතන තියෙන වායෝ ධාතුව. නමුත් අපි ආනාපාන සතිය සමාධිය වඩනකොට වායෝ කියන පරමාර්ථය නෙවෙයි ආරම්භ කරන්නේ. අපි ආරම්භ කරන්නේ ආස්වාස ප්‍රාස්වාස කියන එක. එතකොට ආස්වාස ප්‍රාස්වාස අරමුණු කරමින් භාවනා කරනකොට එයාට අරමුණු වෙලා තියෙන සම්මතිය. ඒ වගේම කසින ගත්තාම දස කසින ඔක්කොම පටවි කසින ආපෝ කසින ආදී මේ සියල්ලම සම්මතිය. එතකොට රූපාවචර ධ්‍යාන සියල්ලම සම්මුතිය පදනම් කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මේ සමතේ කියන එකට ඒක බාධා කරලා නැහැ. විදර්ශනාව කියන එක ගත්තාම විදර්ශනාව පින්නතුනේ විදර්ශනාව හැම වෙලාවෙම හොඳට මතක තියාගන්න විදර්ශනා භාවනාව කවදාවත් සම්මුතියක් පදනම් කරගෙන තියෙන එකක් නෙවෙයි. සම්මුතිය තුලින් එහි ඇති පරමාර්ථ ධර්මය මතු කරගෙන තමයි විදර්ශනා ඉදිරියට යන්නේ. ඉතින් ආන්නේ නිසා තමයි මම මේ තොරතුරු ටික ඔබට සඳහන් කරන්න අදහස් කරේ. මොකද භාවනා අපි කෙනෙක් විදර්ශනා කරනවා නම් ඒ විදර්ශනා වලට සම්මුතියක් අරමුණු වෙලා තියෙනවා. අපි කියමු පිළිකුල් භාවනා කරනවා නම් ධාතු කර්මස්ථානී කරනවා නම් කෙනෙක් ඒ වගේම පංච උපාදාන ස්කන්ධය ගැන බලනකොට රූපස්කන්ධය කියනකොට අපිට මේ සත්පුද්ගල භාවයෙන් යුක්ත රූපය නම් වැටහිලා අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩන්නේ. එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ ආයෝ කියනකොට කෙස් කියන පඨවි කියනකොට ලොම් මේ කෙස් කියන සම්මුතියත් එක්ක කලවම් වෙලා නම් අපිට හම්බලා තියෙන. එතන පින්නතුන පිරිසුදු විදර්ශනාවක් නැහැ. ඉතින් ඒ නිසා විදර්ශනාවේ මූලිකම ආරම්භය එවත් විදර්ශනා භූමිය මෙන්න මේ සම්මුති සත්‍ය තුළින් ඇත්තටම ඇති පරමාර්ථ ධර්මයෝ මතු කරගන්න. ඒක තමයි විදර්ශනාවේ මූලිකම අඩිතාල. මේක පින්වතුනි මේ නිවන් දකින කෙනාට ඉතාමත් වැදගත් කාරණාව. අපි පොදින්ම තේරුම් අරගෙන මේ අපේ භාවනා කරන වැඩපිළිවෙල හොඳින්ම තේරුම් අරගෙන යොදාගත යුතු කාරණාව. ඉතින් ආන් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයට හැම වෙලාවෙම අරමුණු වෙලා තියෙන පරමාර්ථ ධර්මය. රූපේ අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි කිව්වා මිසක් ගෙවල් දොරවල් අනිත්‍යයි, ආනවාන අනිත්‍යයි, මිනිස්සුයෝ අනිත්‍යයි, දරුවෝ අනිත්‍යයි කියලා කවදාවත් මෙහෙම ත්‍රිලක්ෂණයක් බුදුරජාණන් වහන්සේ පනවල නැහැ. ඒක ඔබ හොඳ ආකාරවම දන්නවා. ඉතින් එතකොට පින්වතුනි මේ සම්මුතියෙන් පරමාර්ථ ධර්මය කොහොමද මතු කරගන්නේ කියන එක පිළිබඳව මම තොරතුරු ටිකක් කියන්න ඕනේ. මේක පිළිබඳව යම් තොරතුරු ටිකක් කතා දේශනා කරලා තියෙනවා. ඒ රේවකාණේ ස්වාමීන් වහන්සේගේ පොතේ අභිධර්මයේ මූලික කරුණ කියන පොතේ තියෙනවා මේ පරමාර්ථ සම්මුතිය වෙන් කරගන්නයි හැටි පිළිබඳව. ඔබට මේක අපහැදිලි නම් තව ටිකක් ඒ ග්‍රන්ථය ඔබට බලන්නත් පුළුවන්. එතනදී උන්වහන්සේ සඳහන් කරනවා මේ හිතට වැටහෙන දේ අර්ථය කියලා ගත්තොත්. අර්ථ කියලා ගත්තොත් හිතට වැටහෙන දේ. එතකොට අපිට මේ වැටහීම අපි කියමු අපි මොනවා හරි දෙයක් දැක්කා. අපිට මොනවා හරි දෙයක් ඇහෙනකොට ඒ ඇහෙන දේ, පේන දේ අරඹය අපිට වැටහෙන දේත් එක්ක තමයි අපි තීන්දු තීරණ ගන්න, අදහස් ඇති කරගන්නේ, රාග දේශ මොහ ඇති කරගන්නේ. එහෙම නැත්නම් නුවණ හෝ ප්‍රඥාව ඇති වෙනවා. එතකොට අපි කියමුකෝ අපිට ශබ්දයක් ඇහෙනකොට මේ ශබ්දයේ ඔස්සේ අපිට කෙනෙකුට වැටෙන්න පුළුවන් මිනිස්සෙක් කතා කරනවා කියලා. ඒ ශබ්දයේ ඔස්සේ අපිට වැටෙන්න පුළුවන්. දැන් මේ කෙනෙකුට ඒ ශබ්දයට වැටහිච්ච අර්ථයක්. යම් දෙයක් දකිනකොට යාට වැටෙන්න පුළුවන් ඒ වගේ දේවල්. එතකොට මේ එයාට වැටහෙන දේ සත්‍ය වශයෙන් නැත්තම් ඒකට කියනවා හීනාර්ථය කියලා. එයාට වැටහෙන දේ සත්‍ය වශයෙන් ඇති දෙයක් නම් ඒකට කියනවා පරමාර්ථය කියලා. එතකොට අපිට වැටහෙන දේ තුළින් හීනාර්ථයයි පරමාර්ථයයි කොහොමද මතු කරගන්නේ? අන්න ඒකට තමයි පින්වතුනි ඇත්තටම මේ විදර්ශනා භූමිය තුළ අපිට කර්මස්ථාන කියලා කොටසක් ලැබිලා තියෙන්නේ. කමඨහන් කියලා අපිට පිළිකුල් භාවනාව, ධාතු කර්මස්ථානයේ ස්කන්ධ ධාතු ආයතන කියලා මේ න්‍යායන් ටිකක් දීලා තියෙන බුදුරජාණන් වහන්සේ සම්මුතිය තුළින් පරමාර්ථ ධර්ම මතු කරගන්නවා. එතකොට අපිට යම් හඬක් කියනකොට මිනිස්සෙක් කියලා අදහසක් ආවා. දැන් කෙනෙක් බණිනකොට එහෙම නැත්නම් කතා කරනකොට මේ අපිට ඒ ශබ්දයේ ඔස්සේ සත්වයේ පුද්ගලයේ කියන අදහස තමයි එන්නේ. දැන් ඒක හීනාර්ථයක්. ඇත්තටම නැති දෙයක් ඒක. එතකොට ඒ තුළින් කොහොමද අපි ඇත්තටම පරමාර්ථය මතු කරගන්නේ? මොකද අපිට ඇත්තටම කෙලස් කර්ම රැස්ුනේ පරමාර්ථයෙන් නෙවෙයි. ඇත්තටම ලෝකයේ තියෙන සත්‍ය වශයෙන් තියෙන දේ තුලින් නෙවෙයි. කෙලස් බොහෝ ඇති වෙන්නේ මේ ඒ සත්‍ය දේ වරදවා ගැනීම නිසා. එතකොට මේ අපිට කමඨහන තුලින් පෙන්නලා තියෙන්නේ ඒ අපිට වැටහෙන හීනාර්ථය කියලා ගත්තොත් ඒක විමර්ශනය කරලා බලලා ඒ තුලින් ඇති දේ මතු කරගන්න. එතකොට ඔබ දන්නවා මේ සම්මුතිය පරමාර්ථය වෙන් කරගන්නේ කොහොමද කියලා. යම් අපිට වැටහෙන දෙයක් ඇතුළට විමර්ශනය කරගෙන විමර්ශනය කරගෙන ගියොත් ඒ විමර්ශනය කරගෙන යාමේදී අපේ ඇතිවෙච්ච අර්ථයට හෙවත් අදහසට පිළිටන්න බැරි නම් ආන් එතන සත්‍ය වශයෙන් නැති දෙයක් ඒක හීනාර්ථය. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ මනුස්සයා කියන මොනවාරි හඬක් ඇහෙනකොට අපිට මනුස්සයා කියන අදහසක් ඇවිල්ලා. ඇත්තටම මනුස්සයා පුද්ගලයා කියලා කෙනෙක් ඉන්නවද කියලා එයා බලන්නේ ඒ වැටහිච්ච රූපේ, ඒ අදහස ගවේෂණය කරන. එතකොට මොනවද රූපේ තුල තියෙන කෙස් ලොම් නියද තම්මස් නහර මේ කොටස් ටික ගවේෂණය කරගෙන යනකොට එයාට ඇත්තටම කෙස් ටික මනුස්සයාද, ලොම් ටික මනුස්සයාද, නියපොතු ටික මනුස්සයාද කියලා මේ විදිහට බලන්න බලන්න එයාට අර පෙනෙන දේ තුල හරි ඇහෙන දේ තුල හරි වටහාගත්තු දේ අතුරුදහන් වෙනවා. තවත් උපමාවක් කිව්වොත් අපි තේරෙන විදිහට පේන පෑනක් මේසය කියලා වගේ දෙයක් ගත්තොත් මේසය කියලා අපිට යම් හැඩයකට වැටහෙනවා. නමුත් කෝකටද අපි මේසය කියෙමි? ලෑල්ලටද, කපුල් වලට, ඇන ටිකටද, එහෙම නැත්නම් ඒත් තියෙන ඇතිරිල්ලටද? ඇත්තට මෙහෙම විමසනකොට යාට සත්‍ය වශයෙන් මේසයක් හම්බෙන්නේ නැහැ. එහෙනම් ලීටි කළ මේසය කිව්වේ නෑ. ආන් ඒ වගේ විමසන්න අතුරුදහන් වෙනවා නම් එතන තියෙන හීනාර්ථය. විමසන්න මතු වෙනවා නම් එතන තියෙන පරමාර්ථ ධර්මයක් කියලා ඔබ හොඳින් අහලා තියෙන කාරණා. අන්න ඒ විදිහට තමයි පින්වතුනි මේ හීනාර්ථය හා පරමාර්ථය කියන එක මතු කරගන්න. ඒ සඳහා අපිට කර්මස්ථානයේ තුලින් අපි කියමුකෝ ධාතු කර්මස්ථානයේ කියන එක දුන්නාම ඒ ධාතු කර්මස්ථානයේ තුලින් මුලින්ම කරන්නේ එහෙම. දැන් අපිට මුලින්ම අපි ඉන්න තැන ඉඳන් ගත්තොත් අපිට තදගතිය දැනෙනවා. අතේ තදගතිය, කකුලේ තදගතිය, ඇඟේ තදගතිය, කෝප්පේ තදගතිය, මේසේ තදගතිය කියලා මෙහෙම අපිට මේ සම්මුතියත් එක්ක කලවම් වෙලා තමයි හම්බෙන්නේ. නමුත් කෙනෙක් ඒක විමසාගෙන ගියාම අත කියන එක ලැබෙන්නේ නැතුව තද ස්වභාවයක් පමණක් ලැබෙනවා. ඇත්තටම අපිට වැටහිච්ච දේ අන්න ඒ විදිහටයි මතු කරගන්නේ. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ ඔබ ඇස් දෙක පියාගෙන ඔබේ අතට මොන හරි දෙයක් අත ඇල්ලුවා කියලා. දැන් අත අල්ලනකොට කෙනෙකුට හිතන්න පුළුවන් එකපාරම වැටෙන්න පුළුවන් කවුරු හරි මගේ අත ඇල්ලුවා කියලා. අපි හිතන්නේ පෙර අත්දැකීමත් එක්ක ගැට ගහලා. නමුත් ඇත්තටම ඔබ හොඳට නුවණින් කල්පනා කරලා බැලුවොත් ඔබ මේ පැනවීම කරේ ඔබේ කාය ප්‍රසාදයට දැනිච්චි සීතල ගතියට හෝ උණුසුම ගතියට හෝ තද ගතියට හෝ මෙන්න මේ දැනීමට තමයි ඔබ මේ පැනවීම කරන්නේ. එහෙනම් ඇත්තටම ඔබට දැනුනේ තද ගතිය. ඒ තද ගතියට තමයි ඔබ අත වැදුනා, අත ඇල්ලුවා කියලා මේ විදිහට පැනවීම කරන්නේ. නාං එතකොට පින්වතුනි විදර්ශනාව මුලින්ම කරන්නේ මූලිකම හරිය තමයි මෙන්න මේ සම්මුතිය අරමුණු කර කර එතන තියෙන පරමාර්ථ ධර්මියෝ හොඳින් මතු කරගෙන. ඒක තමයි අපිට කමඨහන තුළින් මුලින්ම කරන්නේ. ධාතු කර්මස්ථානීය පිළිකුල් භාවනාව තුළින් අපිට වැටහෙන දේ හිමීට අරමුණු කරගෙන ටික ටික ඒක තුළ තියෙන ඇත්ත සත්‍ය පරමාර්ථය මතු කරගන්න. ඒක ඔබ මගේ දේශනා අහනකොට හොඳට එහෙම අහන අය අහලා ඇති. මේකට අපි මේ ධර්මයේ සඳහන් වෙන්නේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා. නාම රූප දෙක වෙන් කර ගැනීම කියලා. ඉතින් මෙන්න මේ විදිහට නාම රූප දෙක වෙන් කරගත්තු කෙනාට ඊට පස්සේ තමයි එයාට එන්නේ ඒ නාම රූප ධර්මයන්ගේ ඇති වෙන නැති වෙන ස්වභාවය පත්‍ය පරිග්‍රහ ඥානය කියලා කියන මේ ප්‍රත්‍ය හොඳින් තේරුම් ගැනීම. ඒක තමයි එයාට පටිච්ච සමුප්පාදය කියන අවබෝධය වෙන්නේ. පටිච්ච සම්පාදයේ තුලින් එයාට මේ කියන අපි අර සම්මුතිය තුලින් මතු කරගත්තු පරමාර්ථ ධර්මියෝ ඒ වගේ ඇලෙන්න බැඳෙන්න සුදුසු දේවල් නෙවෙයි. ඒ දේවල් තමයි ඇත්තටම මොහොතක් මොහොතක් පාසා ඇති වෙමින් නැති වෙමින් පවතින දේවල් කියන එක. නিত্য වශයෙන් ආත්ම වශයෙන් තියෙන දේවල් නෙවෙයි කියලා. මෙන්න මේ නුවණත් එක්ක තමයි එයාට තේරෙන්නේ ඇත්තටම මේ හැම දෙයක්ම අනිත්‍යයි නේද කියන එක. මේ හැම දෙයක්ම මම මගේ කියලා ගන්න බෑ නේද කියන නුවණ වැටෙන්නේ මෙන්න මේ ධර්මතාවයත් එක්ක. එයා මුලින් මේ සම්මුතිය තුල ඉඳගෙන සත්පුද්ගල භාවයේ ඉන්න තැන ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන කියන මේ සම්මුති ලෝකයේ තියෙන ඇත්තටම පවතින්නේ නාම රූප දෙකක්. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික කුයි පවතින්නේ කියලා ඔහු තේරුම් ගත්තා. තේරුම් අරගෙන ඇත්තටම තමන් නිදිය යුත්තේ මේ ස්කන්ධයන්ගේ. ස්කන්ධයන්ගේ කලකිරලා ස්කන්ධයන්ගේ නොලීලා ස්කන්ධයන්ගේ නුයි මිදෙන්න ඕනේ. එහෙම නැතුව ගෙවල් දොරවල් වල කරකිරිලා, අමුදරුවන්ගේ කලකිරිලා, මිල මුදල් වල කලකිරිලා ඒවා තාරින එක නෙවෙයි මේ ප්‍රතිපදාව තුළ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ තුලින් අපි මේ ස්කන්ධ ටික මතු කරගත්තාම ඒ දේවල් ඇත්තටම මොහොතක් මොහොතක් පාසා පෙර නොතිවීම හට ගන්න බවත්, ඉතුරු නැතුව නිරුද්ධ වෙන බවත් එයාට හොඳට මේ ස්කන්ධ ටික දිහා ගවේෂණය කරනකොට තේරෙනවා. සබ්දයක් ගත්තාම ඔබ හොඳට තේරෙනවා ඔබට සබ්දේ කියන එක තියෙන එකක් නෙවෙයි, මේ මොහොතට හට ගන්න එකක්. ඒකේ ක්‍රියාවෙන් පස්සේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව ඔබට තේරෙනවා. ඒ වගේම ඔබට වේදනාවක් දැනෙනකොට, ඔබට රසයක් දැනෙනකොට, මේ හැම දෙයක්ම ඔබ ගවේෂණය කරගෙන යනකොට ඔබට තේරෙනවා ඒවා හැම මොහොතෙම ඒ ඒ ප්‍රත්‍ය නිසා හටගන්නවා, ප්‍රත්‍ය නැතිනකොට නැති වෙනවා. මෙන්න මේක ටික ටික පුහුණු කරන්න පුහුණු කරගන්න අනිත් හැම දෙයක් කෙරෙහිම වෙනන දේ ආරම්භයා පවා ඔබට නුවණක් එනවා. මේ හැම දෙයක්ම ඇති වෙමින් නැති වෙමින් පවතින ධර්මතාවයක් තියෙනවා. ඔන්න ඔහොම දැනුමක් තියෙන කෙනෙකුගේ බුදුරජාණන් වහන්සේ අහන්නේ මහණෙනි රූපය නිත්‍යද අනිත්‍යද කියලා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේට මේ භික්ෂුන් වහන්සේලා ස්වාමීනි අනිත්‍යයි කියලා කියන්නේ නිකම්ම වචන ටිකක් නෙවෙයි. මේ කියන පරමාර්ථ ධර්මයන්ගේ නොපවතින බව, හටගෙන නිරුද්ධ වෙන බව තමන්ට වැටහිච්ච නිසායි අනිත්‍යයි කියලා කියන්නේ. එහෙනම් මහණේ රූපය සැපයිද දුකයිද කියලා අන් ස්වාමිනේ දුකයි කියලා කියන්නේ මේවා ඇත්තටම සැපයි කියලා අල්ල බදා ගන්න බැරි දේවල්, නිස්සාර දේවල්, විපරිණාම වෙන දේවල් කියලා තමන්ටම වැටහෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණේ යමක් අනිත්‍යයි නම් දුකයි නම් ඕක මම හෝ මගේ කියලා අල්ලා ගන්න සුදුසුද කියලා අනාත්මයේ උන්වහන්සේනේ අනිත්‍ය දුක්ඛ අනුසාරයෙන් වටහලා දෙනවා. මොකද අනාත්මය වටහා ගන්න හරි අමාරුයි. කෙනෙකුට අනිත්‍ය දුක්ඛ කියන එක යම් ප්‍රමාණයක හරි පහසුවෙන් වැටහෙනවා. නමුත් මේ අනාත්මය කියන එක කෙනෙකුට ලේසියට තේරුම් ගන්න බෑ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේනේ අනිත්‍ය දුක්ඛ අනුසාරයෙන් අනාත්මය අපිට අවබෝධ කරලා දෙන්නේ. මෙන්න මේ ටික තේරුම් ගත්ත කෙනාට එහෙත් තමන් කුරුකුරුකතු ආශ්‍රව කෙලෙස් නිසා නැවත නැවත ඒ අර දැනුම තිබුණත් නැවත නැවත අපි රැවටෙනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ පස්සේ දේශනා කරන මහණෙනි ආන්නේ නිසා ඔබ අතීත අනාගත වර්තමාන හීන ප්‍රණීත දුර ළඟ ආධ්‍යාත්මික බාහිර ආදී සියලු රූපයන් මෙන්න මේ විදිහට බලන්න. අතීත රූපයක් තියෙනවනේ ඒකත් මෙන්න මෙබඳු ස්වභාවයෙන් යුක්තයි. අනාගතයේ පිළිබඳ රූපයක් තියෙනවනේ ඒකත් මෙබඳු ස්වභාවයෙන් යුක්තයි කියලා. ඔබ නුවණින් බලන ආධ්‍යාත්මික රූපයක් තියෙනවනම් බාහිර රූපයක් තියෙනවනම් ඒකත් මෙබඳු ස්වභාවයෙන් යුක්තයි නේද කියලා හැම වෙලාවෙම මේ කොටස් කෙරෙහි අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර දුර ළඟ ප්‍රිය වූ අප්‍රිය වූ හැම රූපයක් පිළිබඳ නුවණින් බල 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 එයා ඒ වගේ තියෙන අර නිත්‍යභාවයේ ආත්මභාවයේ ටික ටික ගෙව. ඉතින් මෙන්න මේක තමයි කිව්වොත් භාවනාව කියලා කියන්නේ. එතකොට මේ විදිහට කරගෙන යනකොට තමයි එයාගේ තුල තියෙන ටික ටික අර කෙලෙස් පුරුදු ආශ්‍රව ගෙවි ගෙවි ගිහිල්ලා එයාට මේ ස්කන්ධය කෙරෙහි කලකිරීම නොයලීම ඇති වෙලා මිදෙන්න පටන් ගන්න හේතුව. ඉතින් ඔන්න ඕක තමයි පින්වතුනි අපි මම මීට පෙරත් මේ කාරණා පිළිබඳව මතක් කරලා තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ සියලු දේශනා සලකලා බැලුවාම ඒ සියලු දේශනා තුළම ප්‍රතිපදාව කියන එක ඔන්න ඔය විදිහට තමයි සකස් වෙලා තියෙන්නේ. ඒක අපි අර මීට පෙර කතා කරපු පටිසම්භිදා මග්ගේ ඒ ඥාන වැඩපිළිවෙල ගත්තත් මේක පැහැදිලිව තියෙනවා මේ ප්‍රතිපදාව. ඒ වගේම රත විනීතාදී සූත්‍රවල තියෙන සප්තවිසුද්ධි ක්‍රමයේ ගත්තත් මේකේ තියෙන්නේ මෙන්න මේ විදිහට. ඒ නිසා පින්වතුන් අපි සූත්‍රයක් දෙකක් ගවේෂණය කරාට ඒ මාර්ගයක් මතු කරගන්න අමාරුයි. ඒ සියල්ල ගවේෂණය කරලා ඒ නුවණැති ආචාර්යයන් වහන්සේලාගේ උපදෙස් අවවාද අනුසාර ඇසුරෙන් තමයි කෙනෙක් ඒ බුද්ධ දේශනාව තුළින් අන්නේ නිවැරදි ගමන් මාර්ගය මතු කරගන්නේ. ඉතින් ඒ නිසා අපිට සාධක සූත්‍ර තියෙනවා. නමුත් මේ වෙලාවේ මම මේ අදහස් කරේ ඒ වගේ සූත්‍රයක් ගෙනල්ලා මේක තව ටිකක් හෙලිපෙහෙලි කරලා දුන්න අදහස තිබුණා. නමුත් ඒත් මට ඊට වඩා වැදගත් කොටසක් හැටියට තේරුණා. මේ ඒත් මේ භාවනාවටම උපකාර වෙන දහම් කරුණු ටිකක් මේ නෙත්‍ති ප්‍රකරණේ ඒ ප්‍රතිපදාවට අදාළ කොටස් ටිකක් තියෙනවා. අනේ ඒ ටිකත් මතු කරත් හොඳයි. ඒක නිසා මම මේ වෙලාවේ අර සූත්‍රයක් අරගෙන මේක තව තවත් පැහැදිලි කිරීම සඳහා ඒක පොඩ්ඩක් පසෙකින් තිබ්බා. ඉතින් ඒ නිසා දැන් මේ ඔබට තේරෙන්නේ නැති මම මේ කතා කරපු එක මේ ටික මම කියන්න හිතුනේ මෙතන සමහර විට ධර්මයේ අහල අඩු ධර්මයේ දැනුම අඩු අය ඉන්නවා. ඒ වගේම විශේෂයෙන් භාවනාවම මුල් කරගෙන ධර්මයේ හැසිරෙන අය ඉන්නවා. ඉතින් ආන්න එයාටත් යම් ප්‍රයෝජනයක් අර්ථයක් වෙන්න ඕන නිසා තමයි මුලින් මම මේ ටික ඔබට මතක් කරන්න යෙදුනේ. ඉතින් ඒ නිසා අපි බලමු ඊළඟට මේ සඳහා අපිට මේ නිවන් මඟ ප්‍රතිපදාව සඳහා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ දේශනා අනුසාරයේ වටිනා අර්ථ ටිකක් මතු කරපු ග්‍රන්ථයක් තමයි නෙත්ති ප්‍රකරණය කියන්නේ. මේ නෙත්ති ප්‍රකරණය ඔබට සමහර විට පේනවා ඇති. මේ නෙත්ති ප්‍රකරණය බොහෝ විට අද මම දැකලා නැහැ. මේ නෙත්ති ප්‍රකරණ අනුසාරයෙන් පොතනවත් දේශනාවක් හෝ ග්‍රන්ථයක් හෙලි කරලා මතු කරලා මේකේ තියෙන කොටස් හෙලි පෙහෙලි කරලා තියෙනවා මම ගොඩක් දැකලා නැහැ. නමුත් ඉතාමත් වටිනා දහම් කරුණු කොටස් ටිකක් මේ නෙත්ති ප්‍රකරණේ පේඨකෝපදේශය වැනි ග්‍රන්ථවල තියෙනවා. මේ නෙත්ති ප්‍රකරණයේ දේශනා කරලා තියෙන්නේ කෙටියෙන් ධර්මයක් දේශනා කරාම විස්තර වශයෙන් කියන්න පුළුවන් හැකියාවක් තියෙන මහා කච්චායන මහරහතන් වහන්සේ විසින් තමයි මේ නෙත්ති ප්‍රකරණය සංග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් මේකේ අට කතාව ගත්තාම මේ තියෙන සියලු නෙත්ති ප්‍රකරණ අදාළ සියලු දේශනාවන් මහාපදේශ වලට මනාවම ගැළපෙන නිසා මේක බුද්ධ භාෂිතයක් හැටියටම සලකන්න පුළුවන් කියන එක මේ නෙත්තිප්ප කරන අට කතාචාර්යයන් වහන්සේලා මේ ඒ පිළිබඳව හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මේ නෙත්තිප්ප කරණය ගත්තාම මේක විශාල ගැඹුරු කොටස් ටිකක් තියෙනවා. අපි සූත්‍රයක් බලනකොට මේ බුද්ධ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවන් කොහොමද සකස් වෙලා තියෙන්නේ? ඒ දේශනාවේ හරය මොකද්ද? ඒ වගේම මේ දේශනාවක් අපි බලනකොට ඒකද කොහොමද බලාගන්නේ? මේ කොහොමද චතුරාර්ය සත්‍යයට ගලපන්නේ කියන මේ කාරණා තමයි මේ නෙත්ති ප්‍රකරණය තුළ පේඨකෝපදේශය තුළ සංග්‍රහ කරලා තියෙන්නේ. ඒක විශේෂයෙන් උද්දේශ වාරේ, නිද්දේශ වාරේ, පටිනිද්දේශ වාරේ කියලා වාර කීපයකින් මේක සංග්‍රහ කරලා තියෙනවා. නමුත් මේක කෙනෙකුට එකපාරම බලන්න අමාරුයි. මේක යම් න්‍යායක් තියෙනවා. ඒ න්‍යාය තේරුම් ගත්තේ නැත්නම් මේක තේරෙන්නේ නැහැ. අනේ ඒ නිසාද දන්නේ නැහැ මේක පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරන්න පෙළඹිලා නැත්තේ. එතකොට මේ දේශ නෙත්ති ප්‍රකරණේ අපිට වැදගත් කොටස් 30ක් තියෙනවා. ඒ යන්නේ ඒ ටික අපි මේ වෙලාවේ මතු කරගන්න. මේකේ සැකස්ම ගත්තහම මේකේ හාර 16ක් කියලා තියෙනවා. දේශනා හාර, යුක්ති හාර, විචය හාර, පදට්ඨාන හාර ආදී හාර 16ක් පිළිබඳව එකින් එක පෙන්වලා තියෙනවා. එතකොට අපි උදාහරණයක් වශයෙන් දේශනා හාරය කිව්වහම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේශනාව තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ මොකක්ද කියන එක පිළිබඳව දේශනා හාරෙන් පෙන්වලා තියෙනවා. විචේහාරය ගත්තාම විචේහාරය කියන එකෙන් පෙන්නලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනාවක් තුල ප්‍රශ්න කීයක් තියෙනවද, පිළිතුරු කීයක් තියෙනවද. ගාථාවක් ගත්තාම ඒකේ ප්‍රශ්න මොනවද, පිළිතුරු මොනවද, මේ ප්‍රශ්නෙට උත්තර කීයක් දීලා තියෙනවා වගේ අන්න එහෙම ගැළපීමක්. යුක්තිහාර කියුවා මේ දේශනාවක් යුක්තියයිතු ගැළපීම, ඒක මහාපදේශ වලට ගැළපීම, ඒක චතුරාර්ය සත්‍යයට ගැළපීම, පටිච්චසමුප්පාදයට ගැළපීම වගේ ගැළපීමක් ඊ ගාතාවක් හෝ දේශනාවක් ගත්තාම අන්නේ ගැළපීම තියෙනවා. ඊට පස්සේ පදට්ඨානහාර වගේ එකක් ගත්තාම ඒවා තේරුම් ගැනීමට තියෙන කාරණා මොනවද? යම් සූත්‍රයක් තේරුම් ගන්න ඒකට ආසන්නව තියෙන කාරණා මොනවද? ආසන්න කාරණා අපි කියමුකෝ දුක්ඛ සත්‍ය කියලා ගත්තොත් දුක්ඛ සත්‍ය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන පද ව්‍යංජනයන් අනන්තයි අප්‍රමාණයි. දුක්ඛ සත්‍ය පිළිබඳව ඒ චතුරාර්ය සත්‍ය දැන් දුක්ඛ සත්‍ය කියන එක පෙන්නලා තියන්නේ ඒ දුක්ඛ සත්‍ය කියන වචනින්ම නෙවෙයි. අපි සමුදය සත්‍ය කියලා ගත්තොත් සමුදය සත්‍ය හැටියට ගන්න තණ්හාවනේ. තණ්හාව කියන එක තණ්හාව නැමැති වචනින්ම නෙවෙයි පෙන්නලා තියන්නේ. තණ්හාව පිළිබඳව පද පනවලා තියෙන පද ව්‍යංජනයන් අනන්තය ප්‍රමාණයි. ආන් ඒව මොනවද කියන ඒවා පිළිබඳව විස්තර කරලා තියෙනවා. ඉතින් අම්මන් ඒ යම් සාමාන්‍ය මේ නෙත්තිප්‍රකරණයේ පිළිබඳ යම් අදහසක් ඔබට කිව්වේ. ඒකේ දැන් උදාහරණයක් වශයෙන් අපි මේ එකක් ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනාහාරය කියන එක ගත්තොත් මේ හාර 16ක් තියෙනවා. දේශනාහාරය, විචයහාර, පදට්ඨානහාර, යුක්තිහාර ආදී වශයෙන් මේ හාර 16ක් පෙන්වලා තියෙනවා. මේ දින කත්තත්තකතමේ සෝලස හාරා කියලා. දේශනාහාරා, විජයහාර, යුක්තිහාර, පදට්ඨානහාර, ලක්ඛනහාර ආදී වශයෙන් මේවා එකින් එක නිද්දේශ, උද්දේශ, පටිනිද්දේශ වාරවලදී විස්තර කරලා තියෙනවා. නමුත් මේක ඔබට මං කියන දේ වැටහෙන්නේ නැති වෙටි. නමුත් මං මේ කියාගෙන ඉන්නේ ඔබට මේ දේශනාව මං මේ දේශනාව පෙළගස්වා ගන්න ඕන හින්දා තමයි මං කියන්නේ. මොකද මන්ට අවශ්‍ය ටික එකපාරම මැදින් පටන් ගත්තොත් ඔබට මේක කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. අන්න ඒ නිසයි මට මේ ටිකත් එක්ක මේක ඔබට තේරුම් කරලා දෙන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් එක හාරයක් ගත්තොත් ඒකෙන් ඔබට යම් අදහසක් එයි. දේශනාහාරය කියන එක ගත්තොත් මේ දේශනාහාරය කියන එක ඒ නිත්‍ය ප්‍රකරණේ සංග්‍රහ කරන මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ සියලු දේශනාවන් තුල තියෙන්නේ මොකද්ද? ආස්වාදේ, ආදීනවේ, නිස්සරණේ, ඵලය, උපාය, ආනත්තිය කියන මෙන්න මේ කොටස් ටික තමයි බුදුරජාණන් වහන්සේ හැම දේශනාවක් තුළම දේශනා කරලා තියෙන්නේ. මේ සමහර කොටස් ඔබට තේරෙන්නේ නැති. ආස්වාදයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නේ. කාමයන්ගේ ආස්වාදේ මොකද්ද? කාමයන්ගේ ආදීනෝය මොකද්ද කියලා? මේ රූපේ ආස්වාදේ මොකද්ද? වේදනාවේ ආස්වාදේ මොකද්ද කියලා ගොඩාක් සූත්‍රවල තියෙනවා. එතකොට මේ ආස්වාදයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ආදීනෝය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මහණෙනි, කාමයන්ගේ ආදීනෝ මෙසේ දත යුතුයි, රූපේ ආදීනෝ මෙසේ දත යුතුයි කියලා මේ විදිහට ආදීනෝය පිළිබඳව දේශනා කරලා තියෙනවා. ඒ වගේ මේ ආස්වාද ආදීනයන් එක්ක නිස්සරණයත් දේශනා කරලා තියෙනවා. නිස්සරණය කියන එක මිදීම, කාමයන්ගෙන් මිදීම නිස්සරණය. ඒ වගේම මේ අවිද්‍යාවෙන්, තණ්හාවෙන් මිදීමත් නිස්සරණය. මේ සියලු ලෝකයෙන් මිදීම කියන පරම නිස්සරණය තමයි නිවන කියන එක. එතකොට ඒකත් නිස්සරණය. එතකොට මේ නිවන පිළිබඳව දේශනා කිරීම නිස්සරණය පිළිබඳව දේශනා. ඵලය කියලා කියන්නේ ඊට පස්සේ ඵලය කියලා කියන්නේ යම් දේශනාවකින් ලැබෙන ඵලය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට යම් දේශනාවක් තියෙනවා නම් ඒකට ලැබෙන ඵලය පිළිබඳව තමයි දේශනාව මේ ඵලය කියලා කියන්නේ. එතකොට ඒකට උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී චත්තං මහත්තං අතවස්ස කාලේ ධම්මෝ සුචින්නෝ සුකමා වහාති න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී කියලා. ධර්මයේ විසින් ධර්මයේ හැසිරෙනා ධර්මයේ විසින් රකින. ධර්මයේ හැසිරෙන කෙනාට ඵලය තමයි ධර්මයේ විසින්ම රකින්. ඒ වගේම ධර්මයේ විසින් හැසිරෙන කෙනා න දුග්ගතින් ධම්මචාරී. ධර්මයේ තුල ඉන්න කෙනා දුගතියට යන්නේ නැහැ. අන්න ඵලය. ඒ දේශනාවේ ඵලය. තවත් එකක් අපි කිව්වොත් අපි කියමු යේකේචි බුද්ධං සරණං ගතාතේ නතේ ගමිස්සන්ති අපාය. යමෙක් අවබෝධයෙන් යුතුව බුදුන් සරණ ගියොත් ඔහු අපායට යන්නේ නැහැ. ආන්නේ වගේ ඵලය කියලා මේ රහතන් වහන්සේ අදහස් කරේ අන්න ඒ වගේ කාරණාවක්. ඵලය පිළිබඳව එතකොට මේ ඵලය පිළිබඳව කරපු දේශනා තියෙනවා. මේ අකුසලයන්ගේ විපාකය මේකයි, කුසලයන්ගේ විපාකය මේකයි. ඒ වගේම සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙන් ලැබෙන ඵලය මොකද්ද? ආන් මේ විදිහට මේ ඵලය පිළිබඳව දේශනා තියෙනවා. ඊට පස්සේ උපාය. උපාය කියලා කියන්නේ මෙතන මේ අටකචාතරින් වහන්සේලාම පැහැදිලි කරලා දෙන්නේ උපාය කියන එක මේ විදර්ශනාවේ පූර්ව භාග ප්‍රතිපදාව හැටියට. උපාය කියන එක මේ නිස්සරණය සඳහා, නිවන සඳහා යන ගමනේදී මේ මුලින්ම අපි අර කියපු නාම රූප පරිච්ඡේද ඥානය, පච්චේ පරිග්‍රහ ඥානය, ඒ වගේම ධම්මට්ඨිති ඥානය, උද්‍යග්ගේ ඥානය, භංග ඥාන, බයතුපත්ඨාන ඥාන, මේ ඔක්කොම උපාය. කුමක් සඳහාද? තමන්ගේ කෙලෙස් නිවා ගන්න, ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කර ගැනීම සඳහා, ඒ වගේම සංසාරයෙන් මිදීමට, උතුම් නිවන සාක්ෂාත් කර ගැනීමට යොදලා තියෙන උපාය. එතකොට සියලුම දේ ගත්තාම උපාය පිළිබඳව දේශනා තියෙනවා. ආනත්තිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනත්තිය. මහණෙනි මෙසේ සංවර යුති චක්කුණා රූපං දිස්සා නයව සුමනෝ න දුම්මනෝ. ඇහෙන් රූප දැකලා සතුටු වෙන්නත් එපා, දුක් වෙන්නත් එපායි. උපේක්ඛෝච විහරති. නාව සති සම්පජාණී යුත්තව උපේක්ෂාවෙන් වහසේ කරන්න. මහණෙනි මෙසේ විසිය යුතුයි, මෙසේ මේ සිව්විරියව පැවැත්විය යුතුයි, මහණෙනි මෙතේ සති සම්පජාණයෙන් සිටිය යුතුයි කියලා මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ ආනත්තිය හැටියට පෙන්නේ. මේවා මේ නෙත්තිප්පකරණී පටිනිර්දේශ වාරයේදී හොඳට එක එක සූත්‍ර අරගෙන, රූත් සූත්‍ර කොටස් අරගෙන මේ බුදුරජාණන් වහන්සේගේ ආනත්තියයි, මේ බුදුරජාණන් වහන්සේගේ ආදීනව පෙන්වනු තැන්, මේ බුදුරජාණන් වහන්සේගේ ආස්වාදය පෙන්වපු තැන් කියලා විස්තර කරලා පෙන්වලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මහා කච්චායන මහරහතන් වහන්සේ මේ නෙත්තිප්පකරණේ විශේෂයෙන් සඳහන් වෙන 416 පිළිබඳව තියෙනවා. ඒ අතර බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයෙක් නිවන් මඟ රැගෙන යනකොට, නිවන කරා අරන් යනකොට උන්වහන්සේ යොදාගත්තු න්‍යායන් ටිකක් තියෙනවා, පදනම් ටිකක්. අන්නේ පදනම් ටික කොහොමද බුදුරජාණන් වහන්සේ කෙනෙක් නිවනට අරන් ගියේ කියන එක පිළිබඳව මේ නෙත්තිප්පකරණේ යම් තොරතුරු ටිකක් තියෙනවා. ඉතින් ආනේ සඳහා මේ නෙත්තිප්පකරණ මේ මහරහතන් වහන්සේ විසින් මේ සඳහා යම් පද ටිකක් යොදාගෙන තියෙනවා, යම් කරුණු ටිකක් මම ඒක ඔබට පෙන්වන්නම්. මෙන්න මෙතන තියෙනවා. දැන් තත්ත කතමානි අට්ඨාරස මූල පදානි නවපදානි කුසලානි නවපදානි අකුසලානි කියලා. මූලපද කියලා කියන්නේ මේ ඔබ මේ අහලා ඇති මේ ශාසනයේ තියෙනවා. දැන් අවිද්‍යා තණ්හා දෙක ක්ලේශ මූලයෝ කියලා ඔබ අහලා තියෙන මේ කෙලෙස් වල මුල් මොනවද කියලා. අන්න ඒ වගේ මේ කෙලෙස් පස්සේ කෙලෙස් පිළිබඳව කරලා තියෙන දේශනා තුළ, එහෙම නැත්නම් අපිට ඇති වෙන සියලු කෙලෙස් ගත්තාම කෙලෙස් ටික පද 9කට කඩලා තියෙනවා. ඒ වගේම ඒකෙන් පිරිසුදු වෙන කුසලයන් පිළිබඳවත්තාම කුසලෙනුත් පද 9කට කඩලා කියනවා. ඒ පද දෙකම එකතු වුනහම 18ක් වෙනවා. ඒක තමයි මේ අට්ඨාරස මූල පදානි කියලා මෙතන සංග්‍රහ කරලා තියෙන්නේ. එහි අකුසල පක්ෂය පද 9යි, කුසල පක්ෂයේ පද 9ක් පෙන්නලා තියෙනවා. එතකොට අකුසල පක්ෂයේ පද 9 මොනවද? තණ්හාව, අවිද්‍යාව, ලෝභය, දේසය, මෝහය, සුභ සංඥාව, සුඛ සංඥාව, නිත්‍ය සංඥාව, ආත්ම සංඥාව යන මේ නව පදයෝ අකුසලයෝය. යම් නව පදයක සියලු අකුසල පක්ෂයේ සංඝාකට සමෝසරණය කොට මේ නව පදයක් දේශනා කරන ලදී කියලා මෙතන මේ නිත්‍යප්පකරණයේ තියෙනවා. ඒතකොට සියලු අකුසලයන් ගත්තාම මේ පද 9ට සංඝා කරලා තියෙනවා. තණ්හාව, අවිද්‍යාව, ලෝභ, දේශ, මෝහ, සුභ සංඥාව, සුඛ සංඥාව, නිත්‍ය සංඥාව, ආත්ම සංඥාව කියලා. මෙන්න මේ ටික තුලින් තමයි කෙනෙක් කෙලෙසෙන්නේ, මුලා වෙන්නේ, කර්ම රැස් කරගන්නේ, සසර ඉපදින් මැරමින් යන්නේ කියන එක තමයි මෙතනින් අපට පැහැදිලි කරලා දෙන්නේ. එතකොට යම් තාක් අකුසල ධර්මයෝ තියෙනවා නම් මේ නව පදයට දාන්න පුළුවන්. කුසල පක්ෂේ ගත්තාම එහි කුසල පක්ෂයේ පද 9ක් තියෙනවා. සමතය, විපස්සනාව, අලෝභ, අදේශ, අමෝහ, සුභ, අසුභ සංඥා, දුක්ඛ සංඥා, අනිත්‍ය සංඥා, අනත්ත සංඥා. මේ නව පදයේ කුසලයෝය. යම් නවපදයක හැම කුසල පක්ෂේම සංඝාකොට සමෝසරණයකොට එය බෙබඳු නවපද මෙබඳු නවපදයෝයි කියලා මේ පද නවයක් දේශනා කරලා තියෙනවා. එතකොට එතනදී තණ්හා අවිජ්ජා ලෝභ දේශ තතේව මෝහෝච චතුරෝ විපල්ලාස විපල්ලාස හතරයි අර කිව්වේ සුභ සංඥාව ආත්ම සංඥාව නිත්‍ය සංඥාව සුඛ සංඥාව විපල්ලාස ටිකයි මේ නව පදය ක්ලේශ භූමිය හැටියට සඳහන් කරලා තියෙනවා කෙලස් භූමිය ඔය කෙලස් භූමිය ඊට පස්සේ කුසල පක්ෂයේ නව පදේ ඉන්ද්‍රිය භූමිය හැටියට පෙන්නලා තියෙනවා ඉන්ද්‍රිය භූමිය සමතය විපස්සනාව ඒ වගේම තීනි කුසලාන් කුසල මූලාන් මොනවද අලෝභ දේස අමෝහ කියන කුසල මුල් තුනත් චතුරෝ සතිපට්ඨා සතර සතිපණ්ඩානේ ඉන්ද්‍රිය භූමිය හැටියට පෙන්වලා තියෙනවා. එතකොට මේවා විමුක්ති පරිපාචනීය ධර්ම හේවත් ඉන්ද්‍රිය භූමිය හැටියට මේ netti ප්‍රකරණයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මම මේ ටික ඔබට කියන්න අදහස් කළේ මේ වචන ටිකක් කියන්න නෙවෙයි මේ කෙලස් භූමිය කියන එක තුල තමයි අපි ඉන්නේ. ඒ නිසානේ දැන් අපි මේ සසර යන්නේ අවිද්‍යාව, තණ්හාව, ලෝභය, දේශය, හාවිපල්ලාස කියන එක. මේ කෙලස් කියන දේවල් අපි තේරුම් ගත්තේ නැත්තම් මේ වගේන් අපිට මිදෙන්න බෑ. ඉතින් ආ මේ නිසා මේ කෙනෙක් යම් විදිහට මේ දුක් දුම්නස් ඇති කරගෙන කර්ම රැස් කරගෙන මේ සසර යන්නේ කෙලස් නිසා. එතකොට මේ කෙලස් පිළිබඳව තේරුම් ගන්න කෙනකෙනාට එක එක ආකාරයෙන් තමයි ඒ තේරෙන්නේ. කෙනෙකුට තෘෂ්ණාව කිව්වට වැටහෙන්නේ නැහැ, තණ්හාව කිව්වම. හැබැයි ඒකම කෙනෙකුට ලෝභය කියන කිව්වොත් වැටහෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙකුට සුභ විපල්ලාසේ සුභ සංඥාව කියලා කිව්වොත් සමහරට තව කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ආ මේ නිසා මේ කොතනින් හරි කමන්නේ කෙනෙකුට තමන් කෙලෙසලා ඉන්න කෙලෙස් කියන එක තේරෙනවා නම් ආන් ඒක උපයෝගී කරගෙන බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් ටික පෙන්නලා ඒ කෙලෙස්ෙ ගෙවෙන්න අවශ්‍ය මේ කියන විදර්ශනා ඥාන ටික එහෙම නැත්නම් අපි යට කුසල පක්ෂයේ සඳහන් කරපු ඉන්ද්‍රිය භූමිය හැටියට සඳහන් කරපු මේ නව පදිය තුලින් මේ කියන උඩ තියෙන නව කෙලස් ටික දුරු කරන්නේ කොහොමද කියන එක ගැළපීමක් කරලා තියෙනවා. අන්න ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ තෘෂ්ණාව හා අවිද්‍යාව දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ මොකද්ද යොදාගත්තේ කියලා මෙන්න මේක පිළිබඳව. ලෝභ දේශ මොහ නැති කරන්න මොකද්ද යොදාගත්තේ? මේ ඉන්ද්‍රිය භූමියෙන් මොනවද යොදාගත්තේ? කියන අන්න ඒ වගේ ගැළපීමක් මේ ග්‍රන්ථය තුලින් අපිට සිද්ධ කරලා තියෙනවා. එතකොට මේකේ දැන් නවහිච පදේ කුසලා නවහිච පදේහි අකුසලා ඒතේකෝ මූල පදානි බවන්ති අට අරස පදානි කිය. අටලොස් මූල පදයෝ කියලා මේ විදිහට සංග්‍රහ කරලා තියෙනවා. එතකොට මෙන්න මේ තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා තුළ හොඳින් ගවේෂණය කරලා මේ නෙත්තිප්ප කරන මහරහතන් වහන්සේ විසින් න්‍යායන් පහක් සංග්‍රහ කරලා තියෙනවා. ණය පහක්. අනේ න්‍යායන් පහත් අපිට ගොඩාක් වැදගත්. මේ න්‍යායන් පහ මොනවද කියලා අපි බලමු. මේ න්‍යායන් පහ තමයි පින්වතුනි මේකේ පෙන්නලා තියෙනවා. ණය පහක් නන්දියා වට්ට ණය ඒ වගේම තිපුක්කල ණය අංකුස ණය දිසාලෝචන ණය හා ඊළඟ පෙන්නලා තියෙන්නේ තිපුක්කල ණය කියලා. එතකොට මේ න්‍යායන් පහක් යොදාගෙන මේ න්‍යාය අනුසාරයෙන් කොහොමද කෙනෙක් නිවන් මඟ හෙලිපෙහෙලි කරලා තියෙන එක පිළිබඳව තමයි පෙන්නලා තියෙන්නේ. එතකොට එතන දැන් මේ නන්දියා වට්ට ණය කියන එක ගත්තාම යම් සංවරණාවක් විශේෂයෙන් සූත්‍රය ගත යම් වර්ණාවක් තණ්හාව අවිද්‍යාව ක්ලේශපක්ෂේ හැටියට අරගෙන සමත විදර්ශනා දෙක බෝධානපක්ෂේ හැටියට අරගෙන චතුරාර්ය සත්‍ය සමග පමුණුවලා යම් දේශනාවක් කරලා තියෙනවා නම් අන්න ඒක නන්දියාවට්ටන අය හැටියට මෙන්නලා තියෙනවා. එතකොට කෙනෙකුට කෙනෙක්ගේ මුලාව කියන එක මෝඩකම කියන එක පෙන්නලා තියෙන අවිද්‍යාව හා තණ්හාව කියන කෙලෙස් දෙක අරගෙන. එතකොට දැන් අපිට මොනවා හරි දෙයකට රැවටෙනවා නම් එතකොට දැන් අපි ගෙවල් දොරවල් යාන වාහන කියලා මේ රැවටෙන තැන මේ අවිද්‍යාව කියන තැනින් තමයි යාට පෙන්නලා තියෙන්නේ. මෙන්න මේ මෝඩකම නිසා තමයි ඔබට මේ විදිහේ දුක ඇති වෙලා තියෙන්නේ, කෙලෙස් ඇති වෙලා කියලා තියෙන්නේ. දුක හටගන්න දුක්ඛ සමුදය හැටියට අවිද්‍යාව හා තණ්හාව පෙන්නලා තියෙනවා. අවිද්‍යාව තණ්හාව ක්ලේශ පක්ෂේ හැටියට පෙන්නලා. දැන් මම අර මුලින් කිව්වේ දැන් අපි විදර්ශනාවක් කරගෙන යනකොට ඒ විදර්ශනාව තුළින් අපි කෙලෙස් ගෙවෙන්න ඕනේනේ. දැන් කෙලෙස් ගෙවෙන්න ඕන නම් උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ, දැන් අපි භාවනා කරනකොට මේ සත්වපුද්ගල භාවයෙන් දුරු වෙන්න ඕනේ. මේ සත්වපුද්ගල භාවයේ දුරු වෙන්න නම් දැන් මේ මිනිස්සයා කියලා ගත්ත තැන පවතින්නේ අපි කියමුකෝ නාම රූප දෙකක්, පංච උපාදාන ස්කන්ධයක් නම් ඒ පංච උපාදාන ස්කන්ධයක් තියෙන තැන ඒ උදාහරණයක් වශයෙන් රූපස්කන්ධය කියන එක අපි මිනිස්සයා කියලා රැවටිලා ඉන්නවනේ. අන්නේ රැවටිච්චි බව කියන එක අවිද්‍යාව නැමැති කෙලෙසේ නිසායි වෙලා තියෙන්නේ. එනිසා ඒ මිනිස්සයා කෙරෙහි අපි දැඩිව අල්ලාගෙන තව තවත් ඇලීම් ගැටීම් ඇති කරගන්නේ මේ තණ්හාව නිසායි. එතකොට ඒකට ඇති බැඳීම නිසායි, ඇලීම නිසායි කියලා අපි කෙලෙසන පක්ෂය පිළිබඳව, මෝඩකම පිළිබඳව, අවිද්‍යාව හා තණ්හාව කියන එකෙන් තමයි පෙන්නලා තියෙන්නේ. ක්ලේශ භූමිය පිළිබඳ කෙලෙසේ. ඒක ගෙවන්න සමතය හා විපස්සනාව තමයි යොදාගෙන තියෙන්නේ. එතකොට දැන් අපි යම් සමත කර්මස්ථානයේ තුල හිත සමාධිය වඩනකොට අන්නර කියන අපේ සිතවිලි යටපත් වෙලා හිත සමාධියට උනම් පස්සේ තණ්හාව නැති වෙලා යනවා. තණ්හාව යටපත් වෙනවා. මේ තණ්හාව යටපත් වුණාම අපිට ඇත්ත බලා ගන්න ලේසි. අවිද්‍යාව විද්‍යාව කියන එක තේරුම් ගන්න ලේසි. ඒ නිසා සමතය තුලින් තෘෂ්ණාව යටපත් කරගෙන විදර්ශනාව තුලින් අවිද්‍යාව යටපත් කිරීම සඳහා මේ සූත්‍ර දේශනාවන් චතුරාර්ය සත්‍ය සමග ගලපලා මේ කියන විදර්ශනා ඥාන අර කියපු උද්‍යප්පේ ඥාන භංග බයතුපත්තාන ඥාන කියන මෙන්න මේ වැඩ පිළිවෙල. එහෙම නැත්නම් මේ සප්ත විසුද්ධිය සතර සතිපට්ඨාන කියන මේ දේවල් කෙනෙක් රැගෙන යනවා ඒ තුලින්. එතකොට අවිද්‍යාව තණ්හාව දුරු කිරීම සඳහා සමතේ විපස්සනාව කියන එක යොදාගෙන කෙනෙකුට නිවන් මඟ පෙන්වනවා නම් ඒකට කියනවා නන්දියාවට්ට ණය කියලා. නන්දියාවට්ට ණය කියලා. යම් සංවර්ණනාවක් තුළ කෙනෙකුට කෙලෙස් පක්ෂය පිළිබඳව එයා රැවටිලා තියෙන මුලාව පිළිබඳව පෙන්වන්නේ ලෝභ දේශ මොහ කියන මේ අකුසල මුල් ටික පෙන්නලා කෙලසෙන පක්ෂයේ හැටියට, කුසල පක්ෂයේ පිරිසුදු වෙන පක්ෂයේ හැටියට අලෝභ දේශ මොහ පෙන්නලා යම් කිසි කෙනෙකුගේ විදර්ශනා මාර්ගය ආරම්භනවා නම් ඒකට කියනවා තිපුග්ගල ණය කියලා. මේක ටිකක් අමාරු වෙයි, ගැඹුරු වෙයි. නමුත් මේකේ තව ගැළපීම් ටිකක් තියෙනවා. ඒකත් එක්ක ඔබට මේක තේරෙයි. එතකොට කෙනෙකුට දැන් තණ්හාව කිව්වට තේරෙන්නේ නැහැ. නමුත් මේ ලෝභය කියන එක තේරෙනවා. ද්වේෂය කියන එක තේරෙන්න පුළුවන්. මෝහය කියන එක තේරෙන්න පුළුවන්. මෙන්න මේ ලෝභය කියන්නේ මේකයි, ද්වේෂය කියන්නේ මේකයි, මෝහය කියන්නේ මේකයි කියලා අර එයාගේ රැවටීම මුලාව මතු කරලා පෙන්නලා තියෙන්නේ මේ කියන කොටස් තුලින්. ලෝභ දේශ මොහ කියන කරුණු තියෙනවා. ඒ සඳහා ඔබ අලෝභය, අදේශය, අමෝහය කියන එක ඇති කරගන්න ඕනේ. එතකොට අමෝහය කියලා කිව්වේ අර කියපු අවිද්‍යාවම තමයි. නමුත් මෝහයට සාපේක්ෂව අමෝහය. මොකද මෙහෙම කියන්නේ කෙනෙකුට මේ විදිහට තේරෙන්න පුළුවන්. ඒ විදිහට කෙනෙකුට චතුරාර්ය සත්‍ය පෙන්නලා මාර්ගයට පමුණුවලා නිවන පෙන්නලා තියෙනවා නම් ඒක තිපුග්ගල ණය හැටියට මේ රහතන් වහන්සේ මේ නෙත්ති ප්‍රකරණයේ සඳහන් කරලා තියෙනවා. එතකොට දැන් මේ ඒ මහරහතන් වහන්සේගේ අදහසක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර ගතයන් සියල්ලම ගවේෂණය කරලා අධ්‍යයනය කරලා බුදුරජාණන් විසින් මේ කෙනෙක් නිවන් මඟට පමුණුවලා තියෙන්නේ මෙන්න මේ ක්‍රම වලින් කියලා. දැන් මේ නන්දියා වට්ටණය, තිපුග්ගල ණය කියලා අපිට පෙළේ කොහෙවත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් කීප්කෝපු ක්‍රමේ විස්තර කරලා ඒ ක්‍රමයට අපිට තේරුම් ගැනීම සඳහා මෙන්න මේ ණය කියලා අපිට නමක් දීලා මාතෘකාවක් දුන්නා. ඒක තමයි කරේ. දැන් මේ වචනේ නෙවෙයි අපිට අවශ්‍ය වෙන්නේ, මේ වචනේ තුල තියෙන සැඟවිලා තියෙන මේ න්‍යාය තමයි අපිට වැදගත් වෙන්නේ. ඊට පස්සේ යම් සංවර්ණාවක් තුලින් යම් කිසි කෙනෙකුගේ කෙලෙස් පක්ෂේ හැටියට මේ කියන විපල්ලාස ටික පෙන්නලා, මොනවද? නিত্য සංඥාව, සුභ සංඥාව, ආත්ම සංඥාව, සුඛ සංඥාව කියන එක. මෙන්න මේ ටික තේන්නනවා කෙලස් ක්ලේශ භූමිය හැටියට පෙන්නලා විපල්ලාස ටික. සද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් ටික ඉන්ද්‍රිය භූමිය කුසල පක්ෂේ හැටියට පෙන්නලා සද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් පිරිසුදු වීම පක්ෂේ හැටියට පෙන්නලා යම් කිසි කෙනෙකුට චතුරාර්ය සත්‍ය පෙන්නලා තියෙනවා නම් ඒකට කියනවා සීහ විකිලිච්ඡ ණය කියලා පෙන්වලා තියෙනවා. මේ තියෙන සීහ විකිලිච්ඡ ණය කියලා මේ නෙත්තිප්පකරණයේ සඳහන් වෙයි. සීහ විකිලිච්ඡ ණය කියලා කිව්වේ මොකද්ද? කෙනෙකුට මේ මුලාව මේ කෙලෙසෙන පක්ෂේ පෙන්වලා තියෙන්නේ ඔබ මේ රූප වේදනා සංඥා සංකාර පිළිබඳව මේ දේවල් පිළිබඳව මේ සුභයි ආත්මයි නিত্যයි සපයි කියලා අදහසක් ඇති කරගෙන තියෙනවා. මෙන්න මේක තමයි මේ කෙලස් ටික කියලා කියන්නේ. මේ නිසා තමයි සසර ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා ඔබ ඇත්තටම මේ වගේ තුල සුභ බවක්, නিত্য බවක්, ආත්ම බවක් නැහැ. මෙතන ඇත්තටම පවතින්නේ මෙන්න මේ ටිකයි කියලා කෙනෙකුට මේ සමුදේ සත්‍ය හැටියට, ක්ලේශ භූමියේ හැටියට විපල්ලාස ටික පෙන්නලා ඒකෙන් දුරු වීම සඳහා ඉන්ද්‍රිය ධර්ම ටික පෙන්නලා යම් කිසි කෙනෙකුට චතුරාර්ය සත්‍ය පෙන්වනවා නම් ඒකට කියනවා සීහ නික්කලෙත් ණය කියලා. ඊළඟ ණය දිසාලෝචන ණය කියලා. දිසාලෝචන ණය කියන එකෙන් ඒකෙන් අදහස් කරන්නේ නෙත්ති ප්‍රකණේ ඒ විදිහට තමයි සංග්‍රහ කරලා තියන්නේ. දැන් දිසාලෝචන ණයෙන් පෙන්නලා තියන්නේ දැන් ඒක විස්තර කරලා තියෙනවා. විසාලෝචන ණය කියන එකෙන් විස්තර කරලා තියෙන්නේ දැන් මේ ඉස්සරලා කියපු නන්දියා වට්ට ණය, තිපුග්ගල ණය, සීහ විකලිට ණය කියන මේ න්‍යායන් පිළිබඳව කොයි කොයි සූත්‍ර වලින්ද ඒතෙන්ට ගන්න පුළුවන්, කොයි කොයි සූත්‍ර වලද මේ පිළිබඳව දේශනා කරලා තියෙන්නේ කියලා ඒ දිසා භූත ධර්මයන්. හෙවත් මෙන්න මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ න්‍යාය යොදාගෙන තියෙනවා. මේ සූත්‍රයේ මේ න්‍යාය යොදාගෙන තියෙනවා. මෙන්න මෙතනින් මෙයාව මේ ක්‍රමයටයි පමුණුවලා තියෙන්නේ කියලා මේ නිවැරදි දිශාව තේරීම දිසාලෝචන ණය කියලා මේ ධර්මයේ මේ නිත්‍යප්පකරණයේ සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ අංකුෂ ණය කියලා කියන්නේ ඊළඟ ණය අංකුෂ ණය කියලා. අංකුෂ ණය කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ යම් කිසි කෙනෙක් අවිද්‍යාව, තණ්හාව, කෙලෙස් පස්සේ හැටියට පෙන්නලා එයාට පිරිසුදු වීම සඳහා සමතේ විදර්ශනාව පෙන්නලා මේ දෙක චතුරාර්ය සත්‍යයට ගලපලා පෙන්නනකොට ඒ සඳහා සූත්‍ර ගෙනල්ලා ඒ සූත්‍ර තුලින් මේ සමුදය සත්‍ය කියන්නේ මොකද්ද, ඒ වගේම මේ අවිද්‍යාව තණ්හාව කියන්නේ මොකද්ද කියලා පෙන්නලා සමතේ විපස්සනාව කියන එක මෙන්න මෙසේ වැඩි යසුයි කියලා මේ සියල්ල ගලපලා විස්තර කරලා චතුරාර්ය සත්‍ය පෙන්වීම කරන්නේ අංකුෂ ණය කියන එක. එතකොට මෙන්න මේ විදිහට න්‍යායන් පහක් තුලින් බුදුරජාණන් වහන්සේ පුද්ගලයන් හික්මුවා කියන එක මේ නෙත්තිප්පකරණයේ කච්චායන මහරහතන් වහන්සේ විසින් මේ නෙත්තිප්පකරණය තුළ පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට ඒකේ තව මේක ඊට පස්සේ මේ උද්දේශ වාරයේදී තියෙන්නේ නිද්දේශ වාරයේදී ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් මේකේ තියෙනවා දැන් බුදුරජාණන් වහන්සේ පුද්ගලයෝ තුන් දෙනෙක් ගැන දේශනා කරලා තියෙන උද්ගටිතන්න පුද්ගලයා, විපඤ්ඤතඤ්ඤ පුද්ගලයා, ඤෙය්‍ය පුද්ගලයා කියලා පුද්ගලයෝ තුන් දෙනෙක් ගැන දේශනා කරලා තියෙනවා. උද්ගලිතන්න පුද්ගලයා කියන ඉතා හොඳ නුවණ තියෙන ඇති කෙනෙක්. විපඤ්ඤතඤ්ඤ පුද්ගලයා කියන සාමාන්‍ය මද නුවණ ඇති කෙනෙක්. එතකොට ඒක තෝරන්නේ යම් කිසි කෙනෙකුට යමක් හෙටියෙන් කියවහම ධර්මය අවබෝධ වෙනවා නම් ඔහු උද්ගලිතන්න පුද්ගලයෙක්. එහුට උද්දේශයෙන් තමයි දේශනා කරන්නේ. ඒක තවත් දෙන්නවා මේ නෙත්තිප්ප කරන්නේ යම් කිසි කෙනෙකුට සුතමේ ඥානේ හා චින්තාමේ ඥානේ කියන දෙකම තියෙනවා නම් ඒ උද්ගලිතන්න පුද්ගලයා කියලා කියනවා. යමෙකුට චින්තාමේ ඥානේ නැද්ද සුතමේ ඥානේ ඇද්ද ඒ පුද්ගලයා විපඤ්ඤතඤ්ඤ පුද්ගලයා කියලා කියනවා. යමෙකුට සුතමේ ඥානේ චින්තාමේ ඥානේ දෙකම නැද්ද ඔහු නෙය්‍ය පුද්ගලයා කියලා කියනවා. එතකොට අර මනාකට නුවණ තියෙන කෙනාට උද්දේශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන හරියට අර කෞද්දාරු චීරිය මහරහතන් වහන්සේ පුක්කුසාති මහරහතන් උන්වහන්සේලාට බොහොම කෙටියෙන් දේශනා කරන විශේෂයෙන් මේ කෞද්දාරු චීරිය මහරහතන් වහන්සේ බොහොම කෙටියෙන් දේශනා කරලා ධර්මය අවබෝධ කරගත්තා. අන්න ඒ වගේ. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ නුවණ මද කෙනාට තව ටිකක් විස්තර කරලා දේශනා කරනවා නිර්දේශ වශයෙන්. ඒ වගේම සුතමේ ඥානයක් නැති කෙනාට උද්දේශ නිර්දේත පටි නිර්දේශ කියලා දේශනා කරනවා. මේ වචන ටික සමහර කෙනෙකුට පුරුදු ඇති, තව කෙනෙකුට පුරුදු නැති. උද්දේශ නිර්දේශ පටි නිර්දේශ කියලා කියන්නේ උදාහරණයක් වශයෙන් අපි මානිර රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංකාරය අනිත්‍යයි කියනකොට එපමණකින් කෙනෙකුට අවබෝධ වෙනවා. ඒක තමයි කෙටියෙන් කිව්වා කියලා කියන්නේ. ඊට පස්සේ නිර්දේශ කියලා කියන්නේ මහණේ රූපය කියන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ ආයෝ. එහෙම නැත්නම් මහණෙනි මේ රූපය කියලා කියන්නේ සතර මහා ධාතුත් උපාදාය රූපයක් රූපය කියන්නේ කියලා කියනවා. පටි නිර්දේශ කියලා කියන්නේ පඨවි ධාතුව කියන්නේ මොකද්ද? ආපෝ ධාතුව කියන්නේ මොකද්ද කියලා ආන් එහෙම විස්තර කරන්න කරන්න මේ පිළිවෙල තමයි මේ උද්දේශ නිර්දේශ පටි නිර්දේශ කියලා පෙන්නලා තියෙන්නේ. එතකොට මේ විදිහට දේශනා කරන බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදා හතරක් හා චරිත තුනක් සැලකිල්ලට අරගෙන දේශනා කරලා තියෙනවා කියලා මේ ග්‍රන්ථයේ සඳහන් වෙනවා. එතකොට මේ චරිත පිළිබඳව තණ්හා චරිත, දිට්ඨි චරිත, සද්ධා චරිත ආදී මේ අට කතාවල චරිත පිළිබඳව සඳහන් වෙනවා. නමුත් මෙතන විශේෂයෙන් චරිත දෙකක් පුද්ගල හතර දෙනෙක් අරගෙන තියෙනවා. හා ප්‍රතිපදා හතරක් අරගෙන මේ මහරහතන් වහන්සේ මේක විස්තර කරලා තියෙනවා. මෙතන තියෙන තත්ත්‍ව චතස්සෝ ප්‍රතිපදා චත්තාරෝ පුග්ගල තණ්හා චරිතෝ මන්දෝ සතීන්ද්‍රියේන සුඛාය ප්‍රතිපදාය දන්දාබිජ්ජා නීයායන්ති සතිපට්ඨානේන නිස්සයේති කියලා. එතකොට මේ පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි තණ්හා චරිත මද නුවණ නැති කෙනෙක් කියනවා. එතකොට ස්වභාවයෙන්ම එයා අරමුණු වල ඇලෙන කෙනෙක්, තණ්හාව වැඩි කෙනෙක්. තණ්හා චරිත, ඒ වගේම තණ්හාවත් වැඩි නුවණත් අඩු. එයාට කියනවා තණ්හා චරිත මන්දපඤ්ඤෝ පුද්ගලයා. තව කෙනෙක් ඉන්නවා තණ්හා චරිත උදත්ත පඤ්ඤා කියලා. තණ්හා චරිත උදාර ප්‍රඥා ඇති පුද්ගලයා කියලා. තණ්හා චරිත උදත්ත පඤ්ඤා. තව පුද්ගලයෙක් කියනවා දිට්ටි චරිත මන්දපඤ්ඤ පුද්ගලයෙක් කියලා. තව කෙනෙක් කියනවා දිට්ටි චරිත උදත්ත පඤ්ඤා තියුණු නොවන තියෙන කෙනෙක් කියලා. ඔන්න පුද්ගලයෝ හතර දෙනෙක් කියනවා. දැන් අපි මේ පුද්ගලයෝ හතර දෙනාගෙන් කොතෙන්ද හෝ වැටෙනවා. පුද්ගලයෝ හතර දෙනාගෙන් කොතෙන්ද හෝ වැටෙනවා. එතකොට ඒ පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ කොහොමද ප්‍රතිපදාව පනවලා තියෙන්නේ කියන එකයි මෙතනින් පෙන්වලා තියෙන්නේ. යම් කිසි කෙනෙක් තණ්හා චරිත මෝහාදික පුද්ගලයෙක්. ඒ කියන්නේ ඔහුට දැඩි තණ්හාවක් තියෙනවා, නුවණත් මදි. ඒ කියන්නේ ධර්ම කාරණාව කිව්වට ලේසියකට වැටහෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අපි කියමු කෙනෙක් පිළිකුල් භාවනාව ධාතු කර්මස්ථානයේ වඩන්න යනවා. ඒ වුණාට යාට තේරෙන්නේ නැහැ, හිත වැඩෙන්නේ නැහැ. කොච්චර කියලා දුන්නත් ඒ වැටහිනව අමාරුයි. එයාට තමයි මෝහාධික පුද්ගලයා කියලා කියන්නේ. එයාගෙම තණ්හා චරිත පුද්ගලයා කියන්නේ දැන් කොච්චර කාමයන්ගේ ආදීනෝ පෙන්නවත් ඒවා අත්හැරෙන්නේ නැහැ. වස්තු දේපල දරුවෝ කියලා මේවා අල්ල බදාගෙන ඉන්නවා කොච්චර දුකාවක්. කොච්චර ඒ වගේ ආදීනෝ පෙන්නවත් ඒවා ලේසියකට අත්හැරෙන්නේ නැහැ. සමහර විට මහා දුකක් ඇවිල්ලා අත්හැරලා අයත් ටික දවසකින් ටික වෙලාවෙන් අයත් ඒකම අල්ලගන්න. ආ මේක තමයි තණ්හා චරිත පුද්ගලයාගේ ස්වභාවය. ඒ නිසා මේක අපි තමන්ගේ චරිතය මෙතෙන් ගලපා ගන්න පුළුවන් අපිට. සමහර අයට කෙටියෙන් බණ ටිකක් කිව්වම මනාවට වැටහෙනවා. අන්න යට උදාහරණ හොඳට නුවණ තියනවා කියලා කියනවා. කොච්චර භාවනා කරත් කොච්චර බණ ඇහුවත් කෙනෙකුට වැටහෙන්නේ නැහැ. අන්න ඒක තමයි මේ කියන්නේ මන්දපඤ්ඤ පුද්ගලයා කියලා. එතකොට දැන් තණ්හා චරිත මෝහාදික පුද්ගලයෙක් ඉන්නවනම් එයාව කොහොමද නිවනට යොමු කරන්නේ? මෙතන පෙන්නනවා මෝහාදික පුද්ගලයා තණ්හා චරිත මෝහාදික පුද්ගලයා ස්මෘති ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය මුල් කරගෙන ලැසියු අභිඥාණි කියන දන්දා අභිඥා දුක්ඛාපටිපදාවෙන් ඒට නිස්ත්‍රිය වූ සතිපට්ඨානී නියාණේක තණ්හාවත් වැඩි මෝහාතික පුද්ගලයාට හැම වෙලාවෙම සිහියම මුල් කරගෙන තමයි කමඨාන් දෙන්න ඕනේ කියලා මෙතන පෙන්වන්නේ. එතකොට එයාට සිහිය මතු වෙන විදිහටම උපදෙස් දෙන්න ඕනේ. සිහිය මතු වෙන විදිහටම උපදෙස් දීලා ප්‍රතිපදාව සුඛ ප්‍රතිපදාවක් දීලා හරියන්නේ නැහැ. තණ්හාව ඇති කෙනාට තමන් භාවනා කරන තැන් දැන් උදාහරණයක් වශයෙන් භික්ෂුවක් නම් හොඳ වටිනා ලස්සන අලංකාර කුටි සෙනසුන් මේවා දුන්නොත් එයා ඒ ප්‍රතිපදාව එය ඇලෙනවා. එබඳු කෙනාට සුදුසු ගල් ගෙවල් අබ්බෝකාස වාස රුක්ක මූල ආදී බොහෝම අල්පේච්ඡ සෙනසුන් ආදී දේවල් තමයි තණ්හා චරිත කෙනාට සුදුසු. ඒ කියන්නේ දුක්ඛාපටිපදා. එයා ඒ දුක්ඛාපටිපදාව කියලා කියන්නේ එයාට අර තණ්හාව වැඩි හින්දම කෙලස් ගෙවෙන්නේ හිමීට. ඒ නිසා සමාධියක් වැඩෙනවා අඩුයි. ඒ නිසා යාට අර මුලාවත් වැඩි නිසා සතියම දියුණු වෙන විදියට කර්මස්ථානිය දෙන්න ඕනේ. එහෙම දුන්නොත් තමයි එයාට මේ කෙලස් ටික අයින් වෙලා ඉන්ද්‍රිය ධර්මයන් වැඩි වෙලා එයාගේ භාවනාවන් දියුණු වෙන්නේ. ආ මේ නිසා මෙතන ඒක හරි බොහොම වැදගත්. එහෙම පුද්ගලයෙකුට සතියම මුල් කරගෙන සතර සතිපට්ඨානෙම නිවන පෙන්වන්න ඕනි කියලා කියනවා. ඒ වගේ යම් චරිතයක් තියෙනවා නම් තණ්හා චරිත උදත්ත පඤ්ඤා. ඒ කියන්නේ නුවණ තියෙනවා නමුත් තණ්හාව අධිකයි. එහෙම පුද්ගලයෝ ඉන්නවා ලෝකේ. අනේ එබඳු පුද්ගලයා කොහොමද නිවනට යමු කරන්නේ? එබඳු පුද්ගලයාට සමාධි ඉන්ද්‍රිය මුල් කරගෙන සීග වූ අභිඥා, කිප්පා අභිඥා, සුඛා ප්‍රතිපදාව. එබඳු පුද්ගලයාට සමාධිය මුල් කරගෙන දෙන්න ඕන. මොකද එයාගේ නුවණ තියෙන නිසා එයාට මේ නුවණ වැහිලා තියෙන තණ්හාව වැඩි නිසා. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ නුවණ කෙනෙකුගේ තියෙනවනම් ඒක තේරුම් ගත්තොත් ඔහු සමත කමඨහනකින් හොඳට හිත සමාධිමත් කරොත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ පරමාර්ථ ධර්මයන් හොඳට එයාට තේරෙනවා. විදර්ශනා ඥානයන් හොඳින් මතුවෙලා ත්‍රිලක්ෂණය මතුවෙලා ඔහුට නිවන කරා යන්න පුළුවන්. ඒ නිසා එබඳු පුද්ගලයාට නුවණ වැඩි තණ්හාව අධික පුද්ගලයෙක් ඉන්න පුළුවන්. ආ නිබදු කෙනාට සමාධි ඉන්ද්‍රිය මුල් කරගෙන ධ්‍යාන පැත්තෙන් ඔහුට නිවන පෙන්විය යුතුයි කියලා කියනවා. ඊළඟ පුද්ගලයා වෙනවා දික්ටි චරිත පුද්ගලයා. දික්ටි චරිත මෝහාදීක පුද්ගලයා. දික්ටි චරිත පුද්ගලයාගේ ස්වභාවය තමයි එයා මේ තමන් මොන හරි දෙයක් වැරදිවට හරි ගත්තොත් ඒක දැඩිව අල්ලගන්න. ඒක එක පැත්තකින්. අනිත් පැත්තෙන් එයා හැම වෙලාවෙම මේ ශ්‍රද්ධාවෙන් පිළිගන්න කෙනෙක් නෙමෙයි. එයාටම තේරුණොත්, එයාටම කරුණු කාරණා විමසලා, එයාටම ගැළපුණොත් තේරක් තමයි පිළිගන්නේ. ආන්න ඒකට තමයි දික්ටි චරිත පුද්ගලයා කියන්නේ. ඒ දික්ටි චරිත පුද්ගලයාගේ ස්වභාවය තමයි හරි දේ හරි වැරදි දේ හරි අල්ලගත්තොත් එයා ලේසියෙන් අතහරින්නේ නැහැ. වැරද්ද අල්ලගත්තොත් ඒවල. දික්ටි චරිත පුද්ගලයා. එතකොට දික්ටි චරිත මෝහාදීක පුද්ගලයෙක් කියන්නේ අන්න එබඳු කෙනා කොහොමද නිවනට පමනවන්නේ? එබඳු කෙනා නිවනට පමනවන්නේ මෙන්න මේ වීරිය ඉන්ද්‍රිය මුල් කරගෙන ලැසි වූ අභිඥාවෙන් සුඛපතිපදාවෙන් සම්මප්පදාන මුල් කරගෙන තමයි බෝධිපාක්ෂික ධර්ම ගත්තාම සම්මප්පදාන මුල් කරගෙන. ඒ කියන්නේ යාගේ දැන් අකුසලයේ වුණත් දැඩිව අල්ලගෙන ඉන්නවා. ඒක ලේසියකට අතහරින්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා එබඳු කෙනාට සම්මප්පදාන කියලා කියන අර හැම වෙලාවෙම ඔහු වීරිය කරන්න ඕනේ. උපන් අකුසලයේ දුරු කරන්න. නූපන් අකුසලයේ නූපදවීම සඳහා උපන් කුසලයේ ආරක්ෂා කරන්න නූපන් කුසලයේ උපද්දවා ගැනීම කියන මේ සතර සම්මප්පදාන ප්‍රතිපදාව මුල් කරගෙන වීරිය ඉන්ද්‍රියම දියුණු වෙන විදිහට උඩ මාර්ගයේ පණවන්න ඕනේ කියලා. එතකොට තමයි ඔහුට නිවනටපත් කරන්නේ ඒ න්‍යායෙන් කියලා මේ ධර්මයේ සඳහන් වෙනවා. ඊළඟ තව පුද්ගලයෙක් ඉන්නවා දිට්ටි චරිත උදාර ප්‍රඥා පුද්ගලයා. ඒ කියන්නේ දිට්ටි චරිත කෙනෙක්. ඒ වගේම එයාට හොඳට නුවණ තියෙනවා. ඉතින් එයා යම් යම් දේවල් වල දැඩිව අල්ලගෙන තියෙන නිසා නුවණ තිබුණත් මේ කියන දේ තේරෙන්නේ නැහැ. අන්න ඒ නිසා එබඳු පුද්ගලයාට ප්‍රඥාව මුල් කරගෙන එයාට සාමාන්‍ය අපේ සද්ධාවෙන් කිව්වට තේරෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ මේ සත්වයා පුද්ගලයා කියන එක මේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියනවා සත්වයෙක් පුද්ගලයෙක් නෑ මෙතන තියෙන ස්කන්ධ ටිකක් පමණයි කියලා කෙනෙකුට කිව්වහම එහෙම නැත්නම් අපි මේ දුක එන්නේ අපි හිතන විදියටයි සත්වයා කියන එක අපි ඇති කරගත්තු අදහසක් කියලා මෙහෙම කිව්වට එයාට ඒක වැටහෙන්නේ එනිසා යාට හුද්දට ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. ඔබ කියන ওই පුද්ගලයා ඉන්නේ කොතනද? හුද්දට විමසලා බලන්න. මේ කොටස් ටික හොඳට විමසලා බලන්න කියලා. ආන් ඒ වගේ ඔප්පු කරලා මෙයාට පෙන්වන්න ඕනේ. ආන් මේකට තමයි එබඳු පුද්ගලයාට ප්‍රඥා ඉන්ද්‍රියම මුල් කරගෙන දෙන්නේ. මම අහලා තියෙනවා සමහර දැන් අපි විශේෂ ආගමක් නැති කෙනෙකුට දැන් බෞද්ධයන් ගත්තාම විශේෂයෙන් එබඳු කෙනාට ශ්‍රද්ධාව නිසා ඒ බුදුදහමේ කොටස් විශ්වාස කරගෙන එයා පුහුණු කරනවා. ඉතින් මුලින් නොතේරුණත් පුහුණු කරගෙන යනකොට එයාගේ කෙලෙස් අඩු වෙනකොට මේ කාරණාව තේරෙනවා. ඒක තමයි ඇත්තටම ස්වභාවය. නමුත් ඇතැම් අයට එහෙම හරියන්නේ නැහැ. ශ්‍රද්ධාව නැති කෙනාට බොහෝ සමහර ඉතින් විදේශ රටවල් වල ඉන්න සමහර අය ඉන්නවා කියනවා. එයාලා ආගම කියලා යමක් අල්ලගෙන නැහැ. නමුත් එයාට මේ බුදුදහම වුණත් හොඳට එයාට තේරෙන විදිහට තර්කානුකූලව කියලා දුන්නොත් ඔප්පු කරලා පෙන්නොත් එබඳු කෙනා පිළිගන්නවා. පිළිගන්නවා විතරක් නෙවෙයි ඒක යා වේගින් ඉදිරියට යනවා. ඉතින් ආනේ නිසා මේ දෙට්ටි චරිත පුද්ගලයාගේ ස්වභාවය ඒ වගේ. ඒ නිසා ප්‍රඥා ඉන්ද්‍රිය මුල් කරගෙන චතුරාර්ය සත්‍ය තුළින් ඔහුට නිවන පෙන්වන්න කියලා කියනවා. එතකොට මේ විදිහට පෙන්වුවාම යම් පුද්ගලයෙක් තණ්හා චරිත ඇති පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවනේ. මේ උබෝ තණ්හා චරිතෝ එක්කෙනෙක් තමයි තණ්හා චරිත පුද්ගලයෙක් ඉන්නවා. නුවණ මද කෙනෙක් හා නුවණ වැඩි කෙනෙක්. මේ දෙන්නම තණ්හා චරිත. එතකොට තණ්හා චරිත ඇති පුද්ගලයෝ දෙදෙනා සමත පුබ්බංගම විදර්ශනාවෙන් රාග විරාග චේතෝ විමුක්තියෙන් ඔහුට නිවන පණවනවා කියන්නේ. එතකොට ඔහුට පණවනකොට පණවන්නේ මේ තණ්හා චරිත මෝහාදීක පුද්ගලයාටයි නොනැති පුද්ගලයාටයි. ඔහුගේ ස්වභාවයෙන්ම තණ්හාව තියෙන නිසා ඔහුට සමතය අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ නිසා ඔහුට මුලින් සමත කර්මස්ථානයක් දීලා පසුව ඒ සමාධි හිතින් විදර්ශනා කරන්න මඟ පෙන්වලා දෙන්න කියනවා. ඒ නිසා තමයි මේ කියන්නේ සමත පුබ්බංගම විපස්සනාවෙන් රාග විරාගණය කොට ඔහුට නිවන පෙන්වන්න කියලා. ඊට පස්සේ දිට්ටි චරිත පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවනේ. එයා ශ්‍රද්ධාවෙන් පිළිගන්න කෙනෙක් නෙවෙයි. ඔහු හොඳට මනාකොට සකාරණ ඔප්පු කරලා පෙන්වුවොත් තමයි පිළිගන්නේ. එබඳු පුද්ගලයෙක් ඉන්නව එක්කෙනෙක් නුවණ තියෙනවා අනිත් කෙනෙක් නුවණ නැහැ. එබඳු කෙනාට විදර්ශනා පොබ්බංගම සමතෙන් තමයි නිවන පෙන්වන්නේ. මොකද යාට මේ හිත සමාධිමත් කරන්න කිව්වට ඒක පිළිගන්නෙත් නෑ එයා. දැන් උදාහරණයක් වශයෙන් දැන් අපි කියමුකෝ මේ කසිනේ ගත්තාම දැන් කසිනේ ගත්තාම ඒකෙන් මේ ධ්‍යාන අවිජ්ජා ලබා ගන්නෙ කොහොමද? දැන් අපි පඨවි කසිනේ ගත්තාම ඒ පඨවි මණ්ඩලයක් හදාගන්න. දැන් ඒක තේරෙන්නේ නැත්නම් අපි කියමුකෝ මේ ලෝහිත කසිනේ, ඕදාත කසිනේ කියලා වර්ණ කසිනේ. දැන් රතු පාටින් රවුමක් හදාගෙන ඒක ඉදිරියෙන් තියාගෙන වෙන දෙයක් මෙනෙහි නොකර රතු පාට ලෝහිතං 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 කියලා මෙනෙහි කරනවා වෙන දේවල් හිතන්නේ නැතුව ඒ එක අරමුණක් තුල නැවත 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 මෙනෙහි කරන්න තමන්ගේ නීවරණ යටපත් වෙනවා හිත සමාධිය. ඒ වගේම තමයි පට විකසනේ පටවි කියලා ඔය ඒ තුල මෙනෙහි කරනකොට සම්මුතිය තුල එයාට හිත සමාධියවත් වෙනවා. ඉතින් අතීතයේ හිටපු ඒ උතුමන් වහන්සේලා අභිඥා රූපාවචර අරූපාවචර ධ්‍යාන පව ලබා ගත්තේ ඒ ක්‍රමයට. නමුත් කෙනෙකුට මේක කිව්වට අර දිට්ඨි චරිත පුද්ගලයාට මේක කිව්වට දැන් පටවි කිව්වට කොහොමද ධ්‍යාන ලැබෙන්නේ? ලෝහිතං රතු කියලා කිය කිය හිටාට ධ්‍යාන ලැබෙනවා කියලා එයා කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. සැක කරනවා. අන්නේ නිසා තමයි එයාට නිවන් මඟ පෙන්වනකොට විදර්ශනාව මුලින් පෙන්නලා පස්සේ සමතේ පෙන්වන්න කියලා. විදර්ශනා පුබ්බංගම සමතෝ. ඒ තුලින් අවිද්‍යා ප්‍රහාණය කර එයාට නිවන් මඟ පෙන්වන්න කියලා කියනවා. මොකද ඒ බඳු කෙනාට අර ශ්‍රද්ධාවෙන් පිළිගැනීම අඩුයි. ඉතින් ඒ නිසා මෙයාගේ ඇත්තටම මෙයාව නිවනට යොමු කරන්න ඕන නම් ඉස්සරලා අමාරුවෙන් හරියට මේ විදර්ශනාවු පෙන්න එයාට දැන් ලෝභයක් එනකොට දේශයක් එනකොට මේ දේශේ නැති කරගන්න එයාට ඒකට මෛත්‍රිය නෙමෙයි කියන්නේ. එයාට ඇත්තම පෙන්නලා දෙන්න ඕන. සත්‍ය පෙන්නලා දුන්නොත් ඇත්තටම ඔබට තරහ කියන එක බාහිරින් ආවද? ඔබ යම් පුද්ගලයෙක් අරමුණු කරගෙන තරහ එනවනම් ඒ තරහ කියන එක අර පුද්ගලයාගෙන් පාවෙලා ඔබේ ශරීරය තුළට ආවද? එහින් මොනවත් මෙතෙන්ද පැමිණියාද? එතන තිබුණේ මොනවද? ඒ තරහ ඇති වෙන්න මොනවද එතන තිබුණේ කියලා ආන්නේ එහෙම පෙන්නලා දීලා. එහෙනම් ඒ ශබ්ද ටිකට ඔබම ඇති කරගත්තු අදහස නිසා නේද තරහාවේ කියලා. මෙන්න මේ විදිහට තමයි ඒ දික්ටි චරිත පුද්ගලයාගේ කෙලෙස් ප්‍රහාණය කරන්නේ. ඉතින් ඒ නිසා ආන්නේ විදිහට ඒ විදර්ශනා පුම්බංගම සමතෙන් ඔහුට නිවන පෙන්වන්න කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට ඒකේ තව ටිකක් තියෙනවා මේකේ විස්තර විසින්. යම් කිසි කෙනෙක් සමත පුබ්බංගම ප්‍රතිපදා දෙකෙන් සසර නිමා කරනවා නම් ඔහු නන්දියාවට්ටණයෙන් හික්මිය යුතුයි කියලා, පමුණුවාලිය යුතුයි කියලා. එතකොට ඒක අපි මුලින් කිව්වා. දැන් නන්දියාවට්ටණය කියන්නේ කෙලස් පස්සේ හැටියට අවිද්‍යාව තණ්හාව පෙන්නලා පිරිසුදු පක්ෂේ හැටියට සමත විපස්සනාව පෙන්නනවා. එතකොට සමත විපස්සනාව කියන එක පෙන්නලා අවිද්‍යාව තණ්හා දෙක ඒ තුලින් දුරු වෙන්න පෙන්නලා ඒ සඳහා මේ අර විදිහට ප්‍රතිපදාව පෙන්නනකොට ඒකට කියන්නේ නන්දියාවට ණය කියලා. අර චරිතය තෝරාගෙන ඒ චරිතය තුලින් කෙනෙකුට නිවන් මඟ කෙලස් ටික පෙන්වන්නේ අවිද්‍යාව තණ්හාව කියලා, පිරිසුදු වීම පෙන්වන්නේ සමත විපස්සනාවෙන් තමයි පෙන්වන්නේ. ඒකට කියනවා නන්දියාවට ණය කියලා. ඒ විදිහට මේ ණය ටික, න්‍යායම් ටික මේ විදිහට ප්‍රතිපදාවන්ට පමුණුවලා කෙනෙක්ට නිවන් මඟට පැමිණිය යුතුයි කියලා මේ netti prakaraṇī මේ තොරතුරු ටිකක් තියෙනවා. ඉතින් මේ ටික මම බැලුවාම මේකේ අපිට බොහෝ ගත යුතු දේවල් ටිකක් වටිනා දෙයක් තියෙනවා කියලා තේරෙච්ච නිසා, ඉතින් මේවා බොහෝ සෙයින් මතු නොවන නිසා, මේවා බොහෝ දේවල් හෙලිපෙහෙලි වෙලා නැති නිසා, ඉතින් මේ ටික මට මතක් කරන්න ඕනේ කියලා අදහසක් ඇති වුණා. ඇත්තටම මේක සමහර විට මේක අලුත් දෙයක් නිසා එකපාරම කෙනෙකුට ග්‍රහණය කරගන්න අමාරු වෙන්නත් පුළුවන්. නමුත් මේකේ ඇතැම් කොටස් තියෙන ඔබට ප්‍රයෝජනයක් වෙන. ඉතින් මේ සියල්ල වෙන්න බෑ. සියල්ල නොවේ වෙන්න පුළුවන්. නමුත් ඔබට මේක නැවත නැවත හෝ මේ පොතක පරිශීලනය කිරීමෙන් හෝ මේ දේශනා ශ්‍රවණය කිරීමෙන් යම් දෙයක් ඔබට නිවන සඳහා ප්‍රයෝගී කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඇත්තටම මෙහි අපිට මේ ගත යුතු දේවල් ටිකක් තියෙනවා. දැන් කොහොමද මේ මුලාව වැඩි කෙනා නිවන් මඟ තෝරාගන්නේ? කොමාද අරමුණු වල අතහැරෙන්නේ නැතුව දිට්ඨිය වැඩි කෙනා නිවන් මඟ තෝරාගන්නේ කොහොමද කියන එක පිළිබඳව ඒ දේවල් හොඳට පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ කෙලෙස් කියන්නේ මොනවද? ඉන්ද්‍රිය ධර්ම, ඒ කියන්නේ කුසල පක්ෂය කියන්නේ මොනවද කියලා පෙන්නලා. එතකොට ඒ කෙලෙස්යන් දැන් අපි කෙනෙකුට මුලාව කියන එක අවිද්‍යාව කියන තැනින් පෙන්නලා එහෙම නැත්නම් තව කෙනෙකුට මෝහය කියන තැනින් පෙන්නනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවන් තුල තියෙන මේ චතුරාර්ය සත්‍ය පැනවීමේ න්‍යායන් අනන්තයි අප්‍රමාණයි. පද ව්‍යංජනියෝ අනන්තයි අප්‍රමාණයි. ඉතින් ඒ නිසා හැම තැනකින්ම බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය තමයි පෙන්වලා තියෙන්නේ. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අර කියපු අර මම මුලින් මතක් කරපු මේ සෝලස හාරා කියන එක ගත්තොත් හාර 16 උදාහරණයක් වශයෙන් පළමු හාරය ගත්තොත් දැන් ඒකේ මම කියවනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව සියල්ල තියෙන මේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණ ඵලයේ උපාය ආනස්තිය කියලා මේ ටික අපි චතුරාර්ය සත්‍යයට ගැලපුවොත් මේ ආස්වාදය කියන එක සමුදේ සත්‍යයට ආදීනවේ හා ඵලයේ කියන එක දුක්ඛ සත්‍යය ආදීනවේ කියන එක දුක්ඛ සත්‍යය ඵලයේ කියන එක ඵලයේ කියන්නේ අපිට ලැබෙන විපාකයේ වශයෙන් ගත්තොත් ඒක දුක්ඛ සත්‍යය උපාය කියන එක මාර්ග සත්‍යය නිස්සරණය කියන්නේ නිරෝධ සත්‍යය ආනත්‍ය හා උපාය මාර්ග සත්‍යය ආනෙතකොට මේ චතුරාර්ය සත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ මේ ආස්වාදේ ආදීනවේ නිස්සරණය ආදී වශයෙන් දේශනා කරලා තියෙනවා. එතකොට මම මේකෙන් කියන්න ඔබට උත්සාහ කරේ මේ බුදුරජාණන් වහන්සේ කොතනින් පෙන්වුවත් මේ චතුරාර්ය සත්‍ය විවිධ න්‍යායන් තුලින් තමයි පෙන්වලා තියෙන්නේ. ඉතින් ඒක අපිට මේ සියල්ලම නෙවෙයි අපිට ගැළපෙන න්‍යාය අපිට ගැළපෙන ක්‍රමේ හොඳාකාරව වටහාගෙන තේරුම් අරගෙන ඒ තුළින් අපේ කෙලෙස් තේරුම් අරගෙන තමන් තුළ උස්සන්න කෙලෙස් මොනවාද මේ කෙලෙස්ේ කොහොමද තේරුම් ගන්නේ ඒ කෙලෙස්ේ දුර වෙන විදිහට කොහොමද මම මානසිකාරය කරන්නේ කියන එක අපි හොඳට තේරුම් කරගන්න. පින්වතුනි බොහෝ අය භාවනා කරනවා. නමුත් භාවනාව කරාට ඒ භාවනාව කියන එක දියුණු වෙන්නේ පින්වතුනි ඒ කමඨහන කියන එක තමන්ගේ කෙලෙස්ේ ගැලවෙන විදිහට ඒ කමඨහන තියන්න. දැන් අපි පිළිකුල් භාවනාව හරි ධාතු කර්මස්ථානයේ හරි කරනකොට මේ කොටස් ටික එහාට මෙහාට මෙනෙහි කරා කියලා අපේ කෙලස් ටික දිවෙන්නේ නැහැ. දැන් මේ කොටස් ටිකම පුද්ගලයව පස් දිනක් ගත්තොත් අපි කියමු කුණුප කොටස් ටික මේ කෙස් ලොම් නිය දත් හම් මස් නහර කියන මේ කොටස් ටික වෛද්‍යවරයෙක් දකිනවා. ඒ වගේම මුත දේහයක් පරීක්ෂා කරන මේ මෝචරියේ ඉන්න මිනී කපන කෙනා දකිනවා. භික්ෂුවක් දකිනවා. ඒ වගේම අසල් ඇති පිරිසක් දකිනවා. තවත් තමන්ගේ ළඟම ඥාතියෙක් දකිනවා. මේ හැමෝම දකින්නේ එකම කොටස් ටික. හැබැයි දැක්කට මේ පස් දෙනාගේ මේ කොටස් අරමුණු වෙලා ඇති වෙන අදහස් ටික පස් ආකාරයක්. ඉතින් ඒ නිසා මේවා දැක්කා කියලා මෙනෙහි කරා කියලා අපි කෙලස් කියන්නේ. එහෙනම් මේ කෙස් දිහා බැලිය යුත්තේ කෙස් අරමුණු කරගෙන අපි තුල ඇති වෙලා තියෙන කෙලෙසි ගැලවෙන විදියට කෙස් කියන එක උපකාරක ධර්මයක් විතරයි. මේ කෙස් ටික වඩන්න හෝ කෙස් දියුණු කරන්න නෙවෙයි අපිට කිව්වේ. ඒ අරමුණ තුල අපි තුල ඇති වෙලා තියෙන කෙලෙසි මොකක්ද කියලා වටහාගෙන අන්න ඒ කෙලෙසි ගැලවෙන විදියට අපි යෝනිසෝ මනසිකාරය පැවැත්වුවා. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ දැන් කෙස් කියන එක අරගෙන ධාතු වශයෙන් කෙනෙක් බලනවා කියලා. දැන් මේ කෙස් කියන්නේ පටවි ධාතු තද ස්වභාවයෙන් යුක්තව ආපෝ ස්වභාවයෙන් යුක්ත ධාතු ස්වභාවය කියලා මෙහෙම මෙනෙහි කරා කියලා කෙලෙස් ගෙවෙන්නේ නැහැ. හැබැයි ඒක කුසලයක්. ඒකෙන් සමාධිය ඇති වෙනවා. නමුත් පින්වතුනි මේ කෙලෙස්ය තුල බැසගෙන තියෙන ආත්ම දෘෂ්ටියක් අපි ගාව තියෙනවා. මේ කෙස් කියන අරමුණ තුල නিত্য සංඥාවක් තියෙනවා. ආත්ම සංඥාවක් තියෙනවා. මෙන්න මේ කෙලෙස්ය මේ අදහස හොඳින් වටහාගෙන ඒ කෙලෙස් ගැලවෙන විදිහට මේ අරමුණ දිහා බැලිය යුතුයි. ආන්න එතකොටයි අපි තුල මේ අරමුණ තුල බැසගෙන තියෙන කෙලෙස් ටික අයින් වෙලා එතන තියෙන යථාර්ථය මතුවේ. ඉතින් ආන් ඒ නිසා ඒක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ විදර්ශනා කරන හැමෝම භාවනා කරාට ඒ භාවනාව තුළින් කෙලෙස් ගෙවෙන විදිහට යෝනිසෝ මනසිකාරයේ පවත්වා ගන්න. ආ මෙහෙම කරාම සමහර අය වේගෙන් එයාගේ විදර්ශනා ඥාන දියුණු වෙනවා. සමහර අය හැමදාම වඩනවා. බොහෝ වෙලාවක් හදලා. නමුත් එයාට ප්‍රතිඵල නැහැ. ප්‍රතිඵල නැත්තේ පින්වතුනි, එයා හරියට අර මුලාව දුරු වෙන විදිහට එයා මේ හිත තියන්නේ නැහැ. අනේ නිසා. ඉතින් ආන් ඒ වගේ මේ විදර්ශනාව සමතේ කියන මේ හැම එකක්ම ගත්තාම මේ බුද්ධ ශාසනයේ නිවන් දකින වැඩපිළිවෙල ඒ ප්‍රමාණිකූලව මුලින් ඒ සම්මුතිය බිඳගෙන පරමාර්ථ ධර්මිය හොඳින් මතු කරගන්න ඕනේ. ඒ පරමාර්ථ ධර්ම මතු කරගත්තු කෙනාට විතරයි ඉහළ ඥාන විදර්ශනා ඥාන සියල්ල දියුණු වෙලා යන්නේ. ඒක මතු නොවි අපි කොච්චර එහාට යන්න හැදුවත් කවදාවත් ඒ විදර්ශනා ඥානයන් කිසිම ප්‍රතිඵලදායක වෙන්නේ නැහැ. ඒවා කුසලයක් වෙයි, ඒ තුල යම් සැනසෙල්ලක් වෙයි. නමුත් කවදාවත් මේ අවිද්‍යාව ගෙවෙනවා, මාර්ගයක් උපදිනවා කියන එකක් වෙන්නේ නැහැ. ඉතින් ආනේ නිසා මේ පරමාර්ථ ධර්මයන් අරමුණු වෙලා ඒ වගේ ඇති ඇතිවීම නැතිවීම දැකලා මේ වගේ කලකිරලා නොවැළිලා මිදීම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම මේ කරපු දේශනාවේ ඇතැම් තන් ඔබට ටිකක් අවුස්සාගත ඇති, සමහර කෙනෙකුට ඒක තේරෙනවා ඇති. යම් ප්‍රමාණයක හෝ යම් කොටස් ටිකක් හරි ඔබගේ ජීවිතයට මේකින් එකතු කරගන්න පුළුවන් නම් ඒක මේ දේශනාවේ අර්ථය හැටියට මම සලකනවා. ඉතින් ඒ නිසා මේ ධර්ම දාණය මේ දේශනාව තුළ යම් ගැටලු හෝ මේට පරිබාහිර හෝ යම් ගැටලුවක් තියෙනවා නම් ඒ සඳහා ඒ කතා කරන්න මොනවද ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒ සඳහා අවකාශ සලසනවා. ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම මේ උතුම් ධර්ම දානමය කුසලය උතුම් නිවන් පිණසම පවතිවා කියලා හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
සාදු 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 ස්වාමීන් වහන්සේ අප්‍රමාණ බින් මම හිතනවා අපිට ඉතාමත්ම කලාතුරකින් අසන්නට ලැබෙන ධර්ම කොටස් ඒ වගේම නිතිප්පකරණය පේඨගෝපදේශය වගේ ග්‍රන්ථ දැන් බොහෝ විට බැහැර කරන කාලයක තියෙන්නේ අපි මේ ඉන්නේ. ඉතින් ඒවැන්නේ කාලයක ස්වාමීන් වහන්සේ මේ ග්‍රන්ථවල තියෙන වැදගත්කම මේ ධර්ම මාර්ගයට ඒ වගේම භාවනා මාර්ගයට ඇති වැදගත්කම අපිට ඉතාමත්ම හොඳට පැහැදිලි කරලා දුන්න ස්වාමීන් වහන්සේ ඒක අප්‍රමාණපින් ඔබ වහන්සේ අපිට මුලින්ම පඤ්ඤාප්ති පිළිබඳව අපිට විද්‍යාමාන පඤ්ඤාප්ති සහ විද්‍යාමාන පඤ්ඤාප්ති ආදී වශයෙන් තේරුම් කරලා දුන්නා. ඊට පස්සේ පරමාර්ථ ධර්ම පිළිබඳවත් ඒ වගේම ඒ ඥාන වැඩ පිළිවෙල ගැනත් ඔබ වහන්සේ අපිට කෙටියෙන් සඳහන් කරා. ඒ වගේම නිතිප්ප කරන ග්‍රන්ථයේ තියෙන මේ 416 පිළිබඳවත් ඔබ වහන්සේ අපිට ඉතාමත්ම හෙලිපෙහෙලි කර දීමක් දුන්නා. ඒක උඩ කාට හරි ඒ පොත් පරිහරණය කරනවා නම් ඒකට මේක මම හිතනවා බොහෝ සෙයින්ම උපකාරී වෙන තැනක්. ඒ වගේම න්‍යාය පහත් රන්දි අවට්ටාදී වූ පිළිමඟ ඔබ වහන්සේ අපිට දේශනා කළා අප්‍රමාණපින් හොඳයි. එහෙමනම් අපිට මේ අවස්ථාව තියෙනවා ඒ දේශනාව ඇසුරින් විශේෂයෙන්ම ප්‍රශ්න නගරව නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ වෙනත් ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න අවස්ථාව තියෙනවා. දැනටමත් අපිට අත ඔසවලා තියෙනවා කීප දෙනෙක්. අපි මුලින්ම පාලිත සිරවද මහත්මයාට යොමු වෙනවා. සිරවද සර් නයි
ස්වාමීන් වහන්සේ අවසරයි. ඉතාමත් ගැඹුරු ධර්මයක් ස්වාමීන් වහන්සේ අපිට කියලා දුන්නා. ඉතාමත් කුසල් සිටින ඔබ වහන්සේට මගේ පළවෙනි ප්‍රශ්නය ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මම බොහෝ විට කරන්න මේ කායානුපස්සනාවේ ඉන්ද්‍රිය භාවනාවේ කියන වොක් මෙඩිටේෂන් වගේ ඉන්ද්‍රිය භාවනාව කරන්නේ. එතකොට මගේ ප්‍රශ්නය ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මේ නාම රූප පරිච්ඡේඥානයත් ඒ වගේම ප්‍රත්‍ය පරිච්ඡය
පරිච්ඡේඥානය
ඒවා අපි කොහොමද දකින්නේ ස්වාමීන් වහන්සේ මේ කායානුපස්සනාවෙන් නැත්නම් මේ සිසු කරනකොට මේ අපි මේ භාවනාව කරනකොට අපි දකින් කොයිලා මොන අවස්ථාවෙද අපි මේ ඥානෙ දිනු වෙනකොට මේවා අපි කොහොමද මේවා දකින්නේ බලෙන් දකින්න බෑ නමුත් ඒවා කොහොමද අපිට ඒවා ඒ දකින්නේ කියන එක දැනගන්න ස්වාමීන් වහන්සේ ප්‍රශ්න හරියට දන්නෙත් නෑ ස්වාමීන් වහන්සේ මේක.
ඔව් මට තේරුණා එක. මම එක ඔබට තේරුම් කරලා දෙන්න මේ නාම රූප දෙක කොහොමද තේරුම් ගන්න කියන එක. ඒක අපිට කමඨහන් කීපයක් යොදා ගන්න පුළුවන්. අපි උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ දහස කර්මස්ථානයේ තුලින් කොහොමද මේ නාම රූප හා පත්‍ය පරිග්‍රහව මතු කරගන්නේ කියන එක ගොඩාක් විස්තර කළ යුතු දේශනාවක්. මම ඒ පිළිබඳව ගොඩාක් විස්තර කරලා තියෙනවා. නමුත් මේකේදී මම යම් තේරුම් ගැනීමට අදහසක් දෙන්නම්. මේ කොහොමද නාම රූප දෙක මතු කරගන්නේ කියන එක. මම මුලිනුත් කියවනේ අපි හැම වෙලාවෙම සම්මුතියට අහු වෙලා ඉන්නේ. අනන්ත ජාති සංසාරයේ අපි හැමෝම සම්මුතියත් එක්ක ඉන්නේ. මනුස්සයෝ නෙවෙයි යටින් අවීචයේ පටින් උඩින් අකනිත්ත නෙවසඤ්ඤා නාසඤ්ඤායතන දක්වා හැමෝම ඉහළ ගියත් පහළ ගියත් හැමෝම සම්මුතියට මුලා වෙලායි. දැන් ඒක ඒ නිසා හරි අමාරු දෙයක්. මේ ප්‍රශ්නේ බොහොම වැදගත්. එතකොට අපි පඨවි ධාතු ටික මේ ධාතු කර්මස්ථානයේ තුලින් කොහොමද රූපේ මතු කරගන්නේ? අපි ධාතු කර්මස්ථානයේ රූපේ හැටියට තේරුම් ගන්නේ සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරෙන් තමයි රූපේ හැදිලා තියෙන්නේ. එතකොට සවිඥානික අවිඥානික හැම රූපයක්ම සතර මහා ධාතුෙන් නිර්වාණය වෙලා තියෙන්නේ කියලා අපි කමඨහන තුල අපි ඉගෙන ගන්නවා. දැන් එතකොට රූපේ කියනකොට තව කොටස් තියෙනවා උපාදාය රූප කියලා. එතකොට එයාට ඒ සියල්ල අවශ්‍ය වෙන්නේ නැහැ. කෙනෙකුට මේ ධාතු හතර තේරුණා නම් එක්කෙනෙකුට එකක් හෝ වැටුණා නම් ඒ ප්‍රමාණවත් උට රූපය පිළිබඳව ඇති වෙලා තියෙන මුලාව දුරු කරගන්න. එනිසා දැන් අපි රූපය හැටියට දකින්නේ මොකද්ද? අත, කකුල, නාසය, ඇස, ශරීරය ආදී ඔහොම තමයි අපි රූපය කියවල් මතක් වෙන්නේ. නමුත් අපි මේ ධාතු තුලින් රූපය මතු කරගන්නකොට අපි මුලින්ම අපි යම් උදාහරණයක් ගත්තොත් අපි කයට හිත යොමු කරගෙන ඉන්නකොට මේ කාය විඥාණයට හොඳට දැනෙනවා තද ගති, සීතල ගති, උණුසුම් ගති. දැන් ඔන්න තද ගති දැනනකොට අපි ඒවා නම් කරන්නේ ඔළුව රිදෙනවා, කකුල කැක්කුමයි, අතේ තද ගතිය කියලා මෙහෙම පනවන්නේ. නමුත් පැනවීම අයින් කරාම අපිට ඇත්තටම තද ස්වභාවයක් දැනෙනවා. උදාහරණයක් වශයෙන් අපේ ශරීරයට මත තිබ්බාම එක්ක සීතලක් දැනෙන්නේ, තු තද ගතියක් දැනෙන්නේ. මේ මොකද්ද ඔබට අරමුණු වෙන්නේ? මේ පඨවි ධාතුව හෝ අරමුණු වෙනවා තද බව, සැහැල්ලු බව, බර බව කියන මේ ඔක්කොම පඨවියේ ලක්ෂණ. ඇත්තටම තද ගතියක් තමයි ඔබේ කාය විඤ්ඤාණයට අරමුණු. නමුත් අපි මේ තද ගතිය හැටියට දැක්කේ නැතුව අපි හත නැල්ලුවා හරි අත වැදුනා මේසය වැදුනා කියලා මේ වගේ මොනවා හරි පැනවීමක් කරනවා. අන්න එතකොට සීතලක් උණුසුමක් දැනෙනකොට මේ ඇත්තටම මේ ධාතු ස්වභාවය රූපේ යථා ස්වභාවය තමයි ඔබට ආරමුණු වෙන්නේ. ශරීරයට ඔබට හිත යොමු කරගෙන ඉන්නකොට හොඳට ඔබට මේ ඇත්තටම සැබෑ රූපේ මතු කරගන්න පුළුවන්. එතකොට මේ තද ගති, උණුසුම් ගති, සීතල ගති හොඳට මේ කයට යොමු කරගෙන ඉන්නකොට තේරෙනවා. ඒ ඔස්සේ ඔබට මේ පඨවි ධාතු, මේ තේජෝ ධාතු, මේ වායෝ ධාතු කියලා හොඳට ඔබ ඒ දැනෙන ගති අරමුණු කරගෙන හොඳින් පඨවිය කියන්නේ මේකයි කියලා හොඳට අත්දකිනවා ඔබ. නුවණට වටහා ගන්න. ආන්නේම වටහාගත්තු කෙනා මෙබඳු පඨවි ධාතු සමූහයකින් තමයි කෙස් කියන රූපේ හැදිලා තියෙන්නේ. මෙබඳු පඨවි ධාතු සමූහයකින් තමයි ලොම් කියන රූපේ හැදිලා තියෙන්නේ. එහෙනම් ඇත්තටම කෙස් කියන එක තුල තියෙන්නේ පඨවි ධාතු සමූහයක් මිස කෙස් කියන යමක් නැහැ. එහෙනම් මේ පඨවි ධාතු සමූහයට අපි කෙස් කියන නම දුන්නා මිසක් ඒ කෙස් කියන පැනවීමක් කරා මිසක් සත්‍ය වශයෙන් තියෙන්නේ පඨවි ධාතු සමූහයක්. ලොම්, නියදත්, හම් මේ විදිහට අපේ ශරීරයේ තියෙන තද ගතියෙන් යුක්ත කොටස් ටික ඔක්කොම අරමුණු කරගෙන දැන් යා කෙස් කියනකොට නිකම්ම කෙස් කියන්නේ පඨවි ධාතු කියලා කිව්වේ නෑ. තව පඨවි ධාතුව කියන්නේ මොකද්ද කියලා හොඳට අවබෝධ කරගත්තු ඒ අදහසින් තමයි යා මේ කෙස් කියන්නේ පඨවි ධාතු සමූහයක් කියලා කිව්වේ. දැන් ඒකේ හතරම තියෙන බව ඇත්ත. නමුත් අපි මුලින් අරමුණු කරන්න අපිට තේරෙන තැනින් ඒකයි මෙතන මං කියුවේ. ඒ නිසා ආනේ විදිහට යා රූපේ මතු කරගන්න. දැන් රූපේ මතු කරගත්තු කෙනාට දැන් ඕලුවට බලන්න ඔබ මේ තද ගතිය කියන එක කොහාට ධර්මුණුනේ? අතට දැනුණාද? වෙන කොහාට ආවිනාද? ඇහැට පෙනුණාද? නෑ. තද ගතිය කියන එක දැනුනේ හිතට. ආනේ තද ගතිය දැනගන්න බව නම් මේ හිත විඥානයේ හිත කියලා කියන්නේ. දැන් අපි ඒකට මම දැනගත්තා මට හිතුණා කියලා අපි හිතට පැනවීම කරනවා. නමුත් ඇත්තටම තද ගතිය දැනුනේ හිතට. ආන් ඔබට හිත මතු කරගන්න පුළුවන්. දැන් මේ තද ගතිය මේක අත නෙවෙයි මේ පඨවියයි කියලා ඔබ හඳුනාගත්තේ කොහොමද? අන්නේ සංඥාව තමයි ඒව හඳුනාගත්තේ. ඒ තද ගතියත් එක්ක ඔබට දැනෙනවා එක්කෝ සැප වේදනාවක් හෝ කර්කසනම් දුක් වේදනාවක් හෝ දැනෙනවා. මේ විඳීමක් දැනෙනවා. ආරම්භණයේ විඳීමක්, ආන්නේ වේදනාව. මේ පිළිබඳව ඔබට චේතනාවක් එනවා. තද ගතිය කියන එක ඔබ දැනගත්තේ චේතනාව තුලින්. වටහා ගත්තේ. ආනේක සංස්කාර ස්කන්ධය. මේ සියල්ලම නැති වුණත් ඔබට ඒ නාම ධර්ම එකක් දෙකක් තුලින් හරි මේ නාම ධර්ම ටික මතු කරගන්න පුළුවන්. අන්න ඔබට දැන් තද ගතිය දැනෙනකොට මේ නාම රූප දෙකකගේ හට ගැනීමක් නේද මේ තියෙන්නේ කියලා ඔබට තේරෙනවා. කොහොමද මේ නාම රූප දෙක හටගත්තේ? මේ ස්පර්ශය නිසා, මේ ධාතු දෙකක් ගැටීම නිසා හෝ වෙනවීම නිසා හෝ මේ බඳු ගතියක් දැනෙනවා. මේ ධාතු ස්පර්ශ වීම නිසා තමයි දැනුනේ. මේ ස්පර්ශ නොවුනනම් මේක දැනෙන්නේ නැහැ. ආන්න එතකොට ඔබට මේ දැන් ඔබ නාම රූප දෙක මතු කරගත්තා. ඒක හොඳින් තමන්ට දියුණු වෙන්න මේ හැම දැනෙන ආයතන හය තුරා හොඳින් මේක මේ සම්මර්සණය කරනවා. එතකොට ඔබට හොඳට නාම රූප දෙක වෙන් වෙලා පේනවා. දැන් අපිට මොන හරි ඇහෙන් දැක්කත්, කණෙන් ඇහුවත්, ශබ්දයක් ඇහුණත් අපි ගෙඩි පිටින් ඒක අහවලා කතා කරා කියලා ගන්න නෑ. මේ ස්කන්ධ පහකගේ හට ගැනීම නිසයි මේ ඇහිම කියන එක වුනේ. ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දේ ඇහෙන බව හිත අහවල් ශබ්ද කියලා හඳුනාගන්නේ මම හඳුනාගත්ත නෙවෙයි. හඳුනාගන්න මම කොහෙද ඉන්නේ? අපි ඒක විමසලා තේරුම් ගත්තනේ. ආනේ විදිහට නාම රූප දෙක වටහා ගන්න. මේක ගොඩක් විස්තර කළ යුතුයි. නමුත් මෙතනදී අනිත් අයටත් අවස්ථාව දෙන්න ඕන නිසා මම මේක කෙටි කරන්නේ. නාම රූප දෙක හොඳට මතු කරගන්නවා. එහෙම මතු කරගත්තු කෙනාට ආන එතන මේ දැනෙන ගති සත්‍ය වශයෙන් තියෙන දේවල් නෙවෙයි. ඒ අවස්ථාවට හටගන්නේවා. මේ ප්‍රත්‍ය නිසයි හටගන්නේ කියලා හොඳට මේ ප්‍රත්‍ය තුලින් එයාට පත්‍ය පරිග්‍රහ කිරීමේ නුවණ එනවා. උදාහරණයක් වශයෙන් අපි ශබ්දේ කියන එක, ශබ්දේ කියන එක අපි තියෙන ශබ්දයක් අහනවා නෙවෙයි. ඒ වස්තු දෙකක් ගැටීම නිසා ওই අවස්ථාවට හඬ හටගන්න. ඒ හඬ හටගෙන ඒ ස්පර්ශය නැති වෙනකොට මේ ශබ්දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් අපි මේක නොදන්නකොට ඒවා ඇති බවට ගන්න. ඒ ඉස්සරලා ඇහිච්ච ශබ්දේ කියලා, ඉස්සරලා කතා කරපු දේ, ඉස්සරලා කියපු දේ කියලා මේ ඔක්කොම අතීතයට ගැට ගහලා ගන්නවා. නමුත් ඒ ශබ්දේ ඇහිම් වශයෙන් යම් ස්කන්ධ ටිකක් හටගත්තා නම් ඒ මොහොතේ හටගන්න ස්කන්ධ ටික එතනම නිරුද්ධ වෙනවා කියලා මේන්න මේ විදිහට ප්‍රත්‍ය බලලා ඒ ප්‍රත්‍ය ඇතිවීම නැතිවීම බැලීම තුලින් යාට ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය එනවා. ඔන්න ඔය දෙක එකතු වුණාම තමයි සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙන්නේ. ඔය එකක් හරි නැත්නම් සම්මාදිට්ඨිය සම්පූර්ණ නැහැ. නාම රූප දෙක පරිච්ඡේද ඥානේ පමණක් තිබ්බට සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙන්නේ නැහැ. මේ දෙකම එකට තියෙනවා. එතකොට තමයි සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙන්නේ. එතකොට මේ නාම රූප පරිච්ඡේද ඥානේ කොහොමද Tamanට දැන් නාම රූප පරිච්ඡේද ඥානේ හරි කියලා තේරුම් ගන්නෙ? එයාට අපි කියමු පැයක් හරි පැය භාගයක් හරි ආයතන හය හරහා එන අරමුණු එයාට සම්මුතියට අහු නොවි නාම රූප වශයෙන් එක දිගට බල බලා ඉන්න පුළුවන් නම් ඒ තුලින් එයාගේ හිත කය සංසිඳිලා හිතස් සමාධිමත් වෙනවා නම් අන්න එයාට මේ නාම රූප පරිච්ඡේද ඥානය මතුවලා තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. මම හිතන්නේ ප්‍රමාණවත් වෙයි මේ කාල වේලාවත් එක්ක මේ ප්‍රශ්නට පිළිතුර දෙවන් සරණයි. හේතු තුනක් කියලා ගත්තත් කමන්නේ ඒක අපිට ඕනේ විදියට. දැන් අපිට හේතු හැටියට ගොඩාක් මේ ශාසනය පෙන්වලා තියෙනවානේ. දැන් අපි කියමු රූපේ හැටියට පෙන්වන කම්ම, චිත්ත, ඊතු, ආහාර මේවත් හේතු. ඒ වගේ හේතු කොතනින් හරි කමන්නේ, එක හේතුවකින් හරි කමන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ මේවා තියෙන දේවල් කෙනෙක් ඇති කරපු දේවල් නෙවෙයි, මෙන්න මේ හේතුව නිසායි මේක හටගත්තේ කියලා නුවණ විතරයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා හේතු තුනක් බල පින්න. හරි, හොඳයි.
හොඳයි, තෙරුවන් සරණයි. අපි ඊළඟට විශාඛා මහත්මිය ගමු වෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්ස.
ආව තෙරුවන් සරණයි.
ඒක හොඳ ධර්මදේශනයක්. මට අර මේ දිට්ඨිය අධික පුද්ගලයාගේට කරන මේ භාවනාව ගැන පොඩ්ඩක් තව ටිකක් වැඩිපුර අහගන්න කැමති. මම ඔබ වහන්සේට ඒ ගැන මේ ප්‍රශ්නිකුත් එවලා ඇති. මේ සෙමෙච් එකකින් ඒක නම් සතර සතිපට්ඨානයට අදාළව මම අහලා තියන්නේ අර ද්විතිය අධිකාරයට චිත්තානුපස්සනාවයි ධම්මානුපස්සනාවයි කියලා. ඉතින් දැන් මේකෙත් ඔබ වහන්සේ මේ ගැන හරි දක්වන ද්විතිය අධිකාරයට විදර්ශනා ඵලමෝ සමත කියලා.
ඔව්.
තව පොඩ්ඩක් මේ ගැන මේ විස්තරයක් කරනවා ස්වාමීන් වහන්සේ මේ අපිට මේ 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 විදියට පුරුදු කරන්.
එතනදී මං ඒ දිට්ඨි චරිත කෙනාට විදර්ශනාව මූලික කරගෙන යන්න කියලා කිව්වේ. එහෙම කියන්න හේතුව ඇත්තටම සමහර අය ස්වභාවයෙන්ම සමතයානික විදර්ශනායානික කියලත් මේ බෙදීමක් කරන්න පුළුවන්. සමහර අයට කොච්චර සමාධිය වැඩුවත් එයාගේ හිත සමාධියමත් වෙන්නේ නැහැ. නිසා ඒබඳු කෙනාටත් ඇත්තටම විදර්ශනාවෙන් පටන් ගන්න එක හොඳයි. එතකොට එයාට අර උස්සන්න කෙලෙස් නිසා හෝ යම් යම් දේවල් තේරුම් ගන්න බැරිකම නිසා එයාට හිත සකස් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කොයි කෙනෙක් වුණත් දැන් අපි ඒ වගේ සමහර විට අපිට සමත කමඨාණක් වැඩුවට ඒකේ සමාධියක් ඇති වෙන්නේ නැත්තම් විදර්ශනාව මුල් කරගෙන කරගෙන යන්න පුළුවන්. ඉතින් එතකොට අපි විදර්ශනාව මුල් කරගෙන යනවා කියලා කියන එකෙන් අදහස් කරේ හැම වෙලාවෙම යා පටන් ගන්නෙම විදර්ශනාවේ. එතකොට යා පිළිකුල් භාවනාව හෝ ධාතු කර්මස්ථානිය එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙකුට අර ඒ රූපය හොඳට තේරුම් අරගෙන අර ඔබතුමියම එක දවසක් මගෙන් අහපු ප්‍රශ්නයක් තිබුණ මේ චිත්තානුපස්සනාව හෝ සංඥාව හෝ තේරුම් ගත්ත ප්‍රමාණවත් කියලා. ඉතින් කෙනෙකුට මේ පරමාර්ථ ධර්මය මතුවෙච්ච කෙනාට ඒ තැනකට මේ දැනෙන ඇහෙන දේවල් ඔක්කොම මේ හිතකට වැටෙන දේවල් මේ හිතකට හිතකින් හටගෙන හිතක් හටගෙන හිතක් නිරුද්ධ වෙනවා නේද කියලා අවබෝධයෙන් යුක්තව එයාට ඒ එතනින් හරි මේ දේවල් තේරෙනවා. හැබැයි එයාට රූපයේ පිළිබඳව අවබෝධය තියෙන්නත් ඕනේ. ඇත්තටම රූපය කියන එක අපිට බලන්න උනේ රූපයේ කිසි දෝෂයක් නැහැ. මේ තරම් අපිට මේ රූපය පිළිබඳව කර්මස්ථාන දෙන්න උනේ රූපය පිළිබඳව අපි ඇති මුලාව නිසා. ඒ නිසා රූපයෙන් කවදාවත් කෙලෙස් ආවේ නැහැ. රූපය නිසා කවදාවත් කර්ම සකස්ුන්නේ නැහැ. රූපය නිසා නෙවෙයි රූපයෙන් ආවේ නැහැ. ඉතින් එතකොට ඒ නිසා කෙනෙකුට රූපය හොඳට තේරුම් ගත්තාම පසුව උට තේරෙනවා නම් මේ වේදනාව සංඥාව සංකාරයේ කියන නාම ධර්ම තුලින් නේද මේ හැම පටලැවිල්ලක්ම වෙලා තියෙන්නේ. කෙලස් කර්ම මුලාව ඔක්කොම සකස් වෙන්නේ මේ හිතෙන් නේද? මේ හිතෙන් නේද මේ ඔක්කොම අපි ගැට ගහන්නේ කියලා යාට හිතමතු වෙන්න පුළුවන්. ඒ තුලින් යාට අර රැවටෙන එක නැති කර ගන්නවා. දැන් මිනිස්සයා කියලා රැවටෙනකොට යා හොඳට තේරුම් ගන්න නෑ. එතන තියෙන්නේ මෙන්න මෙහෙම නාම ධර්ම ටික. මේ රූප ධර්ම ටික. එහෙම තියෙන තැන හිතින්ම නේද මේ මුලා කරලා රවට්ටලා අපි මුලා කරලා මේ කෙලෙසන්නේ කියලා යාට හොඳට හිත ප්‍රකට වෙන්න පුළුවන්. ඒ හිත හෝ සංඥාව හෝ මේ වගේ පරමාර්ථ ධර්ම නාම රූප ධර්ම මතු කරගෙන එයාගේ අවිද්‍යාව කියන එක තේරුම් ගන්න ඕන. එහෙම නැත්නම් තණ්හාව කියන එක තේරුම් ගන්න ඕන. අන්න ඒ තුලින් කෙනෙක් කෙලෙස් නිවා ගන්න හදනවන අන්න යා විදර්ශනාව මුල් කරගෙන දුක නිවා ගන්න හදන කෙනෙක් විදර්ශනාව මුල් කරගෙන යන කෙනෙක් කියලා කියන්නේ. නමුත් ඉතින් ඒකේදීත් මම හැම වෙලාවෙම මතක් කරන්නේ විදර්ශනාව කරනකොට සමතයත් යම් යම් ප්‍රමාණ වලින් යොදා හොඳට විදර්ශනාව වැටහෙනවා නම් ඒකෙන්ම සමාධි වෙනවා. නමුත් යම් ප්‍රමාණයකට හරි යම් කර්මස්ථානයක හිත සමාධිමත් කරගන්නවා නම් ඒක විදර්ශනාවට ටිකක් උපකාරයක් වෙනවා. එනිසා ඒ මම එතන දිට්ටි චරිත පුද්ගලයා කියලා එතනින් අදහස් කරේ යාට අර කරුණු කාරණා වැටහුණාම තමයි කෙලෙස ගෙවෙන්නේ. ඒ නිසා හොඳට ඒ පුද්ගලයා කියන එක හොඳට පෙන්නලා හිතට ඔප්පු කරලා දෙනවා. එක්කෝ නාම ධර්ම අනුසාරයෙන් එක්කෝ රූපේ අනුසාරයෙන්. යා රූපෙට නම් වැඩි පුළුල මුලා වෙලා ඉන්නේ රූපේ ඇති තතු හොඳට එහෙලි කරලා බෙදලා පෙන්නනවා. ඉතින් එයාට තේරෙනව නම් නෑ මේ හිතෙනුයි මුලා වෙන්නේ මේ හිතෙන් නේද මේ ඔක්කොම කරන්න කියලා කෙනෙකුට මේ නාමයේ පැත්ත මතු වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. එහෙම කෙනාට ඒ තුලින් මතු කරගත්තා කියන වරදක් නෑ. මේ අවශ්‍ය උනේ අපිට ආත්ම දෘෂ්ටි අයින් කරන්න. නිට්ටයයි ආත්මයි කියලා ගත්තු කෙලෙස් අයින් කරගන්නයි ඕන මොනේ. ඉතින් ආන්න නිසා ඒක කුමන හෝ පරමාර්ථ ධර්ම කොටාසෙන් එයාට මතු වෙනව නම් ඒක නෙවැරදි. තෙරුවන් සරණයි. මේ ප්‍රමාණවත් වුණාද දන්නේ.
හොඳයි ස්වාමීන් වහන්සේ, අපි මන ඊළඟ ප්‍රශ්නෙට යමු. අපි හොඳයි, අපි ඊළඟට යමු වෙනවා. ජෝතිපාල විජේසිංහ මහත්මයාට, ජෙදුවල් මහත්මයාට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන්ගේ අවසරයි. පින්වත් ස්වාමීන් වහන්සේ, මම මේ ප්‍රශ්නේ යොමු කරන්නේ මේ භාවනාවේ ආරම්භ කෙනෙක් හැටියටයි. මම මිකන ගොඩාක් දන්නේ නැහැ. දැන් මේ සමත පූර්වාංග විදර්ශනාවේදී දැන් උදාහරණයක් හැටියට මෛත්‍රී භාවනාව අරගන්නවා. මම වෛර නැත්තෙක් වෙම්වා, මම තරහ නැත්තෙක් වෙම්වා, මම දුක් වේදනා නැත්තෙක් වෙම්වා, මම සාන්ත ස්තූපත් වෙම්වා. ඒ වගේම සබ්බේ සත්වා සියලුම සත්වෝ මේ විදිහට භාවනාව කරලා මම අහලා තියෙනවා. ඊට පස්සේ විදර්ශනාවට යොමු කරන්න නම් මම කියලා කෙනෙක් නැතේ කියලා විදර්ශනා කළ යුතුයි කියලා. ඉතින් මම දැනගන්න කැමතියි පින්වත් ස්වාමීන් වහන්සේ, දැන් මෙතන කොහොමද මම විදර්ශනාවට යොමු කරන්නේ? මම කියලා කෙනෙක් නැත්තයි කියලා ගන්නෙ කොහොමද කියන එකයි මගේ ප්‍රශ්නේ. දරුවත් අරනයි.
ඔව්, මෛත්‍රී භාවනාව ඇත්තටම තියෙන්නේ සද්ද පඤ්ඤප්තිය පදනම් කරගෙන මම නිදුක් වේවා නිරෝගී වේලා කියලා කියනවා. නමුත් විදර්ශනාවේක හාත්පසින්ම වෙනස්. සත්ව පුද්ගල භාවයෙන් තොරව මෙතන තියෙන්නේ මෙන්න මෙහෙම පරමාර්ථ ධර්ම කොටස් ටිකක් තියෙන්නේ කියලා කියන එක විපස්සනාව. දැන් හාත්පසින්ම වෙනස් දෙකක්. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මම මේ මෛත්‍රී භාවනාව කිරීම තුළින් තමන්ගේ ආත්ම දෘෂ්ටිය වැඩි වෙනවා, ආපහු විදර්ශනා කරලා ඒක නැති කර ගන්නවා, අයත් මෛත්‍රී භාවනා කරලා අයත් මේක වැඩි කර ගන්නවා දෝ කියන අදහසකුත් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඇත්තටම අපි මෛත්‍රියට අපි කතා කරොත් ඒක තේරෙන්නේ නැති වෙන්න. මුලින් අපි මේ මෛත්‍රී භාවනාව යොදාගන්නේ තරහ ද්වේෂය දුරු වීම සඳහා. ඒ තුලින් හිත සම්පත් වෙනවා, සමාධිමත් වෙනවා, සත්වයන් කෙරෙහි ඇති හිතයිසී භාවයේ තුලින්. ඇත්තටම මේකට අරමුණු වෙලා තියෙන සත්ව පඤ්ඤාක්තිය. ඒතකොට ඇත්තටම සත්වයක් වශයෙන් නෑනේ අපි. මම නිදුක් වේවා හෝ මගේ මිත්‍රයෝ අසල්වාසින් හෝ නිර්දේවා නිරෝගීවා කියනකොට යාට සැබෑවටම අරමුණු උනේ සත්ව පඤ්ඤාක්තියක්. සත්වයා කියලා පනවපු අරමුණක් මිසක සැබෑ වශයෙන් සත්වයක් නෙවෙයි. ඉතින් ඒකෙන් හිත සමාධිමත් කරගත්තන් පස්සේ ආ මෛත්‍රී භාවනාවේ එයා ඒ මෛත්‍රී භාවනාවෙම හොඳට හිත සමාධිමත් වුණා. දැන් එයාගේ හිත දුවන්නේ නැහැ, හිත තැම්පත් වෙලා තියෙන්නේ මෛත්‍රී කර්මස්ථානයේ තුල. එතනම ඔහුට මම කියලා, මම නිදුක් වේවා නිරෝගී වේවා කියලා ගත්ත ඒ අරමුණම ඔහුට ගන්න පුළුවන්. ඒ අරගෙන මම කියලා ඔහුට වැටහෙන රූපේ නම් රූපේ හොඳට එයා දැන් විදර්ශනාවට නම් එයා යම් කමඨහනක් ඉගෙනගෙන ඉන්නපෑ. එතකොට අපි කියමුකෝ එයා යොදාගත්තේ අසුභ කර්මස්ථානයේ. එතකොට ඒ අසුභ කර්මස්ථානයේ කොටස් ටික අරගෙන දැන් මේ මම පණවන්නේ මම කියලා මේ කෙස් නොම් නියදත් හම්මස්නහරාදි මේ කොටස් ටිකටනේ. එතකොට මේකේ කොතනද මම ඉන්නේ? මේතන තියෙන කොටස් ටිකක් නේද? කෙස් කියලා කියන්නේ ලොම් නෙවෙයි, ඒකෙන් සම්පූර්ණ වෙන් වෙච්ච කොටස් ටිකක්. ලොම් කියන්නේ වෙනම කොටසක්. එහෙනම් වෙනස් වෙනස් වූ කොටස් සමූහයක් තියෙනවා. ඒවා සුභ බවක් නෑ, අසුභ අසාරෝ කොටස් ටිකක් පමණක් ඇත්තේ. මෙතන සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා නෙවෙයි කියලා යාට මේ එකක් හැටියට පේන දේ තුල කොටස් රාශියක් තියෙනවා. ඒ කොටස් ටික අසුභ අසාරෝ කොටස් ටිකක් හැටියට බලනවා. කාන් එතකොට යාර මම කියලා ගත්ත ඒ අරමුණ අරගෙනම ඒ තුල තියෙන ඇත්ත බලනවා. ඉතින් මේ අරක සමාධිය කියන එක යා සම්මුතියක් යොදාගත්තේ. ඉතින් විපස්සනාව කියන එක යා එතන තියෙන ඇත්ත බලනවා. ඉතින් ඒ නිසා සමාධියෙන් එයා හිත තැම්පත් කරගෙන එතන ඇත්ත බලනවා. ඉතින් මේ විදිහට තමයි එයා මෛත්‍රී භාවනාව කරලා ඒ මෛත්‍රී භාවනාවම කෙනෙක් විදර්ශනා පැත්තට හරවා ගන්නව නම් හරවා ගන්න. ඉතින් ওই විදිහට අපිට තවානාපාන සතිය ගන්න පුළුවන්. මේ කොයි දේ ගත්තත් අපිට මේ ඒ කෙනෙකුට සමත කමඨහනක් වඩනවනේ, සමත කමඨහනිම අරමුණ විපස්සනාවට හරවන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙනෙකුට පුළුවන් ඒ කර්මස්ථානයකින් හිත සමාධිමත් කරලා විදර්ශනාව හැටියට ඔහුට වෙනම කර්මස්ථානයක් තේරෙනවනම් සිහියෙන්ම ඔහු ඒ කර්මස්ථානෙට මාරු වෙනවා. මාරු වෙලා ඔහු ධාතු කර්මස්ථානෙ වෙන්න පුළුවන්, පිළිකුල් භාවනාව වෙන්න පුළුවන්, ආයතන වශයෙන් බලනවා වෙන්න පුළුවන්. එතකොට ඒක විදර්ශනාව. එතකොට විදර්ශනාව වඩනකොට යා පරමාර්ථ ධර්ම මතු කර කර නුවණින් මෙහෙයව. සමතේ වඩනකොට එතනදී දැන් එයා පරමාර්ථ ධර්ම ගන්න යන්නේ නැහැ. එතනදී යා ඒ කියන පඤ්ඤප්තිය අරමුණු කරගෙන නැවත නැවත එක අරමුණක හිත පවත්වීම සමාධි. ඒ අරමුණේ යථාර්ථය දැකීම විපස්සනාව. ඉතින් ආන්න ඒ විදිහට තමයි මේ සමතය තුළින් කොහොමද විපස්සනාවට හරවාගන්නේ කියලා යම් දලා අදහසක් මම කිව්වේ. ඒක ඉතින් නොතේරෙනවා නම් අපිට ඒක ටිකක් විස්තරව අපිට තව කතා කරන්න වෙනවා. දයි තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. බොහෝම පිං.
ස්වාමීන් වහන්සේ අපිට තව තුන් දිනක් විතර ඉන්න ප්‍රශ්න අහන්න ඔබ වහන්සේගේ කාලය කොයි ආකාරයෙන් ස්වාමීන් වහන්සේ?
ආ කමන්නේ අපි කෙටියෙන් උත්තර දෙමු.
හොඳයි. ඉවර කර අපි ඩිලන් ඩිඩාන්ට යොමුනා ධර්මවත් නැහැ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්සේ. ඔව් තෙරුවන් සරණයි. කියන්නම. ආ
ස්වාමීන් මේ ප්‍රශ්නයක් තියලා ලොකු කරන්න. සංඥාසනේ අර දැන් ආනාපාන සති භාවනා වෙදි.
ඔව්.
ඒකෙදි දැන් අර අපි දැන් අපි ගන්න සිද්ධියක් දැන් අපි සමාධියෙන් ඒක හැබීර විසුද්ධිය පිණිස දැන් ආනාපාන සතිය මතකදී මේක විසුද්ධිය සාධනය වෙන විදියත් මුලින්ම තාවසින් විසුද්ධිය විශ්ති විසුද්ධිය සමාධි වෙනකොට එතකොට ඒකෙදී
ටිකක් පැහැදිලි නම් වුණා මදි. මේ මොන හරි ප්‍රශ්නයක් ඉන්න වෙන්නේ නැති. ඒකෙන් මං හිතන්නේ මුලින් මට ඇහිච්ච හැටියට මේ ආනාපාන සතිය තුළින් කොහොමද මේ විසුද්ධි වලට ඒ සප්ත විසුද්ධි වගේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි කියන දේවල් මතු කරගන්නේ කොහොමද කියලා වගේ ප්‍රශ්නයක් නේද ඇහුවේ.
ස්වාමිනාස් දැන් ඒක දැන් අපගේ අපේ සීල විතර කැඩෙන නිසා දැන් අපේ ඒක විසුද්ධියට පැමිණ දැන් සීල විසුද්ධිය
සම්පූර්ණ
නැහැ ස්වාමිනාස්.
ඔව්.
දැන් එහෙම නැත්නම් ස්වාමිනා දැන් භාවනා කරද්දී අපිට එතන විසුද්ධිය සම්පූර්ණ වෙනවද නැත්නම් ආනාපාන සති භාවනාවෙන් සතිය දිගටම පවත්වාගෙන යම් ප්‍රමාණයකට සමාධිය හෝ උපදවා ගත්තාම ස්වාමීන් වහන්සේ එතන විසුද්ධි සප්ත විසුද්ධි සම්පූර්ණ වෙනවද විසුද්ධිය සම්පූර්ණ කරන්න පුළුවන් වෙනවද ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒකෙන් දැන් සමතේ යම් ප්‍රමාණයකට වැඩුවට පස්සේ ආයේ අමුතුවෙන් විදර්ශනා කරන්න ඕනද නැත්නම් ඒ තුරම විදර්ශනාව තියෙනවද නැත්නම් ස්වාමීන් වහන්සේ දැන් එතකොට මේ අර අර දිට්ඨි විසුද්ධිය ඒ වගේ දේවල්
දැන් ඉතින් ඇත්තට මේ සීල විසුද්ධිය ගත්තහම ඒක හිත සමාධි වැඩුවා කියලා සම්පූර්ණ වෙන එකක් නෙවෙයි. දැන් නමුත් කෙනෙකුට සමාධිය වඩන්න බැරි කමක් නැහැ. ඉතින් මේ කෙනෙකුට ඒවා අමතක කරලා දාලා ඒත් ඉතින් ධර්මේ නම් පෙන්වන්නේ කෙනෙකුට සීලය සම්පූර්ණ නැත්තම් සමාධිය හෝ වැඩෙන්නේ නැහැ කියලා. මොකද එයාට ඒ එක අරමුණක් තුල හිත පවත්වන්න බෑනේ. යාගේ කරපු කියපු දේවල් සිහිවිවි එනවනේ. ඉතින් ඒ නිසා මුල් කාරණාව සීලවිසුද්ධිය කියන එකේ මුල් පදනම තමයි අපිට පණවලා තියෙන සීලයක් තියෙනවනේ. පංච සීලය නම් කෙනෙක් අට සීල් රකින්නවනම් ඒ සීල් පද ටික ආරක්ෂා කරගනිමු. දැන් මේ ටික මම කඩන්නේ නෑ කියලා අපි ආරක්ෂා අදිෂ්ඨාන කරගන්න. අදිෂ්ඨාන කරගෙන සමාධි වෙනවා. දැන් Taman ඒක තවත් සත්පුරුෂයෙක් ගාවට ස්වාමීන් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා කෙනෙක් ඒ විදිහට පොරොන්දුනා නම් එපමණකින් ඔහු අදිෂ්ඨාන කරගත්තොත් ඔහු අර වෙච්ච දේවල් ගැන සිහි කර ඉන්න එක නෙවෙයි තියෙන්නේ. අද ඉඳන් මම මේ ටික කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගෙන ශික්ෂාපද ටික අදිෂ්ඨාන කරගත්තොත් එතන ඉඳන් ඔහු පිරිසුදු පුද්ගලයෙක්. ඊට පස්සේ අපිට වෙච්ච දේවල් ගැන කුකුස් කර ඉන්න අවශ්‍ය නැහැ. ආ දැන් මම අදිස්ථාන කරගත්ත ඒක එක්කෝ අපි සමාදන් වීම වශයෙන් හෝ තවත් කෙනෙකුට ප්‍රකාශ කිරීම වශයෙන් හෝ මේ කොමන හරි ක්‍රමයකින් තමන් නැවත මේ ශික්ෂාපද පහ කඩන්නේ කියලා අදිස්ථානයක් ඇති කරන. දැන් ඒ ප්‍රමාණ ඊට පස්සේ ඔහුට පුළුවන් ඒ සමාධියක් වඩන්න. ඉතින් ඒ සමාධියක් වඩනකොට දැන් එයාගේ සීලය පිරිසුදුයි. දැන් වෙච්ච දේවල් මට මෙහෙම මේවල් වුණානි කියලා පසුතැවි තැවි ඉඳලා හරියන්නේ නැහැ. නැවත නොකරනවා කියන තැනට ගත්ත ගමන් එයා ඔහු පිරිසුදු කෙනෙක්. ඉතින් නමුත්
සාමිනාස් මේ අවසන්.
ඔව්.
සාමිනාස් දැන් අප සීලය පිරිසුදුම කරගන්න හිතියොත් අපිට විදර්ශනා කරන්න එතකොට බැරි වෙනවනේ සාර. ඒ කියන්නේ සාමාන්‍ය සීලය විසුද්ධියටම පැමිණෙන කන් හිතියොත් එහෙම විදර්ශනා කරගන්න යම් කාලයක් ගත වෙනවනේ සාමිනාස්.
ඔව් නෑ නෑ මං අදහස් කරේ එහෙම අපි මේ අපි කියමු මේ ශික්ෂාපද ටික මේ රැකෙනකම් මං විදර්ශනාව කරන්නේ ඒත් එකන් විදර්ශනාව හෝ සමාධිය නොවඩින්න ඕනේ කියන එක නෙවෙයි අදහස් කරේ. දැන් අපි අර ශික්ෂාපද ටික කැඩණේ වලින් රැක ගන්නවා කියලා අදිස්ථාන කරන එපමණයි. ඊට පස්සේ දැන් ඔහුට පිරිසුදුයි. ඊට පස්සේ ඔහු හිත සමාධිය වඩනකොට කෙලෙස් යටපත් වෙනකොට විදර්ශනාවෙන් කරුණු කාරණා තේරෙනකොට අර ශික්ෂාපද ටිකට යාට කඩන්න වෙන්නේ නැහැ. ඒ ශික්ෂාපද ටික කැඩෙන්නේ කොමක් නිසාද? එක්කෝ ලෝභය නිසා, එක්කෝ ද්වේෂය නිසා, එක්කෝ මෝහය නිසා. මේ ලෝභ දේශ මෝහ තමයි ශික්ෂාපද කැඩීමේ හේතුව. ඉතින් ඒ නිසා ලෝභය පදනම් වෙලා තමයි කෙනෙක් සත්තු මරන්නේ, කෙනෙක් හොරකම් කරන්නේ, කෙනෙක් කාමයේ වර්ධ වැසිනේ ලෝභය පදනම් වෙලා. දැන් එයාට සමතය තුළින් ලෝභය යටපත් වෙනවා නම්, විදර්ශනාව තුළින් ඔහුට යෝභය යටපත් වෙනවා නම්, ඔහුගේ ශික්ෂාපද ටික කැඩීමේ හේතුව නැති වෙනවා, නිරුද්ධ වෙනවා. ඉතින් එතනින් ඒහු ටික ටික ඉදිරියට යනකොට හිත පිරිසුදු වෙනකොට අර ශික්ෂාපද ටික ඔහු කඩන්නේ නැතිවම යනවා. නමුත් සමතේ වඩන්න පටන් ගන්නකොට ඔහු සීලයේ පිළිවෙත යම් අදිෂ්ඨානයක පිහිටියෙත්. අන්න ඒක තමයි කියන්නේ. නැතුව ඇත්තටම අපි මේ බොරු කියන්නේ නැතුව ඉන්න හොඳටම පුහුණු වෙලා මේ භාවනා කරන්න ඕනේ කිව්වොත් කවදාවත් කෙනෙකුට භාවනා කරන්න බෑ. ඒ නිසා ඒ බඳු කෙනා හැදෙන්නයි මේ පුහුණුව වෙන්නේ. ඉතින් ඒ නිසා පුහුණුව පටන් ගන්නකොට අපි යම් අදිස්ථානයක් ඇති කරගෙන ඊට පස්සේ අපි සමතකමඨාණක් වඩාගෙන යනකොට තමන්ටම තේරෙනවා දැන් බොරුවක් කියන්න හිතුනට බොරු කියන්න හිතෙන්නේ නැහැ. පරුස වචනයක් කියන්න හිතුනට පරුස වචනේ කියන්න හිතෙන්නේ නැහැ. ඇයි? ඔහු ගාව තිබුණු උස්සන්න කෙලෙස් ටික අර සමාධිය නිසා එක්ක යටපත් වෙලා විදර්ශනාව නිසා යටපත් වෙලා නිසා. ඉතින් ඒ නිසා ඒ විදිහට තමයි සීලය පදනම් කරගෙන සමාධිය වඩනකොට යාට චිත පිරිසුදු වෙනවා. ඊට පස්සෙ යා අර කියපු ආකාරයට යම් විදර්ශනා කමඨහනක් අරගෙන හිත දියුණු කරනකොට ඊතරු ඥාන ටික විසුද්ධි ටික යාට සම්පූර්ණ වෙනවා.
සමිනාසනේ අපිට දැන් ආනාපාන සතිය භාවනාව දියුණු කරගෙන යද්දී දැන් සාමාන්‍යයෙන් දැන් අර පේන රෙන්කානි සංඝහන්සේගේ විදර්ශනා අත්දැකීම කියන පොත්වහන්සේගේ ඒ කියන්නේ දිට්ඨි විසුද්ධිය සම්පූර්ණ කරගන්න නම් අපි දිට්ඨි විසුද්ධිය සම්පූර්ණ වුණා කියලා දැනගන්නේ කොහොමද සංඝහන්සේ දැන් නාම රූප සතියටත් එතකොට දිට්ඨි විසුද්ධිය ආදී සම්පූර්ණ කරගන්නවාද කියලා අපිට තේරෙනවා නැත්නම් ඒක
හරි හරි නෑ ඒකටම සමගාමි උත්තරයක් තමයි මම ඔය ට ඉස්සෙල්ලා දුන්නේ. එතකොට එතනදී දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ මොකද්ද? නාම රූප පරිච්ඡේද ඥාණය සම්පූර්ණ වීම. ඒ කියන්නේ නාම රූප පරිච්ඡේද ඥාණය. ඒ කියන්නේ දැකීම පිරිසුදු වෙනවා. දැන් අපිට රූපයක් පේනකොට අපි හිතන්නේ මිනිස්සෙ, ගෙවල්, දොරවල්, හිතවතා, අහවලා කියලා හිතන්නේ. ශබ්දයක් ඇහෙනකොටත් අපි එක එක දේවල් ඇත්තටම ඇහුනේ ශබ්දයක්. නමුත් අපි ඒක දැනගත්තේ වැරදි විදියට. එහෙනම් දිට්ඨිය මිච්ඡා වෙලා තියෙනවා. එතකොට දකින දේ ආරම්භයත් එහෙමයි. එතකොට දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ ආයතන හයට දකින, අහන, දැනෙන දේ තුල තියෙන්නේ මේ සත්ත්ව පුද්ගල භාවයෙන් ගෙවල් දොරවල් සත්වයෝ පුද්ගලයෝ නෙවෙයි. මේ හැම තැනකම තියෙන නාම රූප දෙකක් කියන එක මතු කරගෙන. එතකොට එයාට මේ දිට්ඨි විසුද්ධිය දැන් සම්පූර්ණයි කියලා තේරුම් ගන්න යම්තාක් ඔහු භාවනා කර්මස්ථානයක සමතේ නෙවේ විදර්ශනා කර්මස්ථානය තුළ හිත තියාගෙන ඉන්නකොට එයාට ආයතන හය හරහා දැනෙන අරමුණු යම්තාක් අරමුණු වෙනවනේ හැම අරමුණක්ම එයාට නාම රූප වශයෙන්ම සම්මර්ෂණය කරන්න පුළුවන්. සත්ව පුද්ගල අදහසට නොගී එයාට නාම රූප වශයෙන්ම මෙනෙහි කර කර යන්න පුළුවන් නම් එයාට හොඳට ඇත්තටම සබ්දයක් ඇහෙනකොට කයට යමක් දැනෙනකොට මේ හිතට දැනුනේ මේ හිතක් හටගෙනද මේ රූපේ මේ වේදනාව කියලා හොඳට එයාට මේ නාම රූප දෙක වෙන් කරගන්නමින් භාවනා කරගෙන යන්න පුළුවන් නම් එක දිගට අඩුම ගානේ විනාඩි 30ක් විනාඩි 45ක්වත් දැන් ආචාර්යයන් වහන්සේලාගෙන් ඒ ප්‍රමාණවත් ඔහුට දිට්ඨි විසුද්ධිය සම්පූර්ණ වුණා කියලා දැනගන්න කියලා. ඉතින් ඒකෙන් අදහස් කරේ ඒක තමයි අර එයාට හොඳට නාම රූප දෙක වෙන් වෙලා පේනවනම් ඒ දැකීම තුලම හිත සමාධි වෙනවා. හිත වැඩෙන බව කෙලෙස් සංසිඳන බව ඒ දැකීම තුල තේරෙනවා. ඒ කියන්නේ ඔහුට නාම රූප පිළිබඳව නුවණ තියෙනවා. හොඳට නාම රූප දෙක අරමුණු වෙනවා කියලා. ඉතින් ඒ ප්‍රමාණවත් ඔහුට නාම රූප දෙක තමන්ට මේ නාම රූප පරිච්ඡේදඥානය කියන එක ඒ නුවණ තමන්ට ඇති වෙලා කියලා තේරුම් ගන්න ආන්නේ වගේ තමන් ගැනම ගවේෂණය කෙරේ. දෛතරුවන් සන්නයි.
ආනමයි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අපිට ප්‍රශ්න ලැබිලා ලැබෙන්නේ ඉපමණයි. හොඳයි අපි එමනම් අද දවසේ උදාර රොෂාන් මහත්මයා උතුමාට අවස්ථාව දෙන්න. උදාර රොෂාන් මහත්මයා උතුමාට අවස්ථාව දෙන්න.
හොඳයි මේ විදිහට
කරලා දෙන්න. පෙරවන් සරණයි කරදර ගරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේ මට මේ ගැටලු දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ මේ සතර මහා ධාතුන් ගැන අපි කතා කරනකොට පඨවි ආපෝ තේජෝ වායු ගැන ලක්ෂණ ඒ සතර මහා ධාතුන්ගේ ලක්ෂණ කතා කරනවා ස්වාමීන් වහන්සේ තද්ද ගති කරක්ෂ බව ආදී වශයෙන්.
ඔව්.
ඒතර ස්වාමීන් වහන්සේ මට මේ තේරෙන දෙයට මේ සිත ගත්තාමත් මේ සිතේ තුලත් ඔය වගේ ඒ ලක්ෂණ ගති ලක්ෂණ ක්ලේශයන් නිසා හඩ ගත්තාව ඒ ලක්ෂණ ලක්ෂණ කියලා තේරෙන හින්දා ස්වාමීන් වහන්සේ මට හිතෙනවා දැන් මේ සතර මහා ධාතුන් අපි ගත්තත් මේ අපේ ශරීරයේ දෙදෙස්කුණ පෑන් සතර මහා ධාතුන්ට අරමුණු කරලා භාවනා කරත් ස්වාමීන් වහන්සේ මේවා මේ දැන් ශක්තියින් විදිහට නේද ස්වාමීන් වහන්සේ ගණන් ගන්නේ. ඒතකොට මට හිතෙනවා ස්වාමීන් වහන්සේ මේ චිත්තත් මේ යම්කිසි මේ සත්පුද්ගල ආත්ම ස්වභාවයෙන් තොර වූ ශක්ති විශේෂයක් පමණක් කියලා මේ සිතේ නැත්නම් අපි එහෙම අවබෝධ කරගත්තොත් ඒක හරිද? දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ බුද්ධ ශාසනික ස්වාමීන් වහන්සේ මේ අපිට මේ ධර්ම ශ්‍රවණය කරන්න හැදුවා අපිට මේ මිත්‍යා දෘෂ්ටියෙන් අත මිදලා මේ සම්මතයට පමිණලා මේ අපේ යහපත පිණිස සංසාරයෙන් එකට වීමට අපි කටයුතු කරනවා ස්වාමීන් වහන්සේ. නමුත් අපේ අවුප්පාද කාලවලදී ස්වාමීන් වහන්සේ මේ අපිට බුදු ශාසනයක් හරි ධර්මයක් හරි මේ ශ්‍රවණය කරන්න හම්බෙන්නේ නැහැ. නමුත් වෙන ආගම් වෙන විශේෂ අනකොත් වෙන මාහරි දෘෂ්ටියින් තිබෙන පුළුවන් ස්වාමීන් වහන්සේ. ඉතින් අපිට සම්බුද්ධ ශාසනයකදී මේ අවුප්පාද කාලවලදී අපිට පරිසං වෙලා මිත්‍රා දෘෂ්ටික ආගම් වලට හසු නොවි ඒ දෘෂ්ටියින්ට හසු නොවි අපි කළ යුතු මොනවාගේ ක්‍රියාමාර්ගයද මොනවාගේ පින්කමත් කුසලද මොනවාගේ ධර්ම මාර්ගයද අපි වැඩි යුත්තේ කියලා ස්වාමීන් වහන්සේ දෙවෙනි කරුණු ප්‍රශ්න වශයෙන් මට වහන්සේට යොමු කරන්න කැමති ස්වාමීන් වහන්සේ. බොහොම පිං තෙරුවන් සරණයි.
හොඳයි. ඇත්තටම හොඳයි. ඒකේ මේ දෙවෙනි ප්‍රශ්නේ අපි ගත්තොත් බුද්ධෝත්පාද කාල බොහෝ අපිට මුණ ගැහෙන්න පුළුවන්. ඒ නිසා අද මේ බුද්ධෝත්පාද කාලයක් සත්පුරුෂෝ කල්යාණ මිත්‍රයෝ ලැබිච්ච අවස්ථාවේ හොඳින් හොඳට සම්මාදිට්ඨිය පුරුදු කරන්න ඕනේ. ඒ සම්මාදිට්ඨිය හොඳින් පුරුදු කරපු කෙනාට කොතන හිටියත් කොහෙ ගියත් එයාට ඒ පුහුණු කරලා තියෙන නිසා යම් ධර්මයක් හෝ යමක් ඇහෙනකොට එයාටම තේරුම් යනවා මේක වැරදි ධර්ම මේ හරිද. එහෙම අද ඉන්නවා පුද්ගලයෝ සමහර අය අධර්ම ප්‍රචාරණය කරන තැන්වලට සමහර අය ගියාම එයාම තේරුම් අරගෙන තමයි මේක නම් වැරදි දෙයක් කියලා එයාටම වැටහෙනවා. වැටහිලා එයාම අයින් වෙලා යනවා. සමහර වෙලාවට සමහර අය තේරුම් කරලා දෙනවා. සමහර අය අහු වෙනවා. ඒ හේතුව තමයි මේ සම්මාදිට්ඨිය හොඳට පුරුදු කරපු කෙනාට ඒ පුහුණුව කියන කයාගේ හිතේ පවතිනවා. ප්‍රඥාව පාරමිතාවක් වශයෙන්. ඉතින් ආන්නේ නිසා එයා අද හොඳට පුහුණු කරොත් හොඳට ඒ භාවනා වශයෙන් මේ ඇත්ත බුදුරජාණන් වහන්සේගේ දේශනා පුහුණු කිරීම ඇත්තටම ලොකු ආරක්ෂාවක් කුසලයක් වෙනවා. සසර ගමනේදී එයාට මිත්‍යා දෘෂ්ටියට අහු නොවි කොතන ගියත් කොතන හිටියත් ඒ සම්මාදිට්ඨිය පිහිටන. ඒකනේ බෝසතාණන් වහන්සේලා ත්‍රිසංගාත්ම භාවල ඉපදුනත් ඒ ත්‍රිසංගතාත්ම භාවල පව ප්‍රඥාව අඩු වෙලා නැහැ. ඒ තැන්වල පව හොඳ නුවණක් තියෙනවා. සමහර අයට ත්‍රිසංගාත්ම භාවල ඉඳන් පවා ඒ තමන්ගේ ඉන්න වර්ගයේ අයට ධර්මයේ කියලා දීලා හොඳ මඟ යොමු කරපු අවස්ථාවතේ ඒ පාරමිතා හැටියට අපි පසුපස එන්නේ ආන්නේව තමයි අද අපි පුරුදු කරන නිවැරදි ධර්මය අපිට සසරේදී නිවන් දකින්න තුරු ඒවා උපනිශ්‍රේ වෙලා විපාක සකස් වෙනවා ඊළඟ තමයි මේ අපි කුසල් කරනකොට හැම වෙලාවෙම ධර්ම දානෙ පින්කම් දෙනවා තව කෙනෙකුට වණපදයක් කියලා දෙනවා තව කෙනෙකුට මිත්‍යා දෘෂ්ටියෙන් ගල ගන්නවා තව කෙනෙකු කෙලෙසෙන් මුදවනවා කෙනෙක්ගේ වැරැද්දෙන් මුදවනවා මේ හැම එකක්ම අපිට මේ හැම සත්පුරුෂ කුසලයක්ම කරලා ප්‍රාර්ථනා කරන්න පුළුවන් මේ කුසල බලයෙන් තමන් නිවන් දකින අතුරු මිත්‍යා දෘෂ්ටියටපත් නොවේවා අසත්පුරුෂයෝ ඇසුරු කරන්න නොවේලෙයිබවා මිත්‍යා දෘෂ්ටි ධර්මයේ මිත්‍යාවට හසු නොවේවා කියලා අපිට ඒ වගේ ඒක සමගාමී කුසල් කරලා ප්‍රාර්ථනා කරන්න පුළුවන් විශේෂයෙන් මේ ධර්ම දානමය කුසල් තව කෙනෙකුට නොදන්න දෙයක් කියලා දීලා මේ වගේ කුසල් විශේෂයෙන් උපනිශ්‍රේ වෙනවා කවදා හරි කොතන හරි තමන් ඒ වගේ තැනකට ගියොත් අර පුණ්‍ය ශක්තිය නිසා උට කවුරු හරි ඉදිරියපත් වෙලා ඔහු ඒ වරද්දෙන් ගලව ගන්න ඉතින් ආන් ඒ වගේ ඉතින් අර අපි මේ ආමිෂ වශයෙන් කරන පුණ්‍ය ධර්මයොත් ඒ වගේම අපි ප්‍රතිපත්ති වශයෙන් කරන මේ පුරා ගන්න දේවල් සසර ගමනේදී තමන්ට ආරක්ෂා වෙන්න හේතු වෙනවා. ඒ වගේම එතුමහපු ඒ පළවෙනි ප්‍රශ්නේ තමයි ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේවත් කෙලවර ගත්තාම සත්‍ය විශේෂය. ඒක ඇත්ත. අපි ද්‍රව්‍ය වශයෙන් පෙනී සිටියට මේවා රාසි වෙනකොට නමුත් ඒවා ශක්තියෙන් පමණයි. ඒක ධර්මයේ සඳහන් වෙන. ඒ වගේම හිත, වේදනාව, සංඥාව කියන මේ දේවල් ශක්තියින් තමයි. ඉතින් ඒවා ක්‍රියාවෝ කියලා කිව්වත් නිවැරදි. ඒ යම් ශක්තියක් කියලා කියන්නේ යම් ඒකක යම් කෘත්‍යයක් කියලා. ඉතින් ඒ නිසා ඒ ශක්තිය ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ තේරුම් ගත්තාම අපි සබ්දය කියන එක පුද්ගලයෙක් හැටියට සලකන්නේ නැහැ. ඒ වගේම හිත කියන එකත් ඒ වගේ හිත කියන්නේ ඒකේ ලක්ෂණ ඒකේ ස්වභාවය තේරුම් ගත්තාම ඒකට මෙබඳු හැකියාවන් තියෙනවා. ඒක මෙබඳු ධර්මයක් කියලා තේරුම් ගත්තාම ඒ හිතට මම කියාගන්නේ නැහැ. ඒ නිසා මේ හිතේ ස්වභාවය නොදන්න නිසානේ මේ හිතට මම කියන්නේ මට හිතුණා, මට දැනුණා, මට පෙනුණා කියලා. නෑ, අපි තේරුම් ගත්තොත් හිතට හැකියාවක් තියෙනවා පෙනීම නැමැති කෘත්‍ය කරන්න. ඒක පුද්ගලෙක් නෙවෙයි. ඒක හිත හටගෙන නිරුද්ධ වෙනවා. නමුත් ඒකට මෙබඳු කෘත්‍යයක් කිරීමේ හැකියාවක් තියෙනවා. මට ඇහුණා කියනකොට නෑ, කෙනෙක් නෙවෙයි. මේ හිතට හැකියාවක් තියෙනවා ශ්‍රවණ කෘත්‍ය කරන්න. නමුත් ඒක තියෙන දෙයක් නෙවෙයි. හිත කියන එකත් අවස්ථාවට හටගෙන නිරුද්ධ වෙනවා. මේන්න මේ විදිහට ඒ ධර්ම නාම හෝ රූප ධර්ම හොඳට මේ වගේ සැබෑ ස්වභාවයෙන් මතු කරගත්තාම එයාටම වැටහෙන ඇත්තටම මේවට කෙනෙක් පුද්ගලයෙක් කියලා පණවන්න බෑ නේද කියන එක එයාටම වැටහෙනවා. හොඳයි, තෙරුවන් සරණයි.
සාදු 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 බොහොම පිං ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
හොඳයි, එහෙනම් අපි අවසාන ප්‍රශ්නය හැටියට බණ්ඩාර නමින් පෙනී සිටින කල්‍යාණ මිත්‍රයාට කොහොමද ජීවිතය යොමු වෙනවා. ඊපස්සු අපි වැඩසටහන ඉමක් ජනමෝදනාවට යොමු වෙනවා. බණ්ඩාර මහත්මයා,
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තව තෙරුවන් සරණයි.
කර්මය පිළිබඳ පොඩි ප්‍රශ්නයක් පිටින් අහන්නේ. දේශනාවක තියෙනවා මේ සම්මා විපාක අවස්තන්ති විපාකෝ කම්මස්සම් බව උස්නාපුන බවෝති ඒලෝ එවන් පවත්තති කියලා දේශනාවක් තියෙනවා. ඒකෙදි මේ කර්මයක් තියෙනවා, ඒ සඳහා විපාකිකුත් තියෙනවා, නැවත පුනර්භවයක් ඇති වෙනවා, සම්බන්ධයක් ඇති වෙනවා, මේ විචාර ලෝකේ පවතිනවා කියලා දේශනාවක් සඳහන්. ස්වාමීන් වහන්සේ දැන් තව තැනක තියෙනවා කම්මස්සකාරකෝ නැති උද්දම්මා පවත්ති කියලා දේශනාවල තව තැනක තියෙනවා. එතකොට කර්ණ කෙනෙකුත් නැහැ, හැම විදින කෙනෙකුත් නැහැ කියලා සඳහන්
වෙන්නේ.
එතකොට සුද්ධ ධර්මයක් විතරයි. එහෙමනම් අපි දැන් අපේ වාදී සමයට නොගින්නේ ඉතර කිසිය නොගින් අපි සුද්ධ මේ සුද්ධ ධර්මාව පවත්ති කියන තැන මේ ස්කන්ධයට මේ ධර්මයේ කර්මය පටවලා මේ දේලා ගන්නත්
බැහැ.
අපි උත්තර කිසිය නොගින් ඒ ක්‍රියාවලිය නොගින් මේ එතන පායන් දුන්නේ දැන් එතකොට දැන් මේ අපි කම්මසක්කතා සම්මාදිටිය තියෙනවා. නමුත් දැන් මෙතන මේ සඳහන් වෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය යන නේද මේ කර්ම කරන්නේ නැහැ කර්ම නිදින කෙනෙකුත් කියලා සඳහන් වෙන්නේ.
ඔව්
ඔව් ඔව්. පොල්නාටි නම් මෙතන මේ රාකන් වහන්සේ සඳහා දේශනේ දේශනා කරන හැම නැත්නම් යාතිනේ භාවනා මාර්ගය යන අපි මේ කර්ම ප්‍රේමයේ විදිහට වැඩ පිළිවෙල ඉගෙනායක සඳහා දේශන මේ සඳහන් වෙන්නේ. මේක දැන ගන්නත් ඕන.
හා හා. හරි ඔව් එතන ඇත්තට මේ රහතන් වහන්සේ නමක් ගැන දේශනාවක් නෙවෙයි එතන සම්මා දිට්ඨිය පිළිබඳව ලෝකෝත්තර මාර්ගයේ හෙලිකිරීමක් තමයි එතන කරලා තියෙන්නේ අර කම්මස්සගතා සම්මා දිට්ඨිය නෙවෙයි කම්මස්සගතා සම්මා දිට්ඨිය කියලා කියන්නේ කුසල් අකුසල් අපි සත්පුද්ගල භාවයෙන් යුක්තව කරන වැඩපිළිවෙලට නමුත් මෙතන දැන් කුසල කර්මයක් අකුසල කර්මයක් අපි සත්පුද්ගල භාවයෙන් ඒ මේ සාමාන්‍ය දේවල් කරාට නමුත් ඇත්තට මෙතන කම්මස්සකාරකෝ නැති අති කර්මයක් සිද්ධ වෙනවා නමුත් කරන කෙනෙක් නැහැ ඒ වගේම කර්මයට විපාකයකුත් තියෙනවා විපාක විඳින්නෙක් නැහැ ඒ නිසා මේ විදිහට මේ හේතුඵල දහමක් මතු කරලා දීම එතන අනාත්ම වූ දර්ශනයක් පෙන්වීම තමයි කරන්නේ එතකොට රහතන් වහන්සේ නමක් මේක පත්‍යක්ෂයෙන් අවබෝධ කරගෙන එතන මුලාණු වෙන්නේ. නමුත් මෙතන මාර්ගය පෙන්නනවා කියලා අපි චතුරාර්ය සත්‍ය කිව්වොත් මාර්ග සත්‍යය එතන පෙන්නලා තියෙනවා. සම්මා දිට්ඨිය පිළිබඳව. එතකොට ඒ සම්මා දිට්ඨිය තුළින් මම කර්ම කරනව නෙවෙයි. මම විපාක විඳිනව නෙවෙයි. කර්මය කියන එක චේතනාව නිසා, අවිද්‍යාව නිසා ඇති වෙනවා. ඒ කර්මය. එතකොට ඒ කර්මයට විපාක තියෙනවා. කෙනෙක් උපදිනව නෙවෙයි. එතන විපාක වූ ස්කන්ධ ටිකක් නේද හටගන්නේ කියලා මෙන්න මේ විදිහේ විග්‍රහයක් තමයි එතන සිද්ධ කරන්නේ.
පුරුෂවමනාක ජනම කර්මකේ ඥානීය කියන තැනින් කර්මක් හේවෙනවා කියන ද රහතන් වහන්සේලාට මුනිපදේ කුත් මහරහතන් වහන්සේලාට ඒ කර්මක් හේවීමක් වෙන්නේ නැහැ. මේ ඉතින් කර්මයේ විපාක දෙන අවස්ථාව නැතිවම විතර නේද එතන වෙන්නේ කොහොමනා.
ඔව් ඒ කර්මයක් හේවෙනවා කියලත් ඒ අදහසින් කියන්න පුළුවන්. කර්මක් හේවෙනවා කියලා කියන්නේ අපිට දැන් අපි යම් කර්ම ටිකක් කරා නම් ඇත්තටම අපි යථාර්ථය ගත්තොත් ඒතන පවතින ස්කන්ධයොත් ඇති වෙලා නැති වෙනවනේ. නමුත් කරපු කර්ම තියෙනවා කියලා අපි අවිද්‍යාව නිසානේ අපිට ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා රහත්තුණන් පස්සේ මත්තේ ප්‍රතිසන්දි විපාක දෙන්න තියෙන කර්ම ශක්තියක් තියෙනවනම් ඒක නැති වෙනවා. හැබැයි කරපු කර්ම නිසා මේ රහත් වෙච්ච ආත්ම භාවයේදී ඒ භාවයේ ඉන්නකම් අර අතීතයේ කරපු කර්ම නිසා විපාක ඇති වෙන්න පුළුවන්. නමුත් එයාට ප්‍රතිසන්දි විපාක දෙන්න තරම් ශක්තියක් එන්නේ නැහැ. කුමක් නිසාද? කර්මය කියලා කියන්නේ කරපු දේ කියපු දේ තියෙන දේ ඉන්නවා තියෙනවා කියලා ඇති වෙන අදහස. දැන් ඒක ඇති වෙන අවිද්‍යාව නිසා එනිසා මරණාසන්න මොහොතේ තමන්ට කරපු කියපු දෙයක් සිහි වෙනකොට මෙයා ඒක ඇති බවට ගන්නෙ නෑ. ඒ අතීතේ යමක් හටගත්තා නම් ඒක ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන නිරෝධයට නුවණ තියෙන නිසා එයාට ඒ හිතට පිහිටන්න තැනක් නෑ. එයා රූපේ අරගෙන හෝ වේදනාවේ හෝ හිත බැසගන්නේ නෑ. ඇයි? කුමක් අරමුණුනත් ඒක නිරුද්ධයි කියන නුවණ තියෙන නිසා ප්‍රතිසන්දි වශයෙන් යන්න අරමුණක් නෑ. ඒ නිසා හටගත්තු හිත එතනම නිවිලා යනවා. ඉතින් ඒ නිසා කර්මක් හේවෙනවා කියලා කියන්නේ කර්මය වැඩෙනවා කියලා කියන්නේ අර කරපු කියපු දේවල් ඇති බවට අපේ මනසේ ඇති වෙන தත්ත්වය. ඒ නිසා තමයි අපිට ප්‍රතිසන්දි විපාක සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා කෙනෙකුට හටගත්ත දේ නිරුද්ධයි කියලා තේරුම් ගත්තොත් ආන් ඒ නිසා යාට ප්‍රතිසන්දි විපාක නවතින. ඉතින් එහෙම එබඳු කෙනා ඒ කර්ම කරන්නේත් නැ කරපු කර්ම ටිකක් තිබුණා. ඒ නුවණ ඇති වෙන්න ඉස්සෙල්ලා කරපු කර්ම ටිකක් තියෙනවා. ඒව සුදුසු අවස්ථාවවම විපාක දෙන්න පුළුවන් ඒ ජීවිතය තුළ. නමුත් ප්‍රතිසන්දියක් සකස් වෙන්නේ එහෙම නෙවෙයි. හිතක් ඉපදුනහම ඒක අපි ඇති බවට හෝ නිත්‍ය බවට අරමුණු වුණොත් තමයි ප්‍රතිසන්දියක් සකස් වෙන්නේ. ඇති බවට. ඉතින් ඒක රහත් වුණාම නැති නිසා විපාක දෙන්න අවස්ථාව නැති වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒකට කර්මක්ෂය කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ කර්මක්ෂය කියනවා කියන එකෙන් අදහස් කරේ ඒකයි. අර දැන් අපි යමක් දෙයක් අපි ගෙමු කෙනෙකුට බැන්නනම් බැන්න කියන දේ නැවත නැවත සිහිවිවි ඒක ඇති බවට අරගෙන අපිට නැවත නැවත ඒක හිත උපදී උපදී සකස් වෙනවා. හිත උපදිනවා. නමුත් කෙනෙකුට ඒක අරමුණු වෙනකොට මෙයාට තේරුණොත් එයා පුරුදු කරොත් නෑ ඒක දැන් නිරුද්ධයි ඒක ඒ මොහොතේ ඒ මොහොතේ හටගත්තු රූප වේදනා සංඥා සංකාර නිරුද්ධයි කියලා එයා හොඳට නුවණ වැඩුවොත් එයාට කවදාවත් නැවත ඒ නුවණ තියෙන තාක්කල් ඒක අරමුණු වෙලා කෙලස් වෙන්න විදියක් නෑ ඇයි බැනපු දේ නිරුද්ධයි නැවත ආපහු ඒ දේ කියලා එයාට අරගෙන දුක් විඳින්න හේතුවක් සකස් වෙනවා ආන් ඒ අදහසින් කර්මක්ෂය වෙනවා කියන එක මේ ශාසනය කියන්න පුළුවන්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණ ගමනද මේ දැන් අපි එතකොට දැන් මන්නාතන් මොහොතේදී අපිට මේ භාවනාමය කුසලයක් හෝ එහෙම නැත්නම් මේ දැන් මේ කුසලයක් භාවනාමය මන්නාතන් මොහොතේ ඇති වුණොත් අපිට දැන් මේක දැන් මම කර්මයක් කෙරුවා මම බා ලෝකෝත්තර කුසල ධර්මයක් වැඩුවා කියලා එතන ආවත් මේ එතනත් දැන් අපිට ඉතින් මේ සුගතියක තමයි ඔබ කියලා ලැබෙන්නේ.
එහෙම සුගතියක උපදෙ ලැබෙනවා නමුත් එයාට ඒකේ අයත් කර්මය තමයි ඒ කර්මයක් තමයි එතන සකස්
වෙන්නේ ඒක රබින් මම විඳිනවා මම කර්මය කරනවා කියන්නේ අපි ගන්න
හැවෙච්චි ඒක වැරදි ඒක වැරදි එතකොට ඇත්තටම උනේ කෙනෙක් වින්දා කෙනෙක් කරා නෙවෙයි චේතනාව නිසා ඒ චේතනාව තුන ලෝභ දේශ මොහ හටගත්ත නිසා එතන කර්මයක් සකස් වුණා ඒ චේතනාවට හැකියාවක් තියෙනවා නැවත විපාකයක් ලබා දෙන්න. ඒකට කෙනෙක් කරනා නෙවෙයි ඒ චේතනාවෙන් එබඳු විපාකයක් හදලා දෙනවා කියලා ඒ නුවණ තමයි අපි පුහුණු කරන්නේ.
මේක තමයි අපි දිගින් දිගටම හදාගෙන යන්නේ ඕක නිසා
තමයි. අන්න ඒක තමයි. ඒ නිසා තමයි අර පුද්ගල භාවයෙන් ගන්න නිසා තමයි අපි මේ විදිහට සසර යන්නේ.
තෙරුවන් සරණ.
හොඳයි මම හිතනවා නම් අපිට වැඩසටහන නිමා කරන්න කාලයයි තියෙනවා. ඉතින් ඉතාමත්ම දුර්ලභ වූ දේශනාවකට අපිට අද සවන් දෙන්න අවස්ථාව ලැබුණා. අපේ වාග්යයක් කොට අපි සලකනවා. අවසාන වශයෙන් ස්වාමීන් වහන්සේට යොමු වෙන්න කලින් මම ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා ශ්‍රීමති මාත්මියට අද දවසේ පුණ්‍යානුමෝදනාම කරන්න කියලා. ඊට පස්සේ නැවත වරක් අපි ස්වාමීන් වහන්සේට යොමු වෙලා වැඩසටහන නිමා කරමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේ ඔබ වහන්සේ අපගේ මහ කරුණාවෙන් පැය දෙකකට ටික වේලාවක් අපට නිරන්තරයෙන් අසන්නන ලැබෙන ඉතා දුර්ලභ ගණයේ සමත විදර්ශනා භාවනා සඳහා අදාළ ගැඹීර ධර්ම කොටාශය පැහැදිලි කර දුන්නා මේ ධර්ම පරියාය බොහෝ දිනකට මතුමත්යේදී ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන බව අපි දන්නවා අප සෑම සියලුම දිනා විසින් ධර්ම ශ්‍රවණයෙන් උපදවා ගත්තා වූ සියලුම කුසල ධර්ම ඔබ වහන්සේට ඉතාම ගෞරවයෙන් කෘතවේදීව අනුමෝදන් කරනවා මේ සියලු කුසල් බලයෙන් ඔබ වහන්සේගේ ධර්ම දේශනාමය කුසල් බලයෙන් අතීත සංසාරයේ සිට රැස් කරගෙන එන සියලු කුසල් බලයෙන් ඔබ වහන්සේට මෙලොව වශයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා දියුණුවෙන් දියුණුවටපත් වේවා ඔබ වහන්සේගේ උතුම් පැවිදි ජීවිතයේදී කරගෙන යන්නා වූ යම්තා කටයුතු ශාස්ත්‍ර අභිවෘද්ධිය වෙනුවෙන් කරගෙන යන්නා වූ සියලු කටයුතු අඛණ්ඩව නිර්පද්‍රිතව කරගෙන යාමට අවශ්‍ය ධෛර්ය ශක්තිය වීරිය ප්‍රඥාව දීර්ඝායුෂ දිනෙන් දිනම වර්ධනය වේවා ඒ වගේම ඔබ වහන්සේව නිරන්තරයෙන් සම්‍යක්දෘෂ්ටික දෙවියන්ගේ දිව්‍යරකවරණයෙන් ආරක්ෂා වේවා. පතන්නා වූ උතුම් බෝධියකින් සුවපහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ සියලු කුසල් හේතු වේවා වාසනා වේවා. ඔබ වහන්සේගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට පින්වත් දෙමව්පිය දෙදෙනා වහන්සේලාට පෞලේ ඥාති මිත්‍රාදීන් ඇතුළු සැමටත් ඔබ වහන්සේට සිවුත්තෙන් උපස්ථාන කරන්නා වූ දායක පිරිසටත් ප්‍රමේ සියලු කුසල් කෘතවේදීව අනුමෝදන් කරනවා. ඒත් සෑම සියලුම දෙනාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිත ලැබෙන්නට මේ පින් හේතු වේවා වාසනා වේවා. පරලෝස සැපත් යම්තා ගුරු උපාධ්‍යයන් වහන්සේලා නෑදෑයිත මිතුරන් ඉන්නවා නම් ඒ සෑම සියලුම දෙනාට සුගතියෙන් සුගතියටපත් වී උතුම් සම්බුද්ධ ශාසනයේ පවතින සද්ධර්ම ශ්‍රවණය කරන් තැන්වල සුගතිගාමී වෙමින් සුවපහසු වෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වේවා වාසනා වේවා. ඒ සෑම සියලුම දෙනාට සුජීවත්ව ඉන්න අයටත් පරලෝස සැපත් සියලුම ඥාතිහු සුඛ පටිපදාවෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. සෑම දිනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් ඔබ වහන්සේට අවසන් වශයෙන් යොමු වෙනවා. අද දවසේ සාකච්ඡාව නිමා දේශනාව සාකච්ඡාව නිමා කරන ලෙස ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. අද දවසේදී මේ ධර්ම දේශනාව තුළ අපගේ සිතෙන් කයින් වචනයෙන් හෝ යම් ධර්මයට බුද්ධ ධම්ම සංගයන ත්‍රිවිධ රත්නයට වරදක් හෝ ප්‍රමාද දෝෂයක් සිදු වුණා නම් ත්‍රිවිධ රත්නයෙන් සමාව භජනය කරමි. මේ වෙලාවේ ධර්ම දේශනා කිරීම වශයෙන්, ධර්ම සාකච්ඡා කිරීම වශයෙන් වටිනා ධර්ම දානමය කුසල් සම්භාරයක් රැස් වුණා. යම් කිසි කෙනෙකුගේ මේ හේතුවෙන් යම් දහම් පදයක් අවබෝධ වුණා නම්, යම් කිසි කෙනෙකුගේ යම් කෙලෙස්යක් අයින් වුණා නම්, යම් කිසි කෙනෙකුගේ යම් වැරද්දකින් මිදුණා නම් ඒකේ කුසලය අපිට ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා මේ සියලු කුසල් මේ මොහොතේ ශ්‍රවණය කරන, ඒ වගේ මේ ධර්ම දේශනාව සඳහා සංවිධානය කරමින් මේක ලෝකයට බෙදා දෙන්න උත්සාහවත් සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කරමින් යම් කිසි කෙනෙක් මේ බණපදයක් ශ්‍රවණය කරන හැම දෙනාටම දෙවියන් ඥාතීන් ඇතුළු සියලු දෙනාටම මේ ධර්ම දේශනාවේ ධර්ම සාකච්ඡා මුතුම් කුසල බලෙන් නිදුක් නිරෝගී භාවයේ කායික මානසික සැනසෙල්ල උදා වේවා. නිවන් දකිනාතුරු උතුම් සත්පුරුෂ කල්යාණ මිත්‍රසුර ලැබේවා. සී සද්ධර්මයේ මහණ්ඩ දකින්න ලැබේවා. සුවසේම පාරමී ගුණ පුරා ගන්න ඒ සඳහා අවශ්‍ය සත්පුරුෂ කල්යාණ මිත්‍රසුර ලැබිලා ඊතා ඉක්මනින් සුවසේම පාරමී පුරාගෙන හැම දිනාටම සංසාර දුක නිමා කරගන්න මේ උතුම් කුසලයන් මාර්ගෝපකරණයක් වේවා. උතුම් නිවන් පිණසම පවතිවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.